ඔන්න අයිබෝන් කියලා ටෙක් කතා නමයි නඩසටන්ට හැමෝම සාදරයෙන් පිළිගන්න. අද කට්ටිය මොකද බුද්ධික?
අද අපි දෙන්න විතරයි ඉන්නේ ඇත්තටමනේ. එක තැනක ඉන්නේ.
එක තැනක ඉන්නේ අපි දෙන්න විතර. අනිත් කට්ටිය කොයි කොයිද ඉන්නේ? ඉන්නනේ කට්ටිය අපිත් එක්ක.
ඔව් මම හර්ෂ. ගෙදර ඉඳන් තමයි.
මම තෙල්ලිනා මමත් ගෙදර ඉඳන් අද.
මොන් ඩැනිස් සුබෘදු වරදී ගෙදර ඉන්නේ.
එතකොට අපේ මලින්ත නම් පොඩි ප්‍රශ්නයක් වුණා මේ ස්කයිප් වල. මොකද මලින්තලු පරිගණකයක් කරන් තා මයික් එක හයි කරගන්න බැරි ප්‍රශ්නයක් තියෙනවා. සාමාන්‍ය ඉතින් කොහොමත් මලින්ත ගත්තොත් දෙයක් ඒක සක්ස්නේ. ඊයගේ ඉතින් මේවර මයික් එක සක්ස්ලු.
ඔව් ඒ වරට අපි මේ අවශ්‍ය වෙලාවෙදී මලින්ත කෝල්
එක ගන්න සම්බන්ධ කරගමු. ඒක තමයි. මොකද මලින්තට මේ අපේ දින ජාතියෙම දුරකථන කනෙක්ෂන් නැති වුණා අපිට කතා කරන් තියව දිගට. නමුත් මේ තියෙන්නේ යගේ වෙන જાති එකක්. එතකොට ඉතින් මුදල් ප්‍රශ්නෙින්ද පොඩ්ඩක් අවශ්‍ය දැන් දිදා කෝල් එක ගන්න නේද? මොනාරි අලුත් නිවුස් එකක් තියෙනවද? නිවුස් එක නම් අපිට හර්ෂාද පොල්ලක් තියපු එක තමයි නේ.
ඔව් නේද? ඒක ලැතන ලොකු නිවුස් එකක් නේ.
පොල්ලක් තිබෙන්නේ
මම. මේ ටෙක්කතාව වල තිබ්බමයි නේද කට්ටියම?
ඔව් ඔහොම පොල්ලක් තිබ්බම තමයි ඇත්තටම. මොකද මේ එනවමයි කියලා අන්තිමට එන්න තියෙන වෙලාවදී කතා කරලකෝ මේ සාමාන්‍ය වැටෙන්න බැරි වැඩක් වටනා කියලා. එනහට අපිට ආරංචියේ දෙයක් නම් වෙන එකක් වෙලා තියෙන්නේ. තිල්ල නේද තිල්ල?
ඇව්ව අපිට ආරංචියේ දෙයක්.
ඔව් තිල්ලටත් මේ එක ෆියු නිසා
එහෙම තමයි මඩ ගහනවා දුෂපාල ආරංචිය යනවා
ඇයි. මඩක් නෙමෙයි අත්‍තරම මේ අර ඔයා මේල් එක දාලා දෙන උදේවරු බුක් කියලා බලනකොට ඒක අර එක්ස්ටෙන්ඩ් කරලා නේද හවස වෙනකම්.
ඔව් උදේ
බුක් ඒක
තමයි. මේ ඩබල් බුකින් වෙලාද ඒකයි ප්‍රශ්නේ. උදේවරු හවස තිලිනටත් පොඩ්ඩක් කර්ෆියු නිසා 8ට කලින් ගෙදර යන්න ඕන හින්දා තිල්නවත් යවුවා. මේ අතර තිල්නම උදේ නැගිට හිටියේ. මේ මොකද බුද්ධික මේ හැරවගත්තෙත් පහටදර අපි.
උදේ පාට.
උදේ පහටද?
හවස. ඉතින් නෝදෑ මේ අදට එක්කද ටිකක්
කොමගොමාරි දැන් කට්ටිය ඇත්තල හිටියත් අද කරගෙන යමු නේද?
ඔව් ඒක තමයි.
කාලින්ග මොකද අපි ප්‍රශ්න නම් අද ටිකක් තියෙනවා නේද වැඩි.
ඔව්.
ඒකකින් පටන් ගමුද?
ඔව් ප්‍රශ්නයක් කතා කරමු අපි. මුලින්ම මොකද්ද බුද්ධික අපිට තියෙන්නේ?
අපෙන් අහලා තිනා රංජන් පෙරේරා කියලා කෙනෙක් අහලා තින්නේ. එයා Ubuntu 8.10 වල වයර්ලස් ඩ්‍රයිවර් එකක් හොයාගන්නේ කොහොමද කියලා අහලා තිනවා.
ඔව්. එයා කිව්වට එයා කාඩ් එක මොකද්ද කියලා තිනවා
නේද? ඔව් ඇත්තටම වැඩි විස්තරයක් නැහැ. නිකම්ම වයර්ලස් ඩ්‍රයිවර් එකක් හොයාගන්නේ කොහොමද කියලා තමයි තියෙන්නේ. මම හිතන්නේ මේ ලැප්ටොප් එකේ වෙන්නේ නැති.
ඔව්. එහෙම කිව්වාම ටිකක් අමාරුනේ බුද්ධික මේ යා වයර්ලස් කාඩ් එක මොකද්ද තියෙන්නේ ඒ වගේ දේවල් පොඩ්ඩක් එයාට හොයාගන්න දන්නේ නැති කමක් දන්නේ නැනේ බුද්ධික.
ඔව් මම හිතන්නේ දැන් ඔය ප්‍රශ්නේ ආව නේද තව අපේ කට්ටියට.
ඔව් දැන් මට නම් ප්‍රශ්නයක් තියෙනවා මගේ අර තියෙන වයර්ලස් කාඩ් එක මොකද ඕකම තිල්නටත් තියෙන ඔය ප්‍රශ්නේ. මේ ඒක Ubuntu මං කිව්වා අර කලින් කිව්වාගේ 8.10 වලදී අර අලුත් kernel patch එකක් දැම්මහම මගේ කාඩ් එක වැඩ කරන්න ගත්තා. හැබැයි ඒක ටිකක් මහන්සියලා හදාගන්න ඕනේ. ඒ જાතියෙම කාඩ් එකක්ද දන්නේ නැහැ. එයාගේ ලැප්ටොප් එකේ තියෙන මොකද ඒ Atos කියන කාඩ් එක දැන් අලුත් ගොඩක් ලැප්ටොප් හැම එකටම වගේ
එනවා. මම හිතන්නේ රංජන් මේ ඔයා කාඩ් එකේ මොඩල් එකේම කිව්වොත් අපිට තව ටිකක් උදව් කරන්න පුළුවන්
වෙයි. ඔව් ඒක හොයාගන්න දන්නේ නැත්නම් හොයාගන්න හැටි අපි ලින්ක් එකක් දාමු නේද? මොකද LSPCI කරලා බලන්න පුළුවන් එයාගේ devices මොනවාද attach කරලා තියෙන්නේ කියලා.
ඔව් ඒ script එක අපි දාමු නේද?
ඔව්
දැන් ඒකම එයා අහලා තිනවා Canon IP1800 කියන printer එකේ drive එක හොයාගන්න site එකක් කියන්නේ කියලා.
ඕ ඇත්තටම එයාත් ඒක Linux වලට දාන්නේ නැති අහන්නේ නේද? ඒකේ
කෝ Linux වල Ubuntu 8.1.
ඕ ඕක Cups කියලා තමයි printer service එකේ තියෙන්නේ. ඕකෙන් ගොඩක් වෙලාට දැන් ඒ printer එකේම drivers නැතුණාට ඒකට සමාන print එකක් බලලා දැම්මොත් වැඩ කරන්න පුළුවන්. ඒක ගැන පොඩ්ඩක් බලලා මොකද්ද හරියන්නේ කියලා අපි කියමුනේ බුද්ධික.
ඔව් මේ කාලෙක මේ Linux drivers තියෙන වෙනම මේ sites තියෙනවද?
නෑ හර්ෂ එහෙමනම් අමාරුයි. මොකද ගොඩක් වෙලාට දැන් Linux ගොඩක් වෙලාට හැම drive එකකම වගේ kernel dependent. ඒ කියන්නේ kernel එකත් එක්කම තමයි ගොඩක් වෙලාට hardware device එකේ drive එක එන්නේ. ඉතින් මෙතෙන්දී ගොඩක් වෙලාට drivers දෙන්නේ දෙනවා. දැන් අපි උදාහරණයක් ගත්තොත් Nvidia එහෙම ගත්තොත් Nvidia drive එක තියෙන. එතකොට kernel එකට ඒක attach කරලා තමයි වැඩ කරන්නේ. ඉතින් මේ ප්‍රශ්නේ ගොඩක් devices වලට හැමතිස්සෙම common drive එකක් වගේ Linux එක්කම එනවා kernel එකත් එක්ක. ඉතින් අර kernel support එක නැතුණාම hardware එකට තමයි මේ වගේ ගැටලු මුහුණ පාන්න වෙන්නේ.
එතකොට පොඩ්ඩක් ප්‍රශ්නයක් එනවානේ.
ඔව් ඒක නෑ. මොකද ගොඩක් වෙලාවට ගොඩක් vendors ලා දෙන්නේ නෑ. දැන් Intel උනත් Intel graphics වලට දෙන්නේ එක මේ drive එකක් විතරයි. ඒගොල්ලෝ command.
ඒ කියන්නේ generic drive එකක්
තියෙනවා. Generic drive එකක් තියෙනවා. ඉතින් ඒක හැමතිස්සෙම hardware එකේ full feature support කරන්නේ නෑ. ඒ කියන්නේ මම ඔක් කලිනුත් කතා කරලා තියෙන උදාහරණයක් ගත්තොත් මගේ laptop එකේ තියෙන sound card එක ඇතනම ඇවිල්ලා මේ මේක තියෙනවා ජැක් ඩිටෙක්ෂන් කියලා එකක්. ජැක් ඩිටෙක්ෂන් කියලා කියන්නේ ගහන ජැක් එක අනුව යහනවා මේකේ මොන ඩිවයිස් එකද ඔයා කනෙක්ට් කරේ කියලා. උදාහරණයක් ගත්තොත් මගේ ඔඩියෝ අවුට් එක, මගේ ඔඩියෝ අවුට් එක ඇනලොග් සහ ඩිජිටල් දෙකම තියෙනවා. ඩිජිටල් කියලා කියන්නේ මේකේ ඔප්ටිකල් ඔඩියෝ අවුට් එකකුත් තියෙනවා. ඉතින් දැන් දැන් ලිනක්ස් දැම්මොත් එහෙම ලිනක්ස් වලට තේරෙන්නේ නැහැ මේ මොන අවුට් එකද එනේබල් කරන්න කියලා. දැන් වින්ඩෝස් වල දිනම් මම ඔඩියෝ අවුට් එක ගම යන හෙඩ්ෆෝන් එකක්ද ගැහුවේ, ස්පීකර් එකක්ද ගැහුවේ, නැත්නම් ඔප්ටිකල් අවුට් එකද එනේබල් කරන්න ඕනේ. ඉතින් මේ වගේ ගැටලු ගොඩක් කියලා ලිනක්ස් වලදී තියෙනවා. මොකද මම ගොඩක් උත්සාහ කර හදාගන්න පොඩ්ඩක් අර ඉන්පුට් අවුට්පුට් හදාගන්න පොඩ්ඩක් හදන්න බලන. නමුත් ඔප්ටිකල් එනේබල් කරාම මේක ජැක් එක ගැහුවම යාට තේරෙන්නේ නැහැ මේක කොයි එකද ගැහුවේ කියලා. ඔක්කොම එනේබල් වෙන එක තමයි වෙන්නේ.
ඒ ගැටලු එන්නේ මේ ලිනක්ස් ඒ OS එකයි මේ drive vendors ලා අතර තියෙන සම්බන්ධතාවය අඩු නිසාද?
ආ ගොඩක් වෙලාවට වෙලා තියෙන vendors ලා ලිනක්ස් ගැන එච්චර තාමත් එලවන්නේ නැහැ. මොකද ඒගොල්ලෝ ගොඩක් වෙලාවට මහන්සි වෙන්නේ නැහැ Windows Linux වල drive එකක් හදන්න. හැබැයි ගොඩක් vendors ලා Mac වලට නම් හදනවා. මොකද ඒගොල්ලෝ දන්නවනේ ප්‍රතිශතයක් වශයෙන් Mac සහ Windows වැඩි Linux අඩුයි කියලා. ඉතින් ගොඩක් වෙලාවට Linux එක්කම එන ඉඳ community drivers ඉඳ මොකද දැන් මෙහෙම ප්‍රශ්නකුත් Linux වලදී දෙනවනේ. දැන් අපි හිතමු උදාහරණයක් වශයෙන් vendor drive එකක් දුන්නා. vendor drive එකක් දුන්නට මේක open source විදිහට හැ drive එක දුන්නේ නැත්නම් මේගොල්ලෝ මේක add කරන්නේ නැහැ Linux වලට. මේක non free කියලා. දැන් drive එක ඇත්තට free දෙන්නේ. drive එක ඇත්තට free දෙන්නේ. ඒ වුණාට මේගොල්ලන්ගේ මතයක් තියෙනවා මේක code එකක් දුන්නේ නැත්නම් මේක free නෙමෙයි කියලා. මම හිතන දනිෂ්කත් ඒකත් එක මාත් එක එකග වෙනවා ඇති.
ඔව් අනිවාර්යෙන්.
මොකද
ඒකවර කාලෙක ඔර්ගලින්ග වෙන්ඩ කෙනෙක් සාමාන්‍යයෙන් මේ සල්ලි එහෙම දෙන්නේ නැහැනේ.
ඔව් දෙන්නේ නැහැ. ඒක තමයි මෙතෙන්දි ගැටලුව. එතකොට අර
වෙන්ඩ කෙනෙක් ඩ්‍රයිව් එකක් හදන්න සෑහෙන වේදම් කරනවානේ.
ඔව්. ඒක තමයි තියෙන්නේ එතනක තියෙන ගැටලුව. දැන් මේගොල්ලෝ මේක ඇඩ් කරන්නෙත් නැහැ. මේක ඉතින් මොක අර දෙපැත්තට වැනෙන වැඩක් තමයි තියෙන්නේ. ඉතින් කවුරු හරි කෙනෙක් නැවෙන්න ඕනේ. ඉතින් දැන් අර ඒක ඔව් දැන් ওই mint එහෙම පොඩ්ඩක් Linux mint එහෙම පොඩ්ඩක් ඉදිරියට ආවේ මේ අර මේ non open source software drivers මේක ඇඩ් කරලා එන ඒගොල්ලෝ. එතකොට දැන් දැන් Ubuntu උදාහරණයක් ගත්තොත් Ubuntu වල මේක repo එක enable කරගන්න ඕනේ manually ගිහිල්ලා. non free ඒවා මේකට ඇතුල් කරනවා කියලා. ඉතින් ඒක දැම්මහම මහා වදයක් වෙනවා. අර හැමතිස්සෙම notification එකක් එනවා non free drive එකක් in use, non free driver එකක් in use කියලා. ඉතින් මේ මේ වගේ සාමාන්‍ය පාවිච්චි කරන මිනිස්සුන්ට වැඩක් නැහැ මේක ෆ්‍රීද නැද්ද මේක මොකද්ද කියලා මේක වැඩ කරන්න අවස්ථාවෙන්නේ තියෙන්නේ. ඉතින් ඕ වගේ ගැටලු Linux වලදී මම ගොඩක් දැකලා තිනවා මේ මිනිස්සු අනයි මේක නැත්තේ දෙන්නේ නැත්තේයි කියලා. ඉතින් ඔතන දින ගැටලුව නම් ඕක තමයි.
කලින් අපි ඊළඟ ප්‍රශ්නේ යමුනේ.
ඔව්.
ඊළඟට අපි බුද්ධි ගහලා තියෙන ප්‍රශ්නේ.
බුද්ධික ප්‍රශ්න අහන වැඩි නේ මේ බුද්ධික මට පෙන්නේ දෙන්නේ හොරෙන් හොරෙන් අපෙන් ප්‍රශ්න අහන වැඩි.
අපේ බුද්ධිකම තමයි මං හිතන්නේ. කෙනෙක් කලින්ම
කිව්වා. ඔය එතන මේ බුද්ධිකට අපේ බුද්ධික කෙනෙක් තමයි. මේ එයා හැබැයි කලින් අපේ හැම වැඩසටහනකම ප්‍රශ්නයක් ගානේ වගේ අහනවා.
අපේ IT බුද්ධිකනේ.
ඔව්. දැන් වැඩසටහන් දෙකකට විතර ඇහුවේ නැහැ. මොකද එයාම කියලා තියෙන ඕන්න සද්ද නැති ඉඳලා ඔන්නයි පටන් ගත්තා කියලා. ඔව්. බුද්ධික අහලා තින්නේ එයාගේ dual boot වෙන්න හදලා තියෙන ඔල් කම්පියුටර් එක Windows XP එකත් එක්ක Linux එකල්ලු දාලා තින්නේ Ubuntu Red Hat CentOS Fedora ඔය හැම එකම කියලා කියනවා. ඔව් Windows XP වල ගැටලුවක් ආවම ඒකේ recovery console එකට එන්න එයා XP CD එක දාලා boot කරනවලු.
ඔව්
ඒත් boot වෙන්නේ නැහැ XP CD එකෙන්. ඒකට හේතුව මොකද්ද කියලා අහනවා. කොහොමද කියලා අහනවා නිවැරදිව recovery console එකට එන්නේ.
ඔයා ඒකම කියලා තියෙනවා boot priority එක CD ලෙස සකසලා තියෙනවා. boot කලේට booting from cd rom යන message එකක් එනවා කියලා.
ඔව් ඇත්තටම අපිට අහන්න තියෙන ප්‍රශ්න ටික ඔක්කොම කියලා නේ. එයා පැහැදිලිව අහලා දිනවා.
පැහැදිලිව අහලා දිනවා. හැබැයි මෙතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා මේ මේ දැන් මෙතන booting from cd rom යන message එක නෙමේ සාමාන්‍යයෙන් නම් එන්නේ මේ do you want a boot from the cd rom කියලා තමයි අහන්නේ. එතකොට තමයි එන්ටර් කරන්න ඕනේ. මොකද එතන ඒක සාමාන්‍යයෙන් ඔරිජිනල් Windows XP CD එකක් නම් එයා එකපාරටම OS එකේ boot එකක් තියෙනවා නම් එයා කවදාවත් CD එකෙන් එකපාරට boot වෙලා යන්නේ නැහැ. එතෙන්දී අහනවා hard CD එකෙන් boot කරන්න ඕනේද කියලා. තප්පර ගානක් ඇතුළත එන්ටර් කරලා හරි මක්කර key එකක් එන්ටර් කරේ නැත්නම් තමයි boot එකට
යන්නේ. මම දැන් ගාලින්ග දැන් booting from 3D DVD කියලා එන්නේ ඒ BIOS වලින් එන message එක.
BIOS එකෙන් එන message
එක. ඊළඟට press enter කියලා එන්නේ ඒක
Windows CD. ඒ කියන්නේ ඇත්තටම එතකොට මේ ඒ කියන්නේ ඇත්තටම CD ROM එකේ bootable disk එකක් තියෙනවා කියලා BIOS එකෙන් identify කරගෙන boot එක hand over කරලා තියෙන උඩ CD එකට.
ඔව්. දැන් ඒ message එක එන්නේ නැහැ කියන්නේ අපිට එතනින් ගන්න තියෙන මේ අදහස
තමයි CD එකේ boot එක boot එන්නේ එක්ක multiple CD ROMs තියෙනවා නම් වැරදි CD ROM එකේ දාගෙන ඉන්නවා.
ඔව් ඒ වගේ ගැටලුවක් තමයි නේ. එහෙම නැත්නම් recovery console එකට එන්න පුළුවන් නේ.
ඔව් ඒ කියන්නේ සාමාන්‍යයෙන් දැන් එයා කියලා දෙන මෙතන අර blue screen එකට එන්නේ නැහැ කියලා. ඒ බ්ලූ ස්ක්‍රීන් එකට එන්නේ නැත්නම් ඇත්තටම CD එක බූටින් ස්ටාර්ට් වෙන්නේ නැති හින්දා. ඉතින් ඔතෙන්දී ප්‍රශ්නේ මට නම් හිතෙන්නේ අරක තමයි බුද්ධික තියෙන්නේ මේ CD එක බූටබල්ද කියලා මට ක්වෙස්චන් එකක් තියෙනවා. ඒක පොඩ්ඩක් වෙන කම්පියුටර් එකකට දාලා යාට චෙක් කරන්න පුළුවන් මේක
පොඩ්ඩක්. ඒකත් බලන්න.
ඒක මගේ ප්‍රශ්නයක්
නෙවෙයි. කම්පියුටර් එක වගේ ඔය CD එක
දා. නෑ මෙයා වැඩ කරන තැන පරිගණක තියෙනවා. මම පෞද්ගලිකව ටිකක් මෙයාව දන්නා. ඉතින් එතනක පරිගණක ගොඩක් තියෙන හැට වෙන එකකට දාලා උනත් මේක පරීක්ෂා කරලා බලන්න පුළුවන්.
මේ මල්ටිපල් CD ROM තියෙනවා නම් මේ එයා මේ ප්‍රයිමරි මාස්ටර් එකකට ගහලා තියෙන එක බලන්න නේද?
ඔව් ඒක තමයි. ඒ කියන්නේ හරි ROM එකද කියලා. මොකද නැත්තම් දැන් ROMs දෙකක් තුනක් තියෙනවා නම් සමල්ලාට ප්‍රශ්නයක් එනවා. දැන් මෙයා මෙතන
ඔව් ඒකම අර දැන් සමහර වෙලාවට කියන නේද කියන්නේ බූටබල් මීඩියා එකක් දාන්න කියලා මේ කියන නේද මේ මෙසේජ් එකක් එනවා නේද බූටබල් CD එකක් දාලා එන්ටර් කරන්නයි කියලා සමහර දැන්
ඔව් සමහරලාට මෙහෙම දෙයක් වෙනවා දනිෂ්ක මේක ඩිටෙක්ට් කර කර බල බල ඉන්න වෙලාවල් තියෙනවා මොකද සමහරලාට යා බයස් එකේ enable කරලා නැද්ද දන්නේ try other boot devices කියලා enable කරලා තිබ්බේ නැත්නම් අරයා පළවෙනි boot device එක විතරක් බලලා නිකන් ඉන්නවා බලාගෙන ඉන්නවා. ඉතින් සමහර බයස් වල මේ රේක එන්නේ නැහැ. මොකද පරණ බයස් නම් ඒකෙන් නැති වෙලාවල් මම දැකලා තියෙනවා. එහෙම. ඒ කියන්නේ බූට් එකක් නැහැ කියලා කියන්නේ CD එක try කර කර ඉන්නවා. සමහරවිට මේක ROM එකේ ගැටලුවක් වෙන්න හැකියාවකුත් තියෙනවා. එයාම තව ප්‍රශ්නයක් බුද්ධික තියෙනවනේ. ඒකත් අපි මෙහෙම
තව කියලා තියෙනවා කලින්ග NTLDR missing press control order delete to restart කියලා එන error message එක මේට මොකද කරන්නේ? ඒකේ NTLDR කියන එක හරියට ඉන්ස්ටෝල් කරලා මේ හදාගන්නේ කොහොමද කියලා අහලා
තියෙනවා. ඔව් ඒක ඇත්තනම මේ රිකවරි කන්සෝල් එකට ගිය පළියට මේක කරෙක් කරන්න බෑ. ඇත්තනම අර NTDLR එක එක්ස්ට්‍රැක්ට් කරලා ඒකෙන් තෙන්ට දාලා තමයි අර ෆික්ස් බූට් එකයි ෆික්ස් MBR එකයි කරන්න ඕනේ. ඒක ගැන ස්ටෙප් බයි ස්ටෙප් පොඩ්ඩක් තියෙන එක සයිට් එකේ අපි ලින්ක් එකක් දෙමු නේද බුද්ධික මෙතන නැත්තම් කමාන්ඩ් ටික වල තේරුමක් නැති වෙයි කියලා.
ඔව් ඒක තමයි. ඒකට අපි ලින්ක් කරමු.
ඔව් ඒක ලින්ක් කරමු. මේක ඇත්තනම හරි ලේසියෙන් හදාගන්න පුළුවන් ගැටලුවක්. ඔව් තිල්න.
ඔක් කාලින්ග Windows පාවිච්චි කරන හැමෝටම වගේ ඇවිල්ලා තියෙන.
ඔව් මේක ඇත්තනම වෙන්නේ අර බූට් සෙක්ට් එකේ TDLR කියන්නේ මේ ඇත්තනම මේ NT වල බූට් ලෝඩර් එක. ඒ කියන්නේ ඩිවයිස් හાર્ඩ්වෙයාර් ලෝඩ් කරන්න උදෙන්දි. ඉතින් ඕක ගොඩක් වෙලට මැකින එක තමයි වෙන්නේ කරප්ට් වුනාම බූට් වෙන්නේ නැහැ. මේක හැත්තරම හරි ලේසියෙන් හදාගන්න පුළුවන් අරක එක්ස්ට්‍රැක්ට් කරලා දෙන්න කොපි කරගන්න තියෙන්නේ. ඒක කරන්න හැටි අපි කියමු. මොකද CD එකෙන්ම මේක කරන්න පුළුවන්.
මේ කාලෙක මේ Windows 7 එකෙත් ඔය විදිහටම දන්න නැනේ කරන්න තියෙන්නේ.
ඔව් බූටබල් නම්
7 එකේ අර සම්පූර්ණ වෙනස් කරලා දන්න නැනේ.
හැබැයි අර එක ගැටලුවක් තියෙනවා මේ Windows 7 වලදී බූට් දැන් අපි දැන් උදාහරණයක් ඩුවල් බූට් දැම්මනම් Windows Vista XP එක හරි දැන්මනම් Windows 7 වලින් ඉන්ස්ටෝල් කරලා තිබ්බොත් දැන් Vista මේ XP CD එකෙන් ගිහිල්ලා රිකවර් කරන්න බෑ බූට් ලෝඩර් එක ඇත්තටම. ඒ කියන්නේ අන්තිමට ඉන්ස්ටෝල් කරපු OS එකේ එකෙන් තමයි හදන්න ඕනේ. ඒ කියන්නේ ඉහළ ප්‍රයොරිටි තියෙන OS එකෙන්. මොකද Windows 7 වල අන්තිමට ඉන්ස්ටෝල් කළා ඒක ගැටලුවක් ආවත් එහෙම XP වලින් හදන්න ගියොත් මේක හරියට වැඩ කරන්නේ
නැහැ. හදන්න බෑ. හදන්න මට එහෙම එකක් වුණා.
ඔව් ඒක නිසා ඒක අනිවාර්යෙන් Windows 7 එකෙන්ම හදන්න ඕනේ.
7 එකෙන්ම හදන්න ඕනේ නේ.
ඔව්.
කලින් මේ අද මේ ඔය ප්‍රශ්න අහපු බුද්ධිකටම ඇති වෙච්ච මේ ගැටලුවක් තියෙනවා මම කමන්නෑ නේද මෙතන දෙහුවට මේ මේක මෙහෙමයි උනේ මේ මේ බුද්ධිකට අර ප්‍රශ්නයක් කරලා තිබ්බ අර SSH කරද්දී මේ වෙන පරිගණකයකට මෙයා කිව්වා يعني මේ ටිකක් වෙලා ගිහිල්ලායි කියලා මේ ලොගින් එකට එන්නේ يعني කනෙක් වෙලා يعني ලොගින් එක එහෙම ආද්දී ටිකක් වෙලා යනවා කියලා. ඇත්තට මේක මේ network එකේ තියෙන මේ connection එකේ issues වෙන්න ඕනේ නේද يعني සාමාන්‍ය කොලා ගිහිල්ලා එහෙම ලොගින් වෙන්න වෙන හේතුවක් තියනවාද?
ගොඩක් වෙලාවට SSH එකේ ටයිම් යන්නේ මේකේ යාගේ DNS එතන දෝෂයක් තියෙනවා. DNS වල ප්‍රශ්නයක් තිබ්බම තමයි SSH එක රෙස්පොන්ස් කරන්න පොඩක් ටයිම් යන්නේ ලොගින් ප්‍රොසෙස් එකේදී. මොකද මෙයා අර රිවර්ස් DNS ලුක්අප් එකක් එහෙම කරනවා මේ IP to name name to IP ලුක්අප් එකක් කරලා බලනවා මෙතන මේ කනෙක්ෂන් එක ඉනිෂিয়েට් වෙනකොට. එකක් කරන්න බලන් එයාට කියන්න පුළුවන් SSH deconf එකෙන් මේ මේක DNS ලුක්අප් කරන්න එපා කියලා කනෙක්ෂන් එකක් ඉනිෂিয়েට් වෙනකොට. මේ ඒ ඩිලේ එක තියෙන ගොඩක් වෙලාවට DNS හරියට වැඩ කරන්නේ නැති වුණාම තමයි මේ ගැටලුව තියෙන්නේ. ඒ කියන්නේ ලොගින් root දැන් එයා root එක නම් login login එක වින්ඩ ගැලා root කියලා ගහුවා ටිකක් වෙලා බලන් ඉන්නවා වගේ තියෙනවා. ඒ ගොඩක්
ඔය Linux වලට කියන්නේ.
ඔව් හරි. මේ Linux වල SSH
කරනවා. Windows වල මේ තියෙනත් Windows වලත් තියෙනවා ඒ වගේම login වෙන්න හදනකොට මේ slow වෙන එක. ඒකටත් ඔය DNS ප්‍රශ්න බලපානවානේ.
ඔව් DNS කියන්නේ Windows domain එකේ ඉන්න ගන්න active directory response කරන්න යන time එක ගන්නකොට පොඩ්ඩක් ප්‍රශ්නයක් තියෙනවා. ඒ කියන්නේ දැන් අපි හිතමු backup active directory දැන් primary එක down නම් backup එකට පොඩ්ඩක් වෙලා යනවා backup එකෙන් check කරලා බලන්න. ඒ වගේ ගැටලු තියෙන ගොඩක් වෙලාවට මේවත් ගොඩක් වෙලාවට DNS ගැටලු තමයි. කියන්නේ සාමාන්‍යයෙන් රිසෝල්ව් වෙන්නේ ඩිරෙක්ටරි රිසෝල්ව් කරගන්න යන මේ DNS දාගෙන. ඉතින් මේ DNS ප්‍රශ්න තිබ්බම තමයි ගොඩක් වෙලාවට මේ වගේ දේවල් වෙන්නේ.
ඊළඟ ප්‍රශ්නේ අහලා තින්නේ අමල්. එයා කියන යා Google Chrome use කළා lankadeepa.lk divaina.com වගේ සයිට් බලනවා කියලා දිනවා. ඒක හොඳට පේනවා කියලා තිනවා. එයා lagbima.lk සයිට් එකට යනකොට ඒක Chrome වල පේන්නේ නැහැ කියලා දිනවා. ඒත් i7 වල ඒක හොඳට පේනවා කියලා දිනවා. ඒකට විසඳුමක් තමයි අහලා තියෙන්නේ.
ඇත්තටම මෙතන අපි මේක එක සැරේකුත් කතා කරා
මේ ඔය වගේ ප්‍රශ්න තියෙනවා.
ඔව්. මේ ලංකාදීප දිවයින දෙක යුනිකෝඩ් දෙවස් කරන්නේ?
නෑ. ඒකද ප්‍රධාන ප්‍රශ්නේ.
ඔය තුනම නෑ.
නෑ මේ තුනම යුනිකෝඩ් නෙමෙයි පාවිච්චි කරන්නේ. අනිත් එක තමයි මේ ලග්බිම කියන සයිට් එක පාවිච්චි කරන්නේ මේ IE සඳහා පමණක් වෙන් වුණ මෙතඩ් එක මේ embedded font කියන එකක්. embedded font කියලා කියන්නේ ඔව් ඒක දැන් බ්‍රවුසර් එකත් එක්කම embed ඒ කියන්නේ සයිට් එකේම font එක embed කරලා එනවා. එතකොට ඒ වෙලාවට font එක download කරලා බ්‍රවුසර් එකෙන් display කරන එකක් වෙන්නේ. මේක IE වලට පමණක් සීමා වූ feature එකක්. ඒක නිසා වෙන කිසි බ්‍රවුසර් එකකින් මේක වැඩ කරන්නේ නැත්නම් මේක ඒ සයිට් එක design කරපු webmasterලාගේ තියෙන ගැටලුවක් නේද තිල්ල? මොකද සයිට් එකක් හදන නම් අඩු ගානේ main browser තුනක් අත් check කරන්න ඕනේ.
බ්‍රවුසර් එකට වරද්ද මෙතන පටවන්න බෑ. මොකද මේ වෙබ්සයිට් එකක් හදද්දී බලන්න ඕනේ දැනට තියෙන බ්‍රවුසර්ස් හැම එකෙම වගේ වැඩ කරන්න හදන්න. දැනට වැඩිම මිනිස්සු පාවිච්චි කරන බ්‍රවුසර්ස් ටිකේ වැඩ කරන්න ඕනේ.
ඔව්. අඩුම ගානේ දෙකක් තුනක් ප්‍රධාන තුනක්වත් බලන්න ඕනේ.
ඔව් ඒකම මේ මම දැකලා තියෙන එකක් තමයි මේ EOT fonts යූස් කරන සයිට් එක. ඒ ෆොන්ට් එක අපි ඩවුන්ලෝඩ් කරලා ඒක TTF ෆයිල් එක ඩවුන්ලෝඩ් කරලා දාගත්තම වැඩ කරනවා.
ඔය ගැටරු සමා true type font එක download කරලා දිනනේ සමහර site වල define කරලා දිනන font එක check කරන්න නැතුනොත් embed එක ගන්න කියලා බුද්ධික මම හිතන්නේ එහෙමයි.
ඔව්.
එතකොට නම් වැඩ ගන්න. ඒත් මේක ගැන නම් මට සැකයක් තියෙනවා මේ ලග්බිම නම්. මම උත්සාහ කරා මට නම්
හරි. ඕකේ නම් මේ ප්‍රශ්නේ මම නම් දාගින්නේ ප්‍රශ්නේ තියෙන ඉතින් මේ standard font එකක් තියෙනකොට මේ unicode single unicode තියෙනකොට මේගොල්ලෝ තාම මේ පරණ font විදිහට යන එක.
ඔය ඇත්තටම ඕක ගොඩක් තැන්වලදී කතා වුණා. මම හිතන්නේ ඒගොල්ලන්ට මැසේජ් එක ගිහිල්ලා නැද්ද මේ ඒගොල්ලෝ සැලකිලිමත් වෙන්නේ නැද්ද දන්නේ නැහැ ඕක නේද?
බුද්ධික මේ ඒගෙන මං කියන ලග්බිම එකට නම් ඇත්තටම මේ පෞද්ගලිකව කියලා තියෙන්නේ මේ මේකයි ප්‍රශ්නේ කියලා ඒගොල්ලන්ට පෙන්වලා දුන්නා. මේ දැන් අනිත් පත්‍ර වැඩ කරන්නේ කොහොමද? ඒගොල්ලෝන්ගේ වෙනස මොකද්ද කියලා. මොකද දැන් සිදුමින ඊතලයේ දිනමින ඒ කියන්නේ ලේක් හවුස් එකේ පත්‍ර ටිකත් මේ යුනිකෝඩ් දුවන්නේ ඒ වගේ මේ ඊතලයක්. ඉතින් ඒක පෙන්වලා දුන්නා ඒගොල්ලන්ට. ඒ කියන්නේ ආර්ථික වශයෙන්ම පෙන්වන ඒගොල්ලන්ට මේ කියන්නේ මාකට් එක නැති වෙනවා කියලා. දැන් ගොඩක් කට්ටිය සිංගල් යුනිකෝඩ් පත්‍ර ගියාම මොකද දැන් Vista වලත් මේ යුනිකෝඩ් එනවනේ ඩිෆෝල්ට්. ඉතින් ඒ වුණාට ඒගොල්ලෝ ඒ සම්බන්ධයෙන් ක්‍රියා කරේ නැහැ. ඒක ඉතින් මේ අපිට වෙනස් කරන්න බෑනේ.
ඔව් මේක ඇත්තටම සනික සයිට් එක ඩිසයින් කරලා ඩෙවලොප් කරන්න ඉන්ටර්නල් කට්ටියක් නෙමෙයි. මේක පිට කට්ටියක් කරන්නේ පිට කම්පැනි එකක්. ඒ අයගේ තියෙන දැනුම අධිකම වෙන්න පුළුවන් මේක සම්බන්ධයෙන්. මොකද දැන් යුනිකෝඩ් කියන එක ස්ටෑන්ඩඩ් එකක් වෙලා දැන් ගොඩක් අය
මේ මං නම් කියන්නේ මේක අපි දැන් බ්ලොග් ලියන අය ගොඩක් මහන්සිලා මේ යුනිකෝඩ් පුරුදු වෙලා මේ වැඩ කරනවා. තාම මේ ලංකාවේ පත්‍ර ටික හරියට යුනිකෝඩ් පාවිච්චි කරන්නේ නැහැ කිව්වම ඒක ලැජ්ජයි නේ.
ඔව් යුනිකෝඩ් පත්‍ර විතරන්නේ ආණ්ඩුවේ තැන්වලක් පාවිච්චි කරන්නේ නැහැ ගොඩක්
තැන්වල. හැබැයි අර ආණ්ඩුවේ juice.lk හරි එහෙම මේ ගවර්න්මන්ට් සයිට් දැන් පාවිච්චි කරනවා මං හිතන්නේ.
ඔව්
සිලුමින යනවා නේ එනික.
නෑ සිලුමින ලේක් හවුස් එකේ පත්‍ර වලදී.
නෑ එහෙම නෙමේ හර්ෂණ මහර්ෂ කිව්වේ මං මේ ඉගෙන ඔෆිස් වල. ඇතුලේ ගියාම මේගොල්ලෝ දවසක් මේ ලංකාවේ ප්‍රධාන පෙළේ ආණ්ඩුවේ ආයතනයකට ගියාම මේක ගොඩක් ඒගොල්ලෝ ට්‍රේනින් සම්බන්ධව තියෙන ආණ්ඩුවේ ආයතනයක්. මගේ කෙනෙක් අහනවා මේ අපි සිංහලෙන් ටයිප් කරාම මේ අකුරු කැතට එනවනේ කියලා. මම බැලුවා මොකද මේ කැතට එනවා කියලා කියන්නේ කියලා. මේගොල්ලෝ අර සිංහල නිකන් ට්‍රූ ටයිප් ෆොන්ට් එකක් දාගෙන මේගොල්ලෝ සිංහල ටයිප් කරන ඉතින් ස්පිලි පාපිලි අර හරියට එන්නේ නැහැ. ඉතින් මං ගෝවා යුනිකෝඩ් පාවිච්චි කරන්නේ නැද්ද? අපි දන්නේ නැහැ එහෙම එකක් එහෙම පාවිච්චි කරනවද කියලා. එතන IT කන්නෙක්ෙන් මගෙන් ඇහුවා. දැන් ගොඩක් කල් මේක ඇත්තම චක්‍රලේ මේ ජනාධිපති චක්‍රලේකෙකුත් තියෙනවා මේක පාවිච්චි කරන්න ඕනේ කියලා ආණ්ඩුවේ අමහිතනේකම කියලා. ආ එහෙම
ගන්න. මම හිතන්නේ මේගොල්ලන්ට මේ මදි නේද ඒක දැනුවත්කම.
ඔව් දැනුවත්කමත් මදි. ඒ ඉන්න ඒ පිළිවෙල ඔව් අනික මෙහෙම ප්‍රශ්නෙත් දෙනවා මේක. එතකොට මේක මේ නිකන් හැඩ තියෙන ෆොන්ට් නැද්ද? ඕවා තමයි ඒගොල්ලන්ට තියෙන
ගැටලුව. ඒගොල්ලෝ මෙහෙමයි හිතනවා. ඉතින් කොහොම ගියත් සිංහලනේ ඔක මොන ෆොන්ට් එකෙන් කරත් එකයිනි කියලා ඉන්නවා.
ඔව් දැන් මේ ළඟදෙත් මේ බුද්ධිකට මතකයි මං අර එක්තරා සමාගමකින් මට ඒක ලිපියක් මම ෆෝවර්ඩ් කරා බුද්ධිකට. අපිට අර ආපු එකේ මතකයි ඒකෙත් ෆොන්ට් දාලා තියෙන්නේ යුනිකෝඩ් නෙමෙයි. ඒක ඇත්තටම මේ
වෙන ෆොන්ට් එකකින් කරලා තියෙනවා.
ඕ ලොකු ලොකුම කම්පැනි එක. එතන තිනිකොට් පාවිච්චි කරන්නේ මොකද්ද කියලා හර්ෂත් දන්නේ නැති මං හර්ෂ තිල්න දෙන්නටම මේ මේල් එක ෆෝවර්ඩ් කරා.
මං හිතන කාලින්
ඒ වගේම
කාලින් යුනිකෝඩ් වලට මාරු වෙන්නේ නැති එකේ තින්නේ ඒගොල්ලන්ගේ මේ නොසැලකිලිමත් කම නේ.
නොසැලකිලිමත් ඒකයි මේ යුනිකෝඩ් ඉන්ස්ටෝල් කරන්න තියෙන ගැටලුව තමයි තියෙන්නේ.
කම්මැලිකමක් තියෙනවනේ.
ඔව් ඒකයි පුරුදු වෙච්ච දෙයින් මේ මාරු වෙන්න තියෙන කම්මැලිකම. ඒ කියන්නේ ඒක හොඳ දෙයක් කියලා පෙන්වුනට වෙන මොනවා හරි ලෝකෙ නැති හේතු ටිකක් පෙන්නනවා මේක මාරු නොවි නෑ. මේක පොන්ට් නෑ ලස්සන ඒවා නෑ. ඔහොම ඔහොම කියලා මං දන්නේ ඒක තමයි මේ ගොඩක් ආයතන වලින් කියන්නේ. ඒ කියන්නේ යුනිකෝඩ් වල ෆොන්ට් ಜಾති නෑ කියලා ගොඩක්. මේ ටයිප් ෆේසස් නැහැ කියලා. ඒක මම හිතන්නේ හේතුවක් නෙවෙයිනේ ගොඩක් තැන් වලට.
ඔව් අනිත් එක මේ තව මන් දැකපු එකක් තමයි දැන් ඕකේ ප්‍රශ්නේ කියන්නේ මෙහෙමයි. දැන් යුනිකෝඩ් කියුවන් කට්ටි හිතන්නේ මේ වෙනමම කීබෝඩ් එකක් එනවා වෙනමම අකුරු තියෙන තැන් වෙනස්. දැන් අපි විජේසේකර කීබෝඩ් එකනේ පාවිච්චි කරන්නේ නිකන් ටයිප් කරනකොට මේකේ කොහොමද එන්නේ මේකේ වියන්න ගහනකොට ඕල්ට මොකද්ද කීයක් ගහන්න ඕනේ කියලා තමයි ඌවා තමයි ඒගොල්ලන්ට තියෙන ගැටලුද මේ පිළිබඳ හරි දැනීමක් එයාට ලබා දෙලා නැහැ. ඒ කියන්නේ යුනිකෝඩ් කියන්නේ මේ මේ ලොකු මහලොකු වික්‍රමයක් කියලා තමයි ඒගොල්ලෝ හිතන්නේ. මේ මේක ඒගොල්ලෝ තනි කර වෙනස් වෙන්න ඕනේ මේක සම්බන්ධයෙන්
ඒගොල්ලෝ ප්‍රශ්නේ තියෙන්නේ මේ යුනිකෝඩ් කිව්වමනේ ප්‍රශ්නේ තියෙන්නේ ඒක ෆොන්ට් කිව්වනම් ප්‍රශ්නයක් නැහැ. අපු හැමෝටම තේරෙන්නේ ෆොන්ට් කියන නමින්නේ.
දැන් අපි අද
ටෙක්නොලොජි දන්නේ නැති අය යුනිකෝඩ් කිව්වම බය වෙනවා.
ඔව් නේද
ගොඩක් කලකට හඳුන්වා දීමේ ක්‍රමයේ නේද කියන්නේ ලංකාවේ ගොඩක් කලකට අලුත් තාක්ෂණයක් කරනකොට මේ හර්ෂ මේ අර ටිකට සද්ද දානවා ඉතින් අර මේ අය අපේ හැටි මේ ඉතින් මොන දේවත් එතකොට වෙන්නේ අර මේ අලුත් කට්ටිය පොඩ්ඩක් ඈත් වෙනවා බය වෙනවා මේක මේ ඔය කලින් කාලින් කිව්වා වගේ මේ කීබෝඩ්ස් ඕනේ වෙනම එහෙම කියලා මේ ඇත්තට මේ හඳුන්වා දීමේත් වැරද්දක් තියෙනවා කියන්නේ අපි ඒක බාර ගන්න වෙනවා
මේ ඇත්තටම තාක්ෂණික වශයෙන් මේ මිනිස්සුන්ට හඳුන්වා දෙන්න නරකයි. දැන් මේක මේ ලොකු ටෙක්නොලොජි මොකද මම යුනිකෝඩ් ප්‍රොමෝට් කරනේ වගේම ඒකලෝ කතා කරන්නේ මේකේ තාක්ෂණික පැත්ත. තාක්ෂණික පැත්ත ඇත්තටම සාමාන්‍ය මනුස්සයෙකුට වැඩක් නැහැ මේක වෙන්නේ කොහොමද කියලා. එයාට අවශ්‍ය මේක ටයිප් කරගන්නේ කොහොමද කියන එක.
අනිවාර්යෙන්.
මේක යුනිකෝඩ් මෙන්න මෙතන තියෙනවා. මෙන්න මේක ඩබල් ක්ලික් කරන්න. මේක ඩබල් ක්ලික් කරා මෙන්න පරණ විදියට කීබෝඩ් එක තියෙනවා. මෙතන ලැන්ග්වේජ් බාර් එක එනවා. මේක සිංහල කියලා සිලෙක්ට් කරලා ටයිප් කරන්න. එච්චරයි. ඒක තමයි මම කියන්නේ උගන්නන්න අවශ්‍ය දෙ. නැතුව මේ යුනිකෝඩ් ටෙක්නොලොජි කැරක්ටර් මැප් එකේ තියෙන මේමයි ලැන්ගේ අකුරු තියෙන්නේ මේමයි
මේක ස්ටෑන්ඩඩ් එකේ යුනිකෝඩ් එකේ වෙනස මොකක්ද කියලා
ආන්ඩ්‍රොයිඩ් ටයිපිස්ට් කෙනෙක්ට ඕක ඇත්තටම අදාළත් දැන් මේක කොහේ කැරක්ටර් මැප් එකේ තිබ්බද මේක අකුරු කොහේ තිබ්බද ඇලපිල්ල වෙනම තිබ්බත් එක එකට තිබ්බත් එක
ඔව් ඒක මේ දැන් අපි මේ කට්ටිය කියන්න බෝලන් අපි මේ වැරදි කියන විතරයි එක එකනට ඇඟිල්ල දික් කරන විතරයි එහෙම කියලා ඇත්තටම එහෙම නෑ මේ අපි තීරණයක් අරගෙන ඉන්නේ මේ ඔව් මුලින් ඉඳලා වීඩියෝ වලින් ඒ වගේ දැන් දාන්න නේද මේක ඉන්ස්ටෝල් කරන්නේ කොහමද ටයිප් කරන්නේ කොහමද ඒ වගේ දේවල් එකින්ද අපි මේ චෝදනා කරලා නිකන් ඉන්නේ අපි කියන අනික් කට්ටිය වගේ මේ අපි ඒ සම්බන්ධ ක්‍රියාමාර්ගයක් ගන්න ඕනේ
ඔව් ඇත්තටම මේ මායි බුද්ධිකයි දැන් කතා
කරන
ඔව් දැන් මායි
අපි කරන්නේ ජිනිකෝඩ් වෙනින්නේ නේද
ඔව් ඇත්තටම මායි බුද්ධිකයි දැන් කතා කරේ ඇත්තටම දැන් මෙතන තියෙන මිනිස්සු දන්නේ නැති නිසා තමයි මේ ප්‍රශ්නේ හැමතිස්සෙම දැන් අපිට තේරෙනවානේ එකම ප්‍රශ්නේ රිපීට් වෙනවා කියලා ඒ ප්‍රශ්නේ හැමතිස්සෙම රිපීට් වෙන්නේ ඒ ප්‍රශ්නෙට හරි විසඳුමක් ලැබෙන්නේ නැති ඉඳන්නේ. ඒකින්ද අපි කතා කරේ මේ වගේ පොදු ගැටලු වලට අපි ටිකක් මිනිස්සුන්ට තේරෙන විදිහට දෙයක් කරමු කියලා. මොකද නෝ තේරෙන්න කරනට නම් මං හිතන්නේ පොඩ්ඩක් සරලව කරා. දැන් මගේ සයිට් එකේ වුණත් මං දාලා තියෙනවා සිංගල් යුනිකෝඩ් ඉන්ස්ටෝල් කරන්න කොහොමද කියලා. ගොඩක් අයට ඒ ස්ටෙප්ස් ටිකුණත් මේ ෆලෝ කරගන්න තේරෙන්නේ නැහැ වගේ. ඉතින් අනික මේ සිංගල් යුනිකෝඩ් ඇත්තනම ඉන්ස්ටෝල් කරාමත් අපි ඉන්ස්ටෝල් කරා සමහරවිට පළවෙනි පාර වැඩ කරන්නේ නැහැ. ඉතින් ඒක නිසා ඒක ලොකු ගැටලුවක් කියලා තමයි මම නම් කියන්නේ. ඒක ඒක අදාළ පාර්ශවය ඒක නම් බලන්න වෙනවා. මොකද අපිට ඕක ගැන කරන්නත් බෑ. ඒගොල්ලෝ ඒවට නීතිමය ප්‍රශ්න දාගෙන ඒ වගේ දේවල් තියෙනවා නේ බුද්ධික.
ඔව්. කලින් දැන් මේ යුනිකෝඩ් ගැන දිගටම කතා කරපු හින්දා අපි තව ප්‍රශ්නයක් අහලා දෙනවා. ඒකත් මෙහෙම කතා කරමු නේද? සංජීව මදුරංග තමයි අහලා තින්නේ ඒක. එයා කියනවා එයාගේ Windows XP service pack 2 64 bit edition එකල්ලු තියෙන්නේ. ඒකට මේ සිංහල පැක් එක ඉන්ස්ටෝල් කරන්න බෑ කියලා කිව්වා. ඇත්තටම ඉතින් බෑ නේද?
මොකද
ඒක develop කරලා නැහැ නේ.
64 editions වලට develop කරලා නැහැ. මේක 32 bit විතරයි තියෙන්නේ. 64 bit පාවිච්චි කරන්න මොන්න Vista වලට මාරෙන Vista වල සිංහල built-in වෙන නිසා.
ඔව් ඇත්තටම يعني 64 use කරන ඉඳ ගොඩක් කට්ටිය මේ සංවර්ධනය කරන ආයතන පොඩ්ඩක් බැලුවොත් හොඳයි නේද? ඒක ගැන
දැනට තාම සර්විස් පැක් 3 වලට හරියට වැඩ ගන්න පැච් එකක් නැහැ. ඉතින් දැන් සර්විස් පැක් 4 වෙනකන් දන්නේ නැහැ බලන් ඉන්නේ. මොකද මම හිතන්නේ සර්විස් පැක් 4 එකක් XP වලට එන්නේ නැහැ. මොකද XP
ළඟදී
මයින් කරන්නේ නැහැ. ඉතින් ඩිස්කන්ටිනියු ගන්නවා කියලා හිත හදාගෙන ඉන්න අරගා. මොකද ලංකාවේ මිනිස්සු මේ OS එකක් ආව බලලා ටගල් Windows 7 ගන්න හැකියාවක් දෙන මිනිස්සු නැහැ. තාමත් මේ මම දන්නා Windows 2098 පාවිච්චි කරනවා ගොඩක් තැන්වල. මේ ආණ්ඩුවේ
ආයතනවල මට මතකයි Windows XP ආවට පස්සේ
උනත් XP 98 වලින් XP වලට මාරවන්නේ ඉවක් කට්ටියට සැහැන්න කාලයක් ගියා.
ඔව්. ඇත්තම ගන්නේ මම උනත් තාම පාවිච්චි කරන්නේ XP තමයි. මේ
ඒක
කියන්නේ මීට අවුරුදු දෙකකට විතර කලින් කරපු ඉන්ස්ටොලේෂන් එක මම අලුත් මැෂින් එකක් ගත්තත් ඒක එහෙම මාරු කරගෙන වැඩ කරනවා කියන්නේ.
ඔව් මේ බුද්ධික දැන නැති මගේ ඔෆිස් එකේ කම්පියුටර් ඉන්ස්ටොලේෂන් එකේ දැන් අවුරුදු 4ක් වගේ තමයි XP ඉන්ස්ටොලේෂන් එක. තාමත් මොකුත් කළා නැහැ මට කම්මැලි ඕක වෙන එකකට අප්ග්‍රේඩ් කරන්න දැන්.
ඔව් ඒකද ඒ කියන්නේ මම දැන් උදාහරණයක් විදිහටත් කියන්නේ දැන් සමහරු කියනවා ඔබ Windows දැම්මම ඉවරයි වෛරස් එනවා මාසයෙන් අය දාන්න ඕන එහෙම කියලා ඉතින් මං කියන දේ
ඒක නම්
අපි ඩාලමේ වැඩ කරන්නේ
කියලා මම පිළිගන්නේ නැහැ මොකද මම දැන් ඔෆිස් එකේ කම්පියුටර් එක ඇච්චර කාලයක් වෙනවා අපේ ෆයිල් සර්වර්ස් එකෙන් Windows දුවනවා ඒකට දැන් ඩොමේන් කන්ට්‍රෝලර්ස් Windows දුවනවා අපේ ෆයිල් සර්වර් එක Windows 2003 රිලීස් කරපු ගමන් ඉන්ස්ටෝල් කරපු එක ඒක තාමත් ඒ ඉන්ස්ටලේෂන් එකමයි තියෙන්නේ කිසිම දෙයක් කරලා නැහැ ඒ විදිහට තියෙනවා එතකොට අපේ තාම ඩොමේන් කන්ට්‍රෝලර්ස් ගන්න Windows 2000
ඔව්
දැන් අවුරුදු ඉන්ස්ටලේෂන් එකට අවුරුදු 6ක් හතකට වගේ කිට්ටුයි.
ඉතින් ඕනම දෙයක් ඉතින් නිවැරදි විදිහට පාවිච්චි කරනවා නම් මොකුත් වෙන්නේ
නැහැ. ඔව් ඒකේ මෙහෙමයි
කියන්නේ. සමහර අය ඉන්නවා මේ මම දන්නවා මේ දවසකට 8 පාරක් විතර ෆෝමැට් කරනවා.
ඔව් මන් දන්නේ නැහැ මේ ඇයි
එහෙම.
ඔව් ඒක මේ මන්නම් කම්පියුටර් ෆෝමැට් කරලා ඉන්ස්ටෝල් කරන්න තරම් කම්මැලි කමක් නැහැ වෙන මොකද මොකද දැන් කට්ටිය දන්නේ මේ වැඩ කරන්න බැරුව කම්පියුටර් වැඩ කරනවා කියලා නේද? මම අපේ ඔෆිස් එක ගෑවුණත් කම්පියුටර් ස්ලෝ කියලා කිව්වම මම කියන්නේ ඔයා මගේ කම්පියුටර් එක ගෑවලා බලන්න මෙන්න මෙච්චර කාලයක් යන ඉන්ස්ටලේෂන් එක. ඉතින් වැඩ කරලා බලන්න මේකේ හැම ගැටලුවක් තියෙනවද කියලා. ඉතින් ගොඩක් අය වෙන්නේ තමන් අවශ්‍ය දේ අනවශ්‍ය දේ හැමදේම ඉන්ස්ටෝල් කරනවා. වෙබ් එකේ දකින එක ඩවුන්ලෝඩ් කරලා ඉන්ස්ටෝල් කරනවා. මේවා හොඳේවද නරකද ස්පයිවෙයා තියෙනවද මුකුත් බලන්නේ නැහැ. yes to all තමයි මක් කරේ හබු ගා.
ඔය වගේම ඉන්ටර්නෙට් බ්‍රවුස් කරනකොට එහෙම මේ ඔයන්නේ බලන්නේ නේද ක්ලික් කරනෝ නේද ඕනි එකක් ගන්න.
ඔව් මෙහෙමයි දැන් අපේ මේ එක්ස්පෙරිමන්ට් කරන එක හොඳයි. එක්ස්පෙරිමන්ට් කරන්න මම නම් ගොඩක් කලකට පාවිච්චි කරන්නේ virtual machine එක. මට මොකක් හරි ඇප්ලිකේෂන් එකක් ආවොත් ඒක චෙක් කරලා බලන්න නම් මම VM එකේ චෙක් කරලා බලලා ඒක හොඳයිද අරව මෙයා කියලා ඔක්කොම ටික බලලා තමයි මම මගේ ප්‍රොඩක්ට් ඒ කියන්නේ වැඩ කරන එකට ගන්න. මම හිතන්නේ ඒක තමයි හොඳම දේ කියලා. මට නම් දෙන්නේ සාමාන්‍ය පරිගණකය පාවිච්චි කරන. මොකද දැන් ගොඩක් කට්ටිය දැන් කියයි Windows වල virus වල Linux දාන්න කියලා නෑ. එහෙම නෙමෙයි. තමන් කැමති දැනනේ පාවිච්චි කරන සමහර Linux වලට කැමති වෙන්න පුළුවන් සමහර Windows වලට කැමති වෙන්න පුළුවන් සමහර Mac වලට කැමති වෙන්න පුළුවන් ඒක පාවිච්චි කරන එක අනුව තමයි වෙනස් වෙන්නේ නේ නේතිල්න
ඔව් දැන් කලින් මේ ඔය දැන් අපි software එකක් මොකක් හරි download කරත් සමහර වෙලාවට key එකක් වගේ හොයන්න ගියොත් එහෙනම් අනිවාර්යෙන් key generators තරම එක virus එකක් එනවානේ
කිය එකක් හොයනවා කියන්නේ ඉතින් වෛරස් එකක් හොයනවා
වගේ තමයි. ඔව්, ඒකෙන් ක්‍රැක් කරන්න යනවා කියන්නේ ඉතින් තමන් මොකද දැන් එකක් මතක තියාගන්න software එකක් නිකන් ක්‍රැක් කරලා දෙන්නේ ආදරයට නෙමෙයි. AI. මේ AI එක ක්‍රැක් කරලා දෙන්නේ ඕක අනිවාර්යෙන් ට්‍රෝජන් එකක් උදෙන්ට දාලා ඕගොල්ලෝ කම්පියුටර් ඒගොල්ලන්ට වෙන වැඩවලට පාවිච්චි කරන spam යවන්න. මොහක් කරේ hacker attack DOS attack එකක් කරන ඕවගේ දෙයක් කරන්න bot එකකට තමයි ඕගොල්ලෝ කම්පියුටර් පාවිච්චි කරන software එක නිකන් ඒගොල්ලෝ නැත්තම් මේ ආසාවට ක්‍රැක් කරලා දාන්නේ නෙමෙයි. Key generator ගත්තොත් 99.9%ක්ම අනිවාර්යෙන් ට්‍රෝජන් එක.
ඔව්.
දනිස්ක මොනව හරි කියන්න තියෙනව නේද මේ Windows ගැන
කතා කරන්නේ. ඔව් මේ බුද්ධික මේ දැන් අපි 98 ගැන කියද්දී මේ මට මතක් වුණේ පහුගිය ඉරිදා මේ සිළුමිණ පත්‍රයේ තිබ්බා මේ රජයේ එක්තරා මේ කියන්නේ ත්‍ෘතික අධ්‍යාපන ආයතන මම කියන හරි වචනේ මේ ඒකේ මේ Windows 98 තාම උගන්වන රුපියල් 3000ද 5000ද ඒක ගානක් දාලා තිබුණා මේ.
එහෙනම් පාඨමාලා විස්තරයක්ද දාලා දෙනවද දනිස්ක?
හා
පාඨමාලා විස්තරයක් දාලා
දෙනවා. ඔව් පාඨමාලා විස්තරයක් දාලා තියෙන ගණන් එක. ඉතින් මෙහෙම Windows ගණන් එක නෙමෙයි වැරද්ද විතර තියෙන්නේ. දැන් 98 ඉවරලා ගොඩක් කල් ඉතින් ළමයි කියන්නේ මේවා කරන්නේ නැහැ. ගොඩක් සල්ලි තියෙන කට්ටිය ඒගොල්ලෝ කෙලින්ම ඩිග්‍රී එක කරනවා. කියන්නේ සල්ලි අමාරුවෙන් හොයාගෙන කට්ටිය නෙන්නේ. ඉතින් එහෙම එකේ අඩුම ගානේ XP වලටවත් යන්න පුළුවන් නම් දැන් අත්තටම XP එලි අයුර වේගෙන් දැන් Vista Windows 7 වගේ නෑන්නේ. අඩු ගානේ XP වලටවත් කරන්න මේ කට්ටිය හැරෙනවා නම් හොඳයි. මොකද මේක වැඩියෙන්ම මේක රාජ්‍ය ආයතන කියන්නේ දැන් නියම දාලා තිබුණේ අපි බයිනෝනේ නේ ඇත්තට මේ හැදෙන්න ඕනේ මොකද මේ ලංකාවේ හැමෝටම මේ කියන්නේ ලංකාව දිනු වෙන රටක් ඉතින් හැමෝටම මේ වගේ ආර්ථික තත්ත්වයක් නැහැ නේ
ඇත්තටම නැහැ මේ
අකින අලුත් වෙන තාක්ෂණයට වෙනස් වෙනවා නම් හොඳයි මොකද මේ නැද්ද බුද්ධිය
ඔව් ඒක ඇත්තටම ඒ විදිහට වෙනවා නම් ඉතින් අපරාධයක් කියලා තමයි කියන්න දෙන්නේ කෙටියෙන්ම
ඔව්
රාජ්‍ය ආයතනයක ඒ වගේ කරනවා නම් ඉතින් තව කියන්නේ පෞද්ගලික ආයතනයක නම් ඔක් කියන්නත් පුළුවන් ඒ නොසලකිල්ල කියලා මේ අර වගේ දෙයකදී ඉතින් ඕක
ඔව් එහෙම කරන්න බැරනම් මං කියන්නේ ලිනක්ස් දාන්නේ ලිනක්ස් නිකන්නේ ඕක අප්ග්‍රේඩ් කරලා ලයිසන්ස් ගන්න ඕනේ හරි ප්‍රශ්නයක් තියෙනවා. එතන අපි හිතමු දනිෂ්ක සාධාරණීකරණේ ප්‍රශ්නයක් තියෙනවා. හරි ලයිසන්ස් මේකට මෙච්චරක් ගන්න ප්‍රශ්නයයි. එතකොට හાર્ඩ්වෙයා මදි. ඒගොල්ලෝ ඇතුළේ තියෙන කම්පියුටර් වලට XP දාන්න බෑ. ප්‍රශ්නයක් නෑ. ලිනක්ස් දාලා ළමයි Linux උගන්නන්න ප්‍රශ්නයක් නැහැ Linux උගන්නනවා කියන්නේ නේද?
දැන් ඒකත් තියෙන මේ කාලින් ගේ කියන්නේ එක තැනකදී කියලා තිබුණා මේගොල්ලෝ මේ ඔෆිස් පැකේජ් එක උගන්වනයි කියලා අරගෙන අපිට ඇත්තටම වොයිස් වෙන්නේ මොකක්ද මම මේ Linux ම කරන්න කියලා නෙමෙයි එදී වුණාට දැන් අපිට ඔෆිස් පැකේජ් එකට තල්ලි වේ ලයිසන්ස් ගන්න ඕන නම් මේ පුළුවන් ඕපන් ඔෆිස් දාලා වැඩ කරන්න මේ Windows වල වුණත් Linux වල වුණත් මොකද සමහර තැන් වල අර ඇත්තටම දැන් ඒක ඇප්ලිකේෂන් එක විතරනේ Microsoft Office කියන්නේ ඉතින් මොකක්ද ඔෆිස් පැකේජ් එක? ඒ වගේ දැනුත් අවස්ථා තියෙනවා. කියන්නේ හරියටම ස්පෙસિෆික් යන එක ටූල් එකකට ඉතින්.
ඔව්. මෙහෙමයි. මෙහෙම දේකුත් තියෙනවා. දැන් ඔය දනිෂ්කගේ වගේ WordPress වලට ගිහාම දැන් අපි හිතමු දැන් මෙතන ඔෆිස් ඉගෙන ගත්තා කියලා. ඕපන් ඔෆිස් එකයි ඕපන් ඔෆිස් වල වැඩ කළා Word වලට මාරනගෙන ලොකු අමාරුවක් නැහැ. මොකද දෙකේ ඉන්ටර්ෆේස් 80ක් වගේ එකම සමානයි වගේ. ඉතින් ඒක නිසා මං හිතන්නේ ඕපන් ඔෆිස් කියා කියලා එතන ගැටලුවක්
මං හිතන්නේ අපි කලිනුක් කතා කරානේ මේ
ඔව් දනිෂ්ක ඒක තමයි මේ දැන් මෙතන දැන් මම නම් කියන්නේ දැන් ඕ උගන්නනකොට උගන්නන්නේ මේක දැන් අනිත් එක නෑ මේ ඔය දැන් මේ කතා වෙච්චින්ද කතා කරන්නේ Microsoft වලට වෙනම ලයිසන්සින් දෙන Education Licensing කියලා. ඒ කියන්නේ Educational Institute වලට වෙනමම ගන්න පුළුවන් Government ඉඳ විශේෂයෙන් මෙතෙන්ට තව ප්‍රශ්නයක් තියෙනවා. මොකද Education License නම් මෙතෙන්ට ගන්න හැකියාව ගොඩක් වෙලාට තියෙනවා. මෙයාට ගොඩක් අඩු මුදලකට
කම්පිකේෂන් එක දෙනෝ නේද ඒගොල්ලෝ?
ඔව්. ඒ කියන්නේ এডুকেෂන් ලයිසන්ස් නම් ප්‍රශ්නයක් නැහැ. දැන් ඕකත් ගැටලුවක් නැහැ විස්ටා. දැන් අපිට OS එක ගන්නවා ස්ටාර්ට් එඩිෂන් එක තියෙනවා. දැන් ස්ටාර්ට් එඩිෂන් එක රුපියල් 6500ක් වගේ වෙන්නේ. එතන පොඩි පොඩි ගැටලු තියෙනවා. දැන් ස්ටාර්ට් එඩිෂන් එකේද ඇප්ලිකේෂන් තුන එකපාර දුවන්න පුළුවා. ප්‍රශ්නයක් නැහැ Word වගේ දෙයක් උගන්නනවා නම් මෙතන Word ඇප්ලිකේෂන් එක ඉදරනේ ඕපන් කරන්න. ඉතින් තුනක් තව දෙකක් පුළුවන්.
ඊළඟ ප්‍රශ්නේ අහලා දිනවා අපෙන් යොහාන් ගේ අහලා දින්නේ. මේ අහලා දිනවා Gmail වලින් මේල් එකක් දාද්දී ඉන්ලයින් ඉමේජ් එකක් විදියට ඉමේජ් එකක් දාන්නේ කොහොමද කියන්නේ. ඒ කියන්නේ මේ ඇටැච්මන්ට් එකක් විදියට නෙමෙයි මේල් එක ඕපන් කරාම ඉමේජ් එක කෙලින්ම පේන විදියට. මේ එයා සාමාන්‍යයෙන් කරන්නේ Outlook වලදී මැසේජ් එක හදලා එහෙම යවනවා. Outlook වල නම් insert image කියලා තියෙනවා. මේ තිල්න මොන හරි කියන්න දිනවද මේක ගැන?
මේකට බුද්ධික කරන්න ඕනේ අපි දැන් ඊමේල් එකට attach නෙමෙයි අපි දැන් මේක inline විදිහටනේ insert කරන්න ඕනේ.
ඔව්.
ඒ insert කරන images අපි host කර ගන්න ඕනේ කොහේ හරි. ඔකට
ඒ කියන්නේ URL එකක් තියෙන්න ඕනේ image එකට.
ඔව්. ඔකට free තැනක් තියෙන image check වගේ image host කරන site එකකට ඕනනම් දාන්න පුළුවන්. නැත්නම් Google Pages account එකක් හදලා Google Pages account එකට image එක host කර ගන්න පුළුවන්. ඊට පස්සේ කරන්න තියෙන මේ image එක browser එකක open කරගෙන ඒ හොස්ට් කරපු link එකට ගිහිල්ලා browser එක open කරගෙන keyboard එකෙන් control A press කරන්න. එතකොට වෙන්නේ තියෙන ඔක්කොම select all කියන option එක තමයි control A කියන්නේ. ඒක press කළා control C press කරාම select කරපු ටික copy වෙනවා. ඊට පස්සේ
select වෙන්නේ මේ අර මේ image එක සම්පූර්ණ.
Image එක HTML code එක තමයි copy
වෙනවා.
ඔව්. ඊට පස්සේ කරන් තියෙන්නේ Gmail compose window එකට ගිහිල්ලා paste කරාම එතකොට image එක පෙන්නයි. post කරපු දැනින් අරගෙන පෙන්නවා එතකොට image එක.
වෙනම attach කරන්න ඕනෙත් නැහැ. ප්‍රශ්නයක් නැහැ.
හැබැයි දැන් මේකේ Gmail එකටම යවනවා නම් තව කාගේ හරි Gmail එකටම නම් යවන්නේ Gmail එකෙන් මුලින්ම images block කරනවා. උඩින් link එකක් විදියට තමයි ඉන්නේ display images වගේ මොකක් හරි ඒ වගේ link එකක් තමයි එන්නේ නේද?
ඔව් always display images හරි නැත්නම් only this time කියලා එනවා.
ඔව්.
එතකොට එයා ඒක click කරේ නැත්නම් මේ images පේන්නේ නැහැ. ඒක ඉතින් හැමෝටම වෙන ප්‍රශ්නයක්. කරන්න දෙයක් නැහැ.
ඒ විදිහට තමයි කරගන්න පුළුවන්.
ඔව් යාට සැලකිලිමත් වෙන්න ඕන මේ image එක කොහේ host කරලා URL එකක් තියෙන්න ඕනේ.
ඔව්. image එක direct URL එකක්.
ඒක බලන්න කෙනාටත් එයා ඉතින් webmail හින්දා ඒ ඉන්ටර්නෙට් එක මේ link එකට access තියෙනවා. දැන් අර Google වගේ Google Pages වල දාන්න කියලා කිව්වේ.
ඔව් Google Pages වල දාලත් පුළුවන් ඉතින්.
Google Pages වල මේ සමහර වෙලාවට සමහර අය දැන් ඕක මේ ඉන්ටර්නෙට් එකෙන් access කරන්න බැරි තැනක දැම්මොත් ඒ නිසා මේ ඒ වගේ තැනක දැම්මොත් හොඳයි.
ඔව් ඒක නම් ඉක්මනට මිසඳුන ප්‍රශ්නයක් නේ.
ඔව් ඊළඟ ප්‍රශ්නය අහලා තියෙනවා අමිල් කියලා තියෙනවා. එයාගේ web browser එක open කරාම මම හිතන්නේ එයා browser එක කියලා තියෙන්නේ i වල තමයි මේක ඉන්නේ. මේ ඕපන් කරාම මේකේ ටයිටල් බාර් එකේ මේ ලංකාවේ මේ වෙබ්සයිට් එකක URL එකක් පේනවා කියලා. මේ ඒකම මේ Kaspersky වලින් මේ වෛරස් එකක් කියලා අඳුර ගන්නවා කියලා තියෙන එකක්. ඒක ඉවත් කරාට මේ බ්‍රවුසර් එකේ ටයිටල් එක චේන්ජ් වෙච්ච එක ඉවත් වෙන්නේ නැහැ කියලා තියෙනවානේ. මේක ඇත්තට මේ ලොකු ප්‍රශ්නයක් නේද මේ දවස්වල.
මේ දවස්වල මේමයි අර කට්ටිය ඔය පොඩි VB අර ස්ක්‍රිප්ට් එකක් තිබ්බනේ මේ ඔය වෛරස් එකක් කියලා ඕ වගේම හැක් බයි කියලා උඩ වැටෙනවා. ඉතින් අපේ ඔය පොඩි ළමයි දෙන්නේ තුන් දෙනෙක් ඕක හම්බෙලා ඉතින් හැම එකටම ඕක එඩිට් කර කර ඒගොල්ලන්ගේ දාලා USB වලට දාලා මිනිස්සුන්ට ඇවලා මේ දැන් සයිට් වල කට්ටිය ඒගොල්ලන්ගේ සයිට් ප්‍රොමෝට් කරගන්න කියලා මේක දානවා. ඉතින් සයිට් එක ප්‍රොමෝට් වෙන එක නෙමෙයි වෙන්නේ මේක හැමදෙස්සෙම ඕපන් වෙනකොට ඒ ආකාර සයිට් එක බැලලා මේක වහලා
දාන්නේ. ඔය ඇත්තට සයිට් එක නෙමෙයි පවුල් කට්ටියටත් එක්ක බැලලා කට්ටිය මං අහගෙන ඉඳලා තියෙනවා මේ. ඒවා ඒක සයිට් එක ප්‍රොමෝට් කරන නෙමෙයි දන්න කෙනෙක්වත් යන්න දෙන්නේ නැහැ
වගේ දේවල් වලට. ඔය කෙනස අපි ඔෆිස් එකේ නේ එකපාරක් මේ එකපාරට කෑ ගහලා කිව්වා මේ බලන්න අපේ මේ ඔෆිස් සයිට් එක හැක් කළා කවුද කියලා. ASCII ඉතින් අපි දුවගෙන දුවගෙන ගිහලා බලුවා. බලනකොට අපි එයා බ්‍රවුස් කරලා තිබ්බා අපේ ඔෆිස් එකේ සයිට් එක මේ ටයිටල් එකේ මොකද්ද කතාවක් තිබ්බා මට මතක නැහැ මොකක්ද තිබ්බ කියලා මේ
හැක්බයි ගොඩ්සිලා කියලා තමයි හිතන්නේ මුලින්ම ආවේ.
ඒ වගේ මොකක්ද එකක් තිබ්බා. දැන් මෙයා හිතුවේ මේ සයිට් එක හැක් කරලා ටයිටල් එක වෙනස් කළා කියලා. ASCII අපි කිව්වා නෑ නෑ වෙන page එකකට ගිහලා බලන්න කිව්වා මේ page එකට ගියාම තරක තියෙනවා. ඔය අර මේ rank එකක් වගේ නේ ඔක virus එකක් නෙමෙයි නේ.
ඔව් ඇත්තනම් rank එකක් ඕක VB script එකක් ඕක හැබැයි service එක හැමතිස්සම start කරන windows start කරනවා. හැබැයි අර යා Kaspersky වලින් detect කරනවා කිව්වෙ ඉඳෝ get lock එන්නේ නැහැ ඒක මැකිලා ඇති. ඒ උනාට මේ title එකේ තියෙන එක Kaspersky වලින් අයින් කරන්නේ නැහැ. මේක පොඩ්ඩක් register edit කරලා අයින් කරලා දාන්න පුළුවන්.
ඔව් ඒ කියන්නේ reg edit ගහලා
මේ ඒක මේ link එක
තමයි. අපි හරියට link එකක් දෙමු මේ koi key එක edit කරන්න ඕන ඒ register key එක. එකම මේ කියන්න දෙන්නේ ඉතින් මේ වගේ මේ අතිලාජාර වැඩ කරන්නේ වෙබ්සයිට් තියෙන කට්ටිය නේද?
මොකද මම වෙබ්සයිට් එකේ නම මෙතන තියෙව මං කව කියලා වැඩක් නැහැ. ඔයගේ සයිට් වල තමත් ප්‍රොමෝෂන් අපි දෙන්න ඕනේ නැහැ කියලා.
ඔව් ඒකෙන් වෙන්නේ ඕල්ලා මේ ට්‍රැෆික් එක වැඩි වෙන එක නෙමෙයි මේ නිකන් අනිත් පැයට කරදරයක් වෙනවා. ඒකම නීති විරෝධී වැඩක් ඇත්තටම මේක.
ඔව් මේකට ඇත්තටම කිව්වොත් මේක දැන් කම්පියුටර් ක්‍රයිම් ඇක්ට් එක තියෙනවානේ. මේකෙන් මේගොල්ලන්ට විරුද්ධ නඩු දාලා මේකට ප්‍රශ්නයක් ඒක ඇත්තටම කියනවනේ මේක ලොකු ප්‍රශ්නයක් මොකද වෛරස් එකක් හැටියට තමයි මේක දාන්න පුළුවන් පරිගණක ජාලා ඩාලා කිරීම යටතේ මේගොල්ලන්ට නඩු බාරන්න පුළුවන්
ආ ඒ කියන්නේ වෙනත් කෙනෙක්ගේ පරිගණකගේ මොන හරි දෙයක්
වෙනස් අනවසරයෙන් ඒකේ කන්ටෙන්ට් වෙනස් කරා කියන එක යටතේ මොකද ක්‍රයිම් ඇක්ට් එක කියවනම් ඒකේ තියෙන ඕව පිළිබඳව නම් පැහැදිලිව සඳහන් කරලා තියෙනවා ඒක නිසා ඒ හැගේ සයිට් එකේ නම උඩින් තියෙන හින්දා මේක දෙතුන් දෙනෙක් තුන් දෙනෙක් හිටියනම් ඇති මොකද තුන් දෙනෙක්ට වැඩියෙන් කම්ප්ලේන් එකක් දැම්මොත් ඒක අනිවාර්යෙන් ඒගොල්ලන්ට විරුද්ධව ඇක්ෂන් එකක් ගන්න පුළුවන්.
කලින්ග මොකද ඔයාගේ අදහස දැන් සමහර සයිට්ස් හදනවා දැන් මේ තමන්ගේ සයිට් එකේ දැන් ෆ්‍රේම්ස් එහෙම ගොඩක් තියෙනවා නම් මේ වෙන සයිට්ස් ඒ කියන්නේ ඒ සයිට් එකෙන් ලින්ක්ස් දෙනවා මේ වෙන සයිට්ස් වලට. එතකොට ඒ සයිට්ස් ලෝඩ් වෙන්නේ වෙන වින්ඩෝ එක නෙමෙයි ඒකෙම. ඒකේ වෙන ෆ්‍රේම් එකක.
ඔව් ඒ වගේ ඒකත් ඒක ඇත්තනම ටෙක් අද සයිට් එකත් ඔයගේ සයිට් දෙකක විතර දාලා තියෙනවා. අපි දැක්කේ
හොයන්න කියලා
නේ. අපි දැක්කේ නෑ වගේ ඉතින් හිටියා මෙහෙමයි. ඉතින් ඕක නම් මට කියන්න තියෙන්නේ AI ගේ තියෙන අඩුපාඩුව මොකද AI ට හරි කන්ටෙන්ට් එකක් හදාගන්න බැරි හින්දා අනුන්ගේ සයිට් අනුන්ගේ පාණින් එළිය බලනවා කියලා කියන්නේ මොඳ.
ඒකයි කියන්නේ ඒක මම දැන් එකක් ඇත්තරම මේ මෙහෙම ගැටලුවක් වුණා දැන් මේ ඇත්තර කියන කනකාඩේ ගුරුවරේ මේ තුරුතුරු තාක්ෂණ උගන්වන කෙනෙක්. ඉතින් සිංහල වෙබ් අඩවික හිපයක් ඉල්ලුවාම මම ඒ ගිය අවුරුද්දේ වෙන ගුරුවරේ කරා ඉල්ලලා තිබුණා. දුන්නා මේ ඔය සිය බස් එක ඊට පස්සේ මේ සිංහල විකි එක ඊට පස්සේ සල්ලිහිණි එහෙම. ඉතින් මේ ඇත්තරම මේක මේ සල්ලිහිණි කට්ටෙන් අහලා දුන්නේ ඊට පස්සේ සල්ලිහිණි කියන වෙබ් කරන කට්ටිය කිව්වා මේ ඒගොල්ලන්ට හිට්ස් ගොඩක් එනවා ඊට පස්සේ ඒගොල්ලෝ එතනින් එනවල් හිට්ස් හැබැයි ගිහිල්ලා බැලුවාම ඒගොල්ලෝගේ සයිට් එක ඇතුළේ ලෝඩ් වෙන බලනකොට ඒගොල්ලෝගේ එක විතරක් නෙමෙයි මිනිස්ත්‍රියේ සයිට්ස් එක ඒ කියන්නේ මේ අධ්‍යාපන අමාත්‍යාංශයේ ජාතික අධ්‍යාපන ආයතනේ හැම දෙයකම මේ
අයිෆ්‍රයිම් වල
වෙන්නේ මේක ඔව් ඒගොල්ලෝගේ එකේ තමයි ලෝඩ් වෙන්නේ ඊට පස්සේ මමත් ඒක බැලුවා මේ ඒ තත්ත්වය දැක්ක ඊට පස්සේ මම මේ මට කියපු කෙනාට කිව්වට පස්සේ යාකෝ මට කතා කරන්න කියලා ඉතින් ඒ ගුරුවරයා වුණාට කිව්වේ මෙහෙමයි මම දැන් මම කරා මම දැන් මේ සයිට් එක ඉතින් මගෙන් ඒගොල්ලන්ට මේ මගේ කරා මට එන මේ කියන්නේ මොකද බලන කට්ටිය මේ සයිට්ස් වලටත් යනවා ඉතින් මගෙන් සේවයක් නේද වෙන්නේ එහෙම කියලා එයා අන්තිම හරියට යා නිකන් අර වාද කරන එකට වගේ
ආවා
මම මෙහෙමයි ඒක මේ සාමාන්‍ය කෙලින් ඔව් view වෙන්න දාන්න මොකද ministry එක වගේ එහෙම දෙයක් වොත් මොකද මේ ඇත්තම මේක කාටවත් තර නැහැ කියලා කියන්නේ ඒ කියන්නේ ministry කියන්නේ ඒක ලස්සනට දීගෙන ඇත්තම මේ site එක හොඳට තියෙන අධ්‍යාපන අමාත්‍යාංශයේ දැන් හොඳට වැඩ කරනවා ඒ වුණාට දැන් ඒක ඇරෙන්නේ මෙයාගේ කේදර. ඒතර මෙයාගේ site එක crash වුණොත් එහෙම ආයෙත් කියන්නේ ඒතර ඇත්තම දැන් මෙහෙමත් දෙයක් තියෙනවා නේද කලින් දැන් ඉස්සර අපි පාරවල් එහෙම කරනවා මිනිස්සු complain කරනවා ඒ වුණාට දැන් web අඩවි කියන්නේ යම් කිසි ආයතනයක ප්‍රතිරූපයක් නේද ඒ
කියන්නේ ඔව් අනිවාර්යයෙන්
සාමාන්‍ය දැන් අපි බිල්ඩින් එක නිකන් පේන්ට් කරලා ගත්තා වගේ නෙමෙයි මේ මේ වල ඉන්නු මේ ආයතනයකට ප්‍රතිරූපයක් එනවා. ඉතින් මේ මේවත් මේ නොසලකා හරින්න බෑ. දැන් ඉස්සරහට දැන් තොරතුරු තාක්ෂණත් එක ලංකාව යනවනම් මේ මේව ගැන මේ කියන්නේ හොඳට බලන්න ඕනේ.
ඔව් අපේ මිනිස්සු දනිෂ්ක ගොඩක් පිරිහීමටපත් වෙලා තිනවා. මන්නම් කියන්නේ පිරිහීමටපත් වෙලා කියලා මේ වගේ. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ මානසිකත්වය ගොඩක් මම දන්නේ අවුල් වෙලා තිනවා. Tamanට දෙයක් කරගන්න බැරි වුණාම අනුන් කරපු දෙයක් Tamanගේ වගේ දාගෙන ඒකෙන් කියක් කරේ හොයාගන්න මට්ටමට දක්වා පහත වැටලා තිනවා අපේ ආගේ මානසිකත්වය. ඉතින්
මේ ඔකාලේ මේ ඕකේ මේ 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 තාක්ෂණික වශයෙන් කියනවා ඕක බ්ලොක් කරන්න මේ JavaScript එකක් තියෙන
එකද අපෝ මේක මේ i frame එකකද හබ එකක් වහනවා කියන එක මේ අපිට ලොකුවට නෑ
අපිට.
ඔව් ඉතින් පොඩි දෙයක් ඉන්නේ මේ ආගේ මේ මට තේරෙන්නේ නෑ මේ වගේ පහත් මානසිකත්වයෙන් මේ වගේ අය ඉන්නේ කියලා. ඉතින් අර මම අර කල්නොත් කියන එක මේ වචනේ පාවිච්චි කරන්න නැත්නම් බල්ලෝ මාරලා හරි සල්ලි වන්න
සමහර අය ඉන්නවනේ මේ අර සයිට් එකක් දැන් ඕනේ අර පෝස්ට් කරගන්න ඕනේ දාන්න ඕනේ ආසාවට දැන් කරගන්නත් බෑ. ඕක කොහෙන් හරි හොයා ගන්නවා කාගේ සයිට් එක ඒක තුලින් පෙන්නනවා.
හරි සතුටුයි. හරිසේ එතන වෙන්නේ මේ අර මේ Google Ads ඒ කියන්නේ ඒකෙන් සල්ලි හම්බ කිරීමක් තමයි එතන වෙන්නේ. මේ මොනවත් ඉතින් හොඳ අපි කලින් දවසේ කිව්වා අර හොඳ පුරුදු අපි උගන්වන්න ඕනේ අපි මේ ටෙක් කතා හරහාමත් කිව්වා ගුරුවරුනහම එළියට හොඳ පුරුදු ගන්නන්න ඕනේ කියලා. ඉතින් මේ මම අපි කියන්නේ මේවා අහනවනම් ඒ කට්ටියෙන් ඉදිරියට ඒවා මේ හොඳ විදිහට කරන්න.
ඔව් මොකද දැන් ලංකාවේ ප්‍රධාන පෙරේ දින ෆෝරම් මරව මේවා උනත් උගන්නන්නේ හොර කරන ඒවා අනුන්ගේ දේවල් කඩා වඩා ගන්න දේවල් නැයි ගොඩක් වෙලට ඒවා කතා කරන්නේ. මොකද දැන් උදාහරණයක් ගත්තොත් දැන් අපි කොපිරයිට් ගැන කතා කරොත් දැන් මේ අනුන්ගේ සින්දු අප්ලෝඩ් කරලා ඒවා ඩවුන්ලෝඩ් කරන්න දෙන ඒවා. ඉතින් ඔය වගේ ටිකක් නිකන් AI-ට ඕනේ තමන්ගේ සයිට් එකට කට්ටිය ගෙන්න ගන්න. දැන් අර මුලින් ස්ක්‍රිප්ට් එකේ හේතුව ඒකයි. යාට සයිට් එකට ගොඩක් කට්ටිය නැහැ. ඉතින් හරි කම්පියුටර් බ්‍රවුසර් ඕපන් කරගොයා යාගේ සයිට් එකට නා. ඊට පස්සේ යාගේ සයිට් එකේ මිනිස්සු බලන්නේ ඕක මගල් URL එක වෙන එකක් ගන්න වෙන සයිට් එකකට නා. යාගේක බලන්නේ නැහැ. ඒ වුණාට ඉතින් අර කවුන්ටර් ගියා බලනකොට ආ මට හිට්ස් මෙච්චරක් කියලා දිනවා කියන
නේද? ඔව්.
හිට්ස් ඇහිලා නැහැ. වාගේ සයිට් බයිනින් එක තමයි කරන්නේ. ඩගින් ඩගින් තමයි. තව කෙනෙක්ත් මේ මෝඩ කියලා දැන් ඔයගේ අපිට දැන් මෙයා බෑන් ලෙවල් තියනා වගේ තවත් කෙනෙක් ඔයගෙන් බෑන් ලෙවෙන එක තමයි කරන්නේ. ඉතින් මන් දන්නේ නැහැ ඇයි ඉතින් ඔවා මිනිසු කරන්න කියලා කිව්වාගේ මානසික ප්‍රශ්න.
ඔව් ඊළඟ ප්‍රශ්නේ අහලා තියෙනවා නාමල් අහලා තින්නේ. එයා කියනවා එයාගේ ඉන්ස්ටන්ට් ෆ්ලෑෂ් ඩ්‍රයිව් එකක් තියෙනවලු. ඒක USB එකට ගහලා කම්පියුටර් එක බූට් කරන වෙලාවට මේ Windows වලට බූට් වෙන්නේ නැහැලු. මොකද්ද කියලා අහලා තියෙන හේතුව.
ඔව් BIOS එකෙන්
ඒක
කරන්න ඕනේ BIOS එකෙන් අඩිය USB boot device කියන එක disable කරලා දාන්න. එතකොට ප්‍රශ්නේ ගොඩක් වෙලා දිනාගන්න වෙයි.
ඔව්
වෙන්නේ මේ USB වලින් USB එකක් ගහලා තියෙනවනම් USB boot on කරලා තියෙනවනම් computer එක මුලින්ම බලනවා USB එකෙන් boot කරන්න.
ඔව් අර
මගේ USB එකේ boot කරන OS එකක් නැත්තම් boot වෙන්නේ නැහැ.
ඔව් අනිත් එක අර මම කලින් කිව්වාගේ අර කලින් ප්‍රශ්නෙත් ඔයගේ අර CD එකේ boot වෙන්නේ නැතනම් මොකද අර try other alternative boot devices කියන එක enable වෙලා නැත්නම් ගොඩක් වෙලාට ඒකෙන් ඇවිල්ලා නැවතිලා ඉන්නවා. මොකද අර ගොඩක් පරණ BIOS වලින් අර error එක දෙන්නේ නැහැ මේකේ boot මුකුත් නැහැ කියලා.
ඔව් ඒ වගේම කලින් කිව්වේ මම නම් කරන
දෙයක් තමයි ඔය අනිත් කලින් මේ තව ප්‍රශ්නයක් කියලා නේද ඔකත් එක්ක මේ ඔය boot වෙන්න හදන මේ ඔය දැන් අපි කියමු USB boot දාලා තියනවා කියලා. එතකොට USB නෑ boot time viruses තිබ්බොත් එන්න ඉඩ තියනවා නේද?
අනිවාර්යෙන් දැන් ගොඩක් ඔය මේ boot type viruses නැති හින්දා ඔය ගැටලුව ගොඩක් වෙලාට දැන් නැති. හැබැයි ඉතින් ඔය අර අපි ඒ කාලේ පරිගණක ඉගෙන ගන්න කාලේ අපිට තිබිලකෝ virus එක දැයි floppy එකේ boot sector virus එක. ඒ වගේ දැන් ඉතින් boot sector virus නැතිම හින්දා ඔක ලොකුවට ගැටලුවක් වෙන්නේ නෑ.
ඒ මොකද වැඩි නෑ නේ
දැන් වැඩි ඇත්තෙම නෑ වගේ දැන් ගොඩක් කියලාට මොකද දැන්
බයත් කියන්නේ
ඔකී මම නම් තාම දැකලා නෑ හර්ෂ මොකද ගොඩක් කියලාට දැන් ප්‍රශ්නේ තියෙන්නේ මේ දැන් OSS ඇඩ්වාන්ස් වෙලා වෛරස් ඇඩ්වාන්ස් වෙලා වෛරස් වලට ටිකක් සර්විසස් අරව මේ ඕනේ තනියෙන් ජීවත් වෙන්න අමාරු
හයි ලෙවල් වෛරස්
ඔව් දැන් වෛරස් එකත් තනියෙන් ඩිපෙන්ඩන්සි ගන්නට ඇවිල්ලා තිනවා වෛරසුත් දැන් මේක ඕනේ එයාට සමහරව .net framework එක ඕනේ ඒ වෛරසුත් ඒ ගන්නට ඇවිල්ලා තිනවා වෛරස් වලට දැන් තනියෙන් ඉන්න බෑ.
ඊළඟ ප්‍රශ්නේ අහලා තින්නේ නිලන්ත අහලා තින්නේ අපේ නිලන්ත පීසිරි මේ එයා කියලා තිනවා මේ ෆෙඩෝරා වල පාවිච්චි කරන්න පුළුවන් ස්ට්‍රීමින් වීඩියෝ ස්ට්‍රීමින් වලට පාවිච්චි කරන්න පුළුවන් සර්වර්ස් මොනවද ඒකම එයාගේ මේ උවමනාව මම හිතන්නේ මේ වීඩියෝ ක්ලිප් කීපයක් හොස් කරලා තියලා ඒක ස්ට්‍රීම් කරන්න කියලා තිනවා කියන්නේ වෙබ්සයිට් එකකට දාන්න මේ ඒක කරන ක්‍රමයක් ගැන තමයි එයා අහලා තින්නේ.
ඔව් මේකට ඇත්තටම ඔන් ඩිමාන්ඩ් හින්දා වීඩියෝ ෆයිල්ස් හින්දා මේකට යට ඇත්තටම ස්ට්‍රීමින් සර්වර් එකක් අවශ්‍ය නැහැ. ෆයිල් එක සාමාන්‍යයෙන් අප්ලෝඩ් කරලා යට මේක ෆ්ලෑෂ් වීඩියෝ ටයිප් එකකට අප්ලෝඩ් කරොත් එහෙම කෙලින්ම page එකට embed කරලා ෆ්ලෑෂ් ප්ලේයර් එකක් දාන්න පුළුවන්.
ඒක ඇත්තටම මේ ස්ට්‍රීමින් සර්වර් එකක් ඕන වෙන්නේ එක්ක ලයිව් ස්ට්‍රීම් එකක් දෙනකොට. එහෙම නැත්නම් මේ ක්ලයන්ට් සොෆ්ට්වෙයාර් එක මේ ඔය වගේ ෆ්ලෑෂ් වගේ එකක් සපෝට් නොකරන වෙලාවෙන්නේ. يعني ඒකේ ස්ට්‍රීමින් කේපබිලිටි තියෙනවා. එතකොට සර්වර් එක කිනොත් ස්ට්‍රීම් විදිහට අවුට්පුට් එකක් දෙන්න ඕන වෙලාවට. ඒත් දැන් වෙබ්සයිට් එකේ වීඩියෝ පෙන්වන්න වගේ එකකට මම හිතන්නේ මේ ෆ්ලෑෂ් වීඩියෝ කියන එක හොඳ ඔප්ෂන් කරන්නේ.
නෝ නැත්නම් ලේසිම ක්‍රමේ තමයි ඔය YouTube වලට යගේ වීඩියෝ එක අප්ලෝඩ් කරලා YouTube එකෙන් එම්බෙඩ් කරන්නත් පුළුවන් ඕන.
ඔව්. එහෙම නැතුණත් මම හිතන්නේ කලින්ම මේ
ඔය ලයිව් රේඩියෝ එකක් ප්ලේ කරනවා නම් ස්ට්‍රීමින් මොනේ.
ඔව් FLV ෆෝමැට් එකට මේ වීඩියෝ එක හදාගත්තාම يعني ෆ්ලෑෂ් වලට ගිහිල්ලා වුණත් වීඩියෝ එකෙන් එම්බෙඩ් කරන්න හදුවාම එයා ප්ලේයර්ස් වල ටෙම්ප්ලේට්ස් වගේ අදිනවා. ඒකම අපිටම හදාගන්නත් පුළුවන්. නැත්තම් තර්ඩ් පාටි ඔ ෆ්‍රී ප්ලේයර්ස් තිනෝ ඒකක් අරගෙන ෆයිල් එක දාන්නත් පුළුවන් නේද?
ඔව් පුළුවන්. අනික තිල්ල මේ මෙතන මෙයා එක පොඩි වරදක් කියලා දෙනවා. මට කවුරු හරි කියලා දෙනවා ජේ ගුහෙරලින් ස්ට්‍රීමින් කරන්න පුළුවන් කියලා. ඒක යාගේ පොඩි වරදක් නේ තිල්ල.
ඔව් මං හිතන්නේ මොකද ජේකර් කියන්නේ JavaScript library එක.
ඔව් හැබැයි සමහරවිට ජේ ගුහෙරේට මා කර ප්ලගින් එකක් තියෙනවද දන්නේ මා කර ප්ලේයර් එකක් ඇවිල්ලා ඒ ප්ලේයර් එකේ ෆයිල් එක සිලෙක්ට් කරන නේද තිල්ල?
ඔව් ඊළඟ ප්‍රශ්නේ අහලා තිනවා චාමර කියලා කෙනෙක් අහලා තින්නේ. මේ එයා යුනිවර්සිටි ස්ටුඩන්ට් කෙනෙක් කියලා දාලා දිනවා. එක්කම ලැප්ටොප් එකක් ළඟදී මිලදී ගන්න යනවා කියලා. එයාගේ අවශ්‍යතාවය විදිහට කියලා තියෙන්නේ ඉන්ටර්නෙට් බ්‍රවුස් කරන්න HTTP වලින්. ඒ වගේම මූවිස් බලන්න. ඒ වගේ දේවල් තමයි කරන්න ඉන්නේ කියලා ලැප්ටොප් එකෙන්. ඒ සඳහා හොඳ ලැප්ටොප් එකක් මොනවද? එයාගේ ඒ කියන්නේ සාමාන්‍යයෙන් 80,000කට වගේ ගන්න පුළුවන් ලැප්ටොප්ස් මොනවද කියලා තියෙන්නේ. මේ කාරින්ග මේකම දැන් අපි ගිය සතියේත් කතා කරන්නේ හිටියා නේද මොනවද කම්පියුටර් එකක් කියන්නේ ඩෙස්ක්ටොප් කම්පියුටර් එකක් ගන්නකොට වුණත් සැලකිලිමත් වෙන්න ඕන මොනවද කියලානේ. ඒක අපි මේක ටිකක් කතා කරමු නේද?
ඔව් ලැප්ටොප් එකක් ගැන කතා කරොත් නම් මම හිතන්නේ එයා කිව්ව විදිහට ඇත්තනම් මොකක් වඩා බේසික් දේවල් තමයි යාට කරන්න ඕනේ. දැන් ඇත්තටම ඒක නිසා මේ මට කියන්න තියෙන දැන් එයා මෙතන කියලා තියෙන යාට ඉන්ටර්නෙට් යන්න සහ මේ මූවිස් බලන්නනේ යාට දැනට තියෙන අඩුම මුදලකට තියෙන ලැප්ටොප් එකක් ගත්තනම් එයාගේ මේ කාර්යය කරගන්න පුළුවන්. ඇත්තටම ඔය එයා කිව්ව මුදල් ප්‍රමාණයට ඇත්තටම යා ටිකක් හොඳ ලැප්ටොප් එකක් ගන්න පුළුවන්. ඒ කියන්නේ Centrino Duo එකක් වගේ ගන්න පුළුවන්. 2GB RAM එක සාමාන්‍යයෙන් 8GB hard disk ටික. ඒ වගේ පොඩ්ඩක් ඇවිදලා හොයලා බලනවා නම් එයා ටිකක් හොයා ගන්න පුළුවන්.
මට මේ මම දැක්ක Acer ලැප්ටොප්ස් තියෙන ගොඩක් අඩුවර 75කට වගේ ගන්න පුළුවන්.
පෞද්ගලික
ඔය දැන් මේක කලින් කිව්වට වඩා හොඳ configuration තිබුණා.
ඕ ගන්න පුළුවන්. මම පෞද්ගලිකව හර්ෂය Acer වලට කැමති නෑ. මොකද මම Acer ලැප්ටොප්ස් දෙකක්ම පාවිච්චි කරා. හරිම කෙටි කාලයක් තමයි වැඩ කරේ. දැන් මෙතනත් Acer ලැප්ටොප් එකක් තියෙනවා. ඒකත් নানা ප්‍රකාර ලෙඩ දෙනවා.
ඒක මම හිතන්නේ Acer වල නෙමෙයි මේ කලින්ගත් එක්ක තියෙන මං කර ප්‍රශ්නයක් නේ
ලැප්ටොප් එක. මේ ලැප්ටොප් එක මේ
ලැප්ටොප්
මට ලැප්ටොප් අපල යන්න
තියෙනවා.
ඔව් ලැප්ටොප් අපලයක් තියෙනවා. ඒ වෙනාට මේ ලැප්ටොප් එක මගේ නෙමෙයි.
ආයිකම අර ප්‍රශ්නේ මේ එක කොටසක් කියන්නමද ගුණා මට මේ එයා අහලා තිනවා මේ built in HSDPA modem තියෙන ලැප්ටොප්ස් තියෙනවද
කියලා. ඔව් ඇත්තටම තියෙනවා. ඒ වුණාට එයා කිව්ව බජට් එකට ඒ වගේයක් ගන්න අමාරුයි.
මම හිතන්නේ මේ ඔය පුළුවන් තරම් ඒ වගේ දේවල් මේ external ගන්න එක හොඳයි නේද?
ඔව් ඇත්තටම. මොකද දැන් එයා ලැප්ටොප් එක දැන් අදිසියට ඩෙස්ක්ටොප් එකට ගහ ගන්නවොත් නම් එයාට ඩෙස්ක්ටොප් එකට modem එකක් ගත්තනම් මොඩම් එක ඩෙස්ක්ටොප් එකටත් ගහ ගන්න පුළුවන්. දැන් ලැප්ටොප්
එකේ මේ HDDB මේ මොඩම් වල හීට් එක ටිකක් වැඩි නේ. ලැප්ටොප් එකේ ඕකක් දාලා ආවට පස්සේ කොහොමත් මේ කියන්නේ රේඩියෝ ෆ්‍රීකවන්සි එක වැඩ කරන නිසා ට්‍රාන්ස්මීටර් එකේ තියෙන ඉඳන්
මේ පොඩ රත් වෙන ගතිය කොහොමත් වැඩි. ඒක නිසා මේ මම නම් කියන්නේ පොඩි පොඩි දේවල් හැමතිස්සෙම එළිය තියෙනවා නම් හොඳයි. මේ මොකද දැන් ඕක මේ දැන් Wi-Fi වෙනවා නම් ප්‍රශ්නයක් නැහැ. Wi-Fi එකේ Centrino chip එකෙන් built in ගොඩක් වෙලාට Wi-Fi support එක තියෙනවා. දැන් මේ වෑ දැන් ප්‍රශ්නේ තියෙන්නේ මේවා external cards ඉඳ ගොඩක් වෙලාට මේවා රත් වෙනවා. ඉතින් අනික දැන් එයාගේ budget එකනොත් ගොඩක් වෙලාට පිට තියෙන laptop තමයි මේවා ඇතුලේ high කරලා මෙන්නේ. මම හිතනවා ඕක නිකම් modem එකක් ගත්තා නේද කවදා හරි desktop එකක් ගෙදර තියෙනවා නම් තව එකක් තියෙනවා නම් ඒකට හරි ටග් ගාලා ගහලා එයාට පාවිච්චි කරන්න පුළුවන්. ඒක ටිකක් හොඳයි කියලා.
මේ තිල්න මේ මොන හරි තියෙනවද කියන්න අපිට desktop computer එකක් ගන්නකොට මොනවද හැලකිලිමත් වෙන්න ඕන අපි කිසති කියන්නේ ඉතින් නේද?
ඔව්. මම හිතන්නේ මේ දවස්වල හුඟක් වෙලාවට තියෙන්නේ processor එක පැත්තෙන් බැලුවොත් නම් LG 775 කියන socket එක තියෙන processor නේද කාලින්ග?
ඔව්. මේ මට දැන් ඇත්තටම තියෙන computer එකක් හදාගන්න ආසාවක් තියෙනවා. මේ දවස්වල හොය හොය බලනවා AMD Intel අතර කොහමද දැන් ඇත්තටම මේ මේ ගොඩක් අය AMD පාවිච්චි කරනවා. මේ පෞද්ගලිකව නම් AMD එකක් මම පාවිච්චි කරලා තියෙන්නේ ගොඩක් කාලයකට කලින්. ඒ කියන්නේ 1.8 වගේ AMD එකක්. ඒකත් ගොඩක් ටික කාලයකට තමයි පාවිච්චි කරේ. ඒ කාලේ නම් experience එක එච්චරම හොඳ නැහැ AMD එක. මොකද රත් වෙනවා, ගොඩක් ගැටලු තිබ්බා. හැබැයි දැන් නම් තියෙන AMD
ඔව් ඒක නෑ. ඔය රත්තරන් ගැටලුව නම් නැහැ.
ඔව් දැන් ඇත්තනම නෑ. ඒ කාලේ ඒ රත් වෙච්ච හේතුවත් මම පස්සේ වට තේරුණා. මොකද දැන් ඒ කාලේ අපිට හම්බෙච්ච කූලර්ස් ඇත්තනම එන බාල
කූලර්. ඒක තමයි ප්‍රධානම ප්‍රශ්න.
ප්‍රධානම හේතුව ඇත්තනම මේක ඇත්තනම
AMD. අනිත් එක මේ මම මේ ළඟදී මේ ආටිකල් එකක් කිව්වා දැන් AMD processors මේ Intel එක compare කරොත් AMD අඩුවෙන්ලු රත් වෙනවා.
ඔය ඉතින් ඇත්තටම මේක රීසනබල් මට්ටමක තියෙනවනම් ඕක කොච්චර රත් වෙනවද කියන එක ප්‍රශ්නයක් නෑ. මොකද හොඳ කූලින් තියෙනවනේ. දැන් අපේ ගෙවල් වල තියෙන ගොඩක් වෙලාට රස්නේ අපේ ගෙවල් අපි ඉන්න රට රස්නේ. ඉතින් ගොඩක් වෙලාට අර සමහරවල් පිටරට ඒ කන්ඩිෂන්ස් වලට හදන හීට මේ කියන්නේ කූලින් හීට් සිංක්ස් වල සයිස් එකම මදි. ඉතින් ඒක නෑ ගොඩක්ම ගැටලුව කියලා මට නම් තේරිලා
තියෙනවා. මේ අනිත් එක මේ මට ප්‍රශ්නයක් තියෙනවා. Intel සහ AMD ගත්තොත් බටහිර රටවල ජනප්‍රිය AMD ද අපිට වඩා
නෑ. ගොඩක් වෙලාවට මාත් එක හිතුව හැම නෑ. එහෙම නෑ. හැබැයි කරට කර වගේ ඉන්න යනකොට ගොඩක්
වෙලාවට කරට කර වගේ තියෙනවා.
ඔව් ගොඩක් වෙලාවට
තමයි
50 50ට වඩා පොඩ්ඩක් Intel ඉදිරියෙන් ඉන්නවා. මොකද Intel ටයක් පාවිච්චිය මිනිස්සු අර නමට ගන්නවා තාමත්.
තාමයි නම තියෙනවානේ Intel කිව්වම.
ඔව් Intel කොහොම ගොඩක් වෙලාවට වෙලා තියෙන දැන් ලංකාවේ assemble පරිගණක වැඩිම විකුණන පිටරටවල මේවා ගොඩක් වෙලා branded විකිනෙන්නේ. මේ බ්‍රෑන්ඩඩ් පරිගණකවල ගොඩාක් වෙලාවට එන්නේ Intel. AMD කියන්නේ ඒගොල්ල ස්පෙસિෆික් මාකර් එකක් තමයි එන්නේ. දැන් ලැප්ටොප් උදාහරණයක් ගත්තත් AMD එන්නේ 10ට එක මොඩල් එකක් වගේ. ඉතින් ඒක නිසා එතන අර මාකටිං වෙනවා වලදීත් ගොඩ අඩුපාඩුවක් වෙනවා. ඒකයි.
මම හිතන්නේ කලින්ග මේ දැන් 90% විතර තාම Intel කියලා නේද මට හිතෙන.
ඔව් ඒ වගේ ප්‍රතිශතයකට world wide ගත්තොත් ඒ වගේ
ප්‍රතිශතයකට. අර කලින්ගට පෙන්වන්නේ පහුගිය දවස්වල අර Pentium processor එක හදපු අර විනෝද් දාම් කියන කෙනාගේ ඒක ඒ කියන්නේ ඔය ඇඩ් එකකදී කියනවා මේ 90% computers තමයි Intel කියලා නේ.
මොකද මේක 90% computers කම දැන් Mac උත් අදාළයි.
දැන් කලින්ක මේ අලුත් processor එකක් හදනේ Intel එකෙන් i7 කියලා. ඒක 1366 මම හිතන්නේ socket එක නම socket.
ඔව්. ඒක ටිකක් pin ප්‍රමාණය වැඩි processor එකේ.
ඔව්. මේ ඇත්තටම කාලේ ඒකේ ඉඳන් මේ කෝටු ඩුව කෝටු ගොඩ එක
බැලුවොත් මට නම් මෙහෙම අපිට නම් ඇත්තටම මේ සාමාන්‍ය පරිගණක යූස් කරන කෙනෙක්ගෙදී මේ කෝටු ඩුවෝ එකයි කෝටු ක්වාඩ් එකයි අතර ලොකු වෙනසක් දකින්න පුළුවන් ඒ කියලා මට නම් තේරුමක් නෑ. මොකද මම ඔය
දැන් i7 එකත් එක්ක බැලුවොත්ද
ඔව් i7 එකත් එක්ක බැලුවත් අපිට තේරෙයි. මොකද අපි ගොඩක් ඒ කියන්නේ ගොඩක් CPU intensive applications ඇත්තටම අපි පාවිච්චි කරන්නේ නෑනේ නේද.
නෑ මම කිව්වේ ඒකේ මේ ටෙක්නිකල් වෙනස මොකද්ද?
ආ ටෙක්නොලොජි පැත්තෙන් ඒගොල්ලෝ ගොඩක් අර ඩයි එකේ සයිස් එක වෙනස් කරලා තියෙනවා. එතකොට අර ඒ කියන්නේ එතකොට එක මේ ට්‍රාන්සිස්ටර් දෙන ප්‍රමාණය කුඩා කරලා තියෙනවා. එතකොට මෙමරි කැපසිටි එහෙම තියෙන ගොඩක් වැඩි කරලා තියෙනවා නේද? කැෂ් සයිසස්.
අනිත් එක මේ අනිත් මේ ප්‍රශ්නේ තමයි ගොඩාක් අය හිතන් ඉන්නවා කෝටු ඩුවෝ එක වගේ දෙගුණයක් තමයි කෝටු කොඩ්. ඒ කියන්නේ 2.66 ප්‍රොසෙසර් එකක් ගත්තොත් ඒකේ කෝටු කොඩ් එක ගත්තොත් මේක 4. ගණක් හරි 5. ගණක් හරි යනවා කියලා. ඒක බොරු කතාවක් නේද?
ඔව් මේක ගොඩක් වෙලාවට කට්ටියට තේරෙන්නේ ඇප්ලිකේෂන් එක ලෝඩ් වෙනකොට මේ CPU වලට වඩා බලපන්නේ hard disk එකේ speed එක කියලා. ඉතින් ගොඩක් වෙලාවට කොච්චර හොඳට ගහලා ගැහුවත් අර ජරා hard disk එකයි කරා machine එක slow. එක ඔයාගේ hard disk controller එක එච්චර හොඳ එකක් නෙමෙයි. දැන් සමහර අය SATA දැන් SATA 2 hard disk එක ගන්න SATA 1 controller එකකට. ඉතින් ලැබෙන එක ඒක අනිත් පැත්තේ සමහර අය අනිත් පැත්තට ගන්න SATA 1 hard disk එක ගන්න SATA 2 motherboard එක. ඔව් එතකොට ඉතින් ලැබෙන වේගයන් ගොඩක් කරන්න machine එකේ boot time එක depend වෙන්නේ මේ CPU සහ memory මත නේ ගොඩක් කරන්න මේ hard disk speed එක මත.
කලින් මේ කියන්නේ දැන් optimum condition වල තිබුණත් processor දියුණු වෙච්ච වේගය අනුව මේ අනිත් ඒවා data rate exchange rate දිනු වෙලා
නැහැ. ඔව් ඇත්තනම් මේ
බාගේ. ඒ වේදම bottleneck එක
දිනු. මොකද data bus කොච්චර හැදුවත් අන්තිමන කරත් hard disk එක කියන්නේ mechanical දෙයක්. මේකෙදී හැම තිස්සෙම limitations තියෙනවා. දැන් මොකද දැන් ගොඩක් කට්ටිය දැන් මෙතනින් SSD වලට තමයි
මාරු වෙන්නේ. SSD වල ඒක දැන් මම අහන්නේ SSD වල 10000ද?
Solid state disk වලට මාරු වෙන්නේ නැන්නේ මේක ඇත්ත. ඒතකොට මේකේ movable moving parts මුකුත් ඇතුලේ නැහැ. ඒ මෙතනත්
ආයි
ඕ ඒ තායි මෙතන ආයි ගැටලුවක් තියෙනවා. මේවා read write වෙන වාර ගන්න තාම එච්චර හොඳ hard disk තරම් හොඳ තත්ත්වයක නැහැ. ඒ නිසා life time එක hard disk එකක compare කරනවට අඩුයි. ටෙක්නොලොජි එක දැන් මේවට උදාහරණයක් වශයෙන් තමයි හයිබ්‍රිඩ් ඩ්‍රයිව්ස් ඇවිල්ලා තියෙනවා. හයිබ්‍රිඩ් කියලා කියන්නේ සොලිඩ් ස්ටේට් ඩිස්ක් එක ප්ලස් හાર્ඩ් ඩිස්ක් එක තියෙනවා. එතකොට සොලිඩ් ස්ටේට් ඩිස්ක් එකේ යම් කිසි ප්‍රමාණයක් තියෙනවා. අපි උදාහරණයක් ගත්තොත් 120GB හાર્ඩ් එකක් ගත්තොත් මේක 20GB සොලිඩ් ස්ටේට්. ඉතුරු 100GB හાર્ඩ් ඩිස්ක් එක. එතකොට මෙතන ඉන්නේ රීඩ් රයිට් නේ හැමතිස්සෙම වෙන්නේ සොලිඩ් ස්ටේට් ඩිස්ක් එකේදී. ඒකෙන් ට්‍රාන්ස්ෆර් කරනවා හાર્ඩ් ඩිස්ක් එක ඇතුලෙන් හાર્ඩ් ඩිස්ක් එකට.
ඒ කියන්නේ hard disk එකේ තුලේ RAM එකක් වගේ පොඩි.
ඔව්. ඇත්තටම hard disk එකේ එනවා හර්ෂ RAM එකක්. මේක hard disk එකේ memory කියලා කියනවා. මේවා 32MB
16MB කියලා කියනවානේ.
ඔව් buffer එක කියලා කියනවා. මේක වැඩි වෙනකොට read write ඒ කියන්නේ read write speed වැඩි වෙනවා කියන්නේ මෙහෙමයි. large file එකකදී නෙමෙයි. දැන් සාමාන්‍ය Windows access කරනකොට පොඩ්ඩක් වෙලාවට access වෙන්නේ එක්ක log file එකක, config file එකක් මේක ලියනවා ගන්නවා. ඉතින් ඔය වගේ වෙලාවෙදී අර මේවා හැමදේම hard disk එකේ read කරන්න තුර memory එකේ තියාගෙන tag ගාලා ආපහු දෙනවා.
ඔකේ තියෙන ප්‍රශ්නේ දැන් ගොඩක් අය ඉතින් අර කලින් කිව්ව වගේ VGA කාඩ් එකක් ඇහුවොත් අහනවා memory 256512ද කියලා. ඒ වගේ process එක ඇහුවොත් ඒකේ model එකකින් තමයි දන්නේ නැතුව ඒකේ bus speed එක දන්නෙත්
නැහැ.
ඒ cache එක දන්නෙත් නැහැ. ওই ප්‍රශ්නේ නිසා තමයි ගොඩක් අයට මේ machine slow වෙලා තියෙන්නේ.
හරිද මේ මන් දැකලා තියෙන තව දෙයක් තමයි අපේ කට්ටිය machine එකක් ගන්නකොට මේක මේ යොදා ගන්න ඒ කියන්නේ භාවිතා කරන්න හදන මේ වැඩේ අනු නෙමෙයි එක ගන්න.
හරියටම හරි. මොකද වගේ ආයෙත් එකක් ගන්න බෑ බලන්න. මැෂින් එකක් ගත්ත. කෝටු කොට් මැෂින් එකක් අරගෙන. 90000ක් විතර වියදම් කළා. ඒ කියන්නේ දැන් ඒ කෝටු කොඩ් ලංකාවට ආපු හැටිම ගොඩක් ගණන් ගියානේ. ඒ කාලේ තමයි අරන් තියෙන්නේ. ඉතින් මම ඒ වෙලේ බැන්න අපරාධනේ මොකද්ද මේ කරගත්තේ කියලා. ඔය වගේ අර උඟක් අය යන්නේ දැන් තියෙන හොඳම එකට කියලා ඒගොල්ලන් දැන් ඒ ඇත්තටම කිව්වොත් ඒ එයා අඩු ගන්න 3D ප්‍රෝග්‍රෑම් එකක්වත් ඒ කිසි දෙයක් පාවිච්චි කරන්නේ නැහැ. නිකන් chat කරන්නයි ඔය word පාවිච්චි කරයි වැඩි වුණොත් ප්‍රෝග්‍රෑමින් කරනවා නම් .net හරි නැත්නම් ඔය Eclipse හරි දායි. ඉතින් ඒ වගේ එකට කෝටු කොඩ් එකක් දානවා කියන්නේ අපරාධයක් සල්ලි වේදම් කිරීම.
ඔව් ඒ වගේම මේ තව දැකලා තියෙන දෙයක් තමයි මේ රාජ්‍ය ආයතනවල උනත් පෞද්ගලික අංශේ නවක ටිකක් අඩුයි. මේ ඒ කියන්නේ තාක්ෂණ ප්‍රතිපත්තියක් නැහැ නේද හරියට. එන මොනවා හරි දෙයක්
පොලිසි එකක් නැක්සිට් දෙකට.
ඔව් මිලදී ගන්නකොට මේ දැන් ගොඩක් තැන්වල අපි දැකලා තියෙනවා මේ ඔෆිස් වල ડોකියුමන්ට් හදන එක තමයි කරන්නේ කම්පියුටර් එකකින්. ඒ වගේ කම්පියුටර් එක හයි එන්ඩ් එක.
දෙන්නේ ප්‍රශ්න දෙන්නේ
අවශ්‍ය තැනට අනවශ්‍ය දේ.
ඔව් ඒක ප්‍රශ්න දෙන්නේ ඇත්තටම මෙතන ඩිසිෂන් එක ගන්න එතන ඉන්න IT සම්බන්ධ එක්ක නා නෙමෙයි එතෙන්ට මාකටිං එන පුද්ගලයා. ඒ කියන්නේ සමාගමකින් මාකටිං එන පුද්ගලයා අර මෙතන IT ඩිසිෂන් ගන්න එක්ක නාට මේක පොවනවා. මේක තමයි හොඳ මැෂින් එක, මේක මෙහෙමයි, මේක ස්පීඩ්ස් මෙහෙමයි, මෙහෙම මෙහෙමයි, මේක හයි එන්ඩ් එකක් කියලා ගුවාම අරටක් ගාලා එතන දැන් මේ වැඩේට මේ ලොකු එක තමයි ඕනේ. රිකමෙන්ඩ් එකක් රිකමෙන්ඩ් ඇනලිස්ට් එකක් කරන්නේ. එතෙන්ට ඒ වෙලාවට මාකටිං එක්කෙනා හොඳයි කියන්නේ මොකද්ද කියන එක ගන්නවා. මොකද එතන IT ඉන්න එක්කෙනා Tamanට තනින් ඩිසිෂන් එකක් ගන්න බය. මොකද මේක මාක් කරුණාද මේ යාගේ පිටින් ඇයි කියලා.
අනිත් එක දැන් අපේ ආයතන මේ ප්‍රශ්න ඇතිරනේ දැන් තියෙන හොඳම එක ගන්නත් ඕනේනේ. දැන් තියෙන හොඳම එක i7 නම් i7 එක ඕනේමයි. ඒක Tamanට අනවශ්‍ය දේවල් අරගන්න එක බොරු වැඩක්.
තේරවන්නේ නැහැ. තේරවන්නේ. හර්ෂට තව එකක් ඔහු කතා ගුවාම අපේ පැත්තේ දෙකෙනෙක් ඉන්නවා හැමදාම මගෙන් අහනවා. තාමත් මේ ප්‍රශ්නේ අහනවා. Pentium 3 කාලේ ඉඳන් අහනවා මල්ලි මොනවද මේ දවස්වල හොඳ කම්පියුටර් Pentium මොනවද කියලා ඒ දවස්වල අහනවා මං කියන්නේ මේ දවස්වල i3 තමයි තියෙන්නේ 4 එකක් ළඟදී එන්නේ මල්ලි මං කෝ ඉතින් ඔව්වයි 30ක් කල්ලාන ඩේ කියලා නේ ඉතින් ටිකක් කල්ලාන 4 ආව දැන් මල්ලි 4 ආව නේද හැබැයි ඉතින් ඕකත් ටිකක් කල්ලානකොට මෙයයි කියලා තාමත් මේ මනුස්සයර කම්පියුටර් එකක් නැහැ ඕක තමයි ඉතින් හැමදාම අහා
ඊළඟ හොඳ වෙගෙනකන් ඉන්නවා
ඕ ඊළඟ හොඳ වෙගෙනකන් ඉන්න අපරාධ ගන්න කියලා ඉතින් තාමත් පරිගණකයක් නැහැ ඉතින් ඔය තව ටිකක් අල්ලනකොට ඔය කාගේ හරි Pentium 3 එක මේ සෙකන්ඩ් හෑන්ඩ් එකක් අරන් ඇවිල්ලා පාවිච්චි කරා ඉතින් තේරුණා
තමන්ට අවශ්‍ය වෙලාවට තමන්ගේ වැඩේට හරියන කම්පියුටර් එකක් ගන්නවා මිසක් මේ හොඳ මේක බලන්නයි ඊළඟ එනකන් ඉන්න කියොත් එහෙම කවදාවත් මැෂින් එකක් ගන්න.
ඕ දැන් මම ලැප්ටොප් එක මේ ඇත්තටම මගේ මේ LG එක ගත්තාම ගොඩක් අය මට කතන්දර කිව්වා අයියෝ ඔව් ගත්තා ඔය ගන්නට ඇත්තටම මෙච්චර ලොකු ප්‍රොසෙසරයක් තියෙන එකක් ගන්න තිබුණා මෙච්චර ලොකු ප්‍රොසෙසරයක් තියෙන එකක් ගන්න තිබ්බනි කියලා. ඉතින් මං දැනට ලැප්ටොප් එක තියෙන්නේ මගේ මේ පවර් සේව් මෝඩ් එකේදී. පවර් සේව් මෝඩ් එකේදී CPU ක්ලොක් එක 150කින් එයා කපනවා. 50ක 75කට කිට් වෙන ප්‍රමාණය. ඉතින් මට ඒකත් ඇති. ඉතින් මන් දන්නේ දැන් අපිට එක්ක තමයි මේක රෙකෝඩ් කරනවා. දැන් තිල්න මං හවස ගේම් ගහුව මේකේ most wanted play කරා. ඉතින් මට එච්චර ගැටලුවක් නැහැ මේක half speed CPU දෙන්නේ කියලා.
දැන් අපි ඕක දාලා මේක මේ මොකක් හරි වීඩියෝ එකක් edit කරන්නවත් video rendering වත් කරන්න යන්නේ නැහනේ.
ඔව් මට මේක
program එකක් අපි animation හදන්න යන්නෙත් නැහැ.
ඔව් මට මේක
අවශ්‍ය දේ ගන්න ඕනේ.
මට මේකේ CPU තේරෙන විදිහට වෙනසක් එන්නේ අපේ ටෙක් කතාවලට මොබයිල් මේක එන්කෝඩ් කරනකොට විතරයි. ඒකත් තප්පර 30ක වෙනසක් තමයි වෙන්නේ මේ මේක හයි ඒ කියන්නේ ෆුල් CPU දාන එකයි පවර් සේව් මොඩ් එක දැම්මයි කියලා. ඉතින් ඒ වගේ ටයක් CPU ඉන්ටෙන්සිව් දෙයක් පාවිච්චි කරනකොට තමයි දෙහෙනින් ටයක් කම්පියුටර් ස්ලෝ කියලා. මොකද දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් අපි DVD එකක් එන්කෝඩ් කරනවා නම් අපි දැන් DVD එකක් අරන් රිප් කරලා එන්කෝඩ් කරනවා කියලා. ඔන්න CPU එක තේරෙනවා මේක CPU එක ඇත්තනම ලොකු එකක් තියෙනවා හොඳයි. මොකද යන කාලේ සමහරවිට පැය 3ක්
යනවා.
එතකොට
ඒක මට හොඳටම තේරුණා මේ මම මේ ආසාවට සමහර පොඩි පොඩි 3D කෑලි හදා ගන්නවා. මේ Pentium 4 එකක් කලින් තිබ්බේ HD තිබ්බෙත් නැහැ. ඒකේ විනාඩි 10ක් විතර යන එකක් දැන් විනාඩි 4ක් 3කින් වගේ කරගන්න පුළුවන් මේ කෝටුඩුව මැෂින් එකේ.
ඕ ඒ කියන්නේ ඇත්තනම CPU intensive applications අපි පාවිච්චි කරන්නේ නැත්නම් අපි ඇත්තනම CPU එක ගැන ගොඩක් දැන් කරදර වෙන්න ඕනේ. ඒ කාලෙන් කරද ඒ කියන්නේ දැන් උදාහරණයක් ගත්තොත් මීට අවුරුදු 3කට කලින් ටිකක් හිතලා බලන්න ඕනේ. මොකද ඒ කාලේ CPU clock එක ටිකක් අඩු ප්‍රමාණයක තිබ්බේ. දැන් ඇත්තටම එච්චර මේක මොකක්ද
average processor එකක් හොඳටම ඇති නේද?
Average processor එකක් හොඳටම ඇති. අනිත් එක තියෙන ගොඩක් බලන්න ඕනේ මේක L2 cache එක කොච්චරක් තියෙනවද? ඕ වගේ දේවල් දැන් පොඩ්ඩක් බලන්න. පරිගණක කිර පොඩ්ඩක් RAM ටිකක් වැඩියෙන් ගහගන්න. හොඳ hard disk එකක් දාගන්න. හොඳ
motherboard එකේ මේ bus speed එක maximum කීයක් support කරන්නේ.
ඔව් ඒ වගේම මේ
තව සමහර අය ඉන්නවා මේ 667 හරි එහෙම දැන් ඉස්සර එහෙම 667 support කරන motherboard එකක් කරන් 800 RAM එකක් ගන්නවා. ඔය වගේ වැඩ කරනවා.
හරිද මේ?
ඒක කැත වෙනවද බලන්න ඕනේ.
තව සැලකිලිමත් වෙන්න ඕන එකක් තමයි මේ මේ කොළඹ කඩවලින් මේ ගන්නකොට මේකේ මේ වගකීම ගන්න. ඒ කියන්නේ වගකීම සහතිකයක් දුන්නට මේ කොච්චර කාර්යක්ෂමව ඒක ආපහු ගන්න පුළුවන්ද කියලා. ඒ
කියන්නේ මොනවා වෙනවද? මට නම් ගියොත් මට නම් ඇතුළේ තරහ යනවා. මොකද මට හරියට මේ ප්‍රශ්න වෙලා තියෙනවා මේ සමහර තැන් නෙමෙයි හුඟක් අය දන්න තැනක්
තියෙනවා. ඔව් අපි ඒ කියන්නේ
එතනින් අරගෙන
ආව කරන්නේ යනවා. 70ක දෙනෙක්ගෙම මේ අත්දැකීම් මෙහෙම තමයි නේද? ඒ කියන්නේ මොනවා හරි වෙලා ගියාට පස්සේ එතන රණ්ඩු වෙලා අන්තිමට ඒ වගේ දේවල් තමයි වෙන්නේ.
නරක් කරගන්න තමයි වෙන්නේ ඉතින්. අපේ වෙලාවත්
යනවා. ඒකට හේතුව තමයි අපේ මුලින්ම බඩෝ හොයන්නේ මේක අඩුවට. මේ වෙලාවේදී මේක වොරන්ටි කොහොමද කියලා හිතන්නේත් නැහැ. ඒ වෙලාවේදී හිතන්නේ නැහැ මේ කඩේ මේ අවුරුදු 3ක් තියේද කියලා. ඒ කට්ටිය හිතන්නේ ඒ වෙලාවට රුපියල් 5ක් අඩුවේ මෙතන දෙනවා කිව්වා. මේකෙන් ගන්නවා කියලා. එහෙම නේ පොඩ්ඩක් ඔයලා බලන්න මේ කම්පැනි ඇත්තටම තියෙන එකක්ද? මේගොල්ලෝ වොරන්ටි වල තත්ත්වය කොහොමද? මොකද දන්නේ නැති ප්‍රධාන බෙලේ පරිගණක සමාග විකුණන කඩ ඒ කියන්නේ කඩ ගොඩක් ඒගොල්ලන් තියෙනවා. ඒගොල්ලෝ කඩ එක එක නම් වලින් දාලා තිනවා. මොකද මේ බඩුයි
කියන්නේ.
බඩුයි කියන්නේ නැති හින්දා ඒනට බඩු ගත්තාම හැමතැනින් වෙලාවට ගිහලා ඒගොල්ලෝ එකම ස්ටෝර් එකෙන් තමයි ගිහලා ගන්න ඕනේ. මේ ගිනිටි ප්ලස් එකේ ගොඩක් මේගොල්ලන් කඩ තමයි තියෙන්නේ. ඔයගොල්ලෝ අපිට පරිගණකයක් විකුණන්න ඇවිල්ලා ඒගොල්ලන් ලොකු අකර්තබ්බයක් වුණා. මොකද අපි මීට අවුරුදු දෙකකට කලින් පරිගණක වර්ගයක් ගන්න ඇවිල්ලා මේගොල්ලෝ කිව්වා නෑ නෑ අපිට chance එකක් දෙන්න අපි දෙනවා කියලා. මම කරයිට්. ඔයගොල්ලන්ට chance එකක් දෙන්න අපිට computer 8ක් අවශ්‍ය තියෙනවා. ඔයගොල්ලෝ 4ක් අපිට ජනවාරි 31 වෙනිදාට කලින් deliver කරන්න කියලා. ඉතින් කොහොම හරි මේ මිනිස්සුට කිව්වහම මේ මොකද ඒ කාලේ IBM වල පොඩි ඉඟයක් තිබ්බා. මොකද මේ IBM ලොකු ස්ටොක්ස් අගයක් වෙන බැංකුවකට කම්පියුටර් 400ක් 500ක් වගේ දෙන්න අවශ්‍යතාවයක් තිබිලා හැමතැනින්ම කම්පියුටර් එකක් අවකලා කට්ටියත් එක මේක දීලා තිබ්බා. ඒක නිසා මෙයාට මේකත් මම පැහැදිලි කරලා කිව්වා. මේ මිනිස්සුෝ ඉතින් අපිට හරි දැන් ගේනවා, ඔන්න ගේනවා, මෙන්න ගේනවා. දැන් මගේ කාර් එකේ ට්‍රංක් එකේ තියෙන්නේ. දැන් නැවෙන් බාන ඔන්න වගේ උත්තර දීලා අන්තිමට ජනවාරි පළවෙනිදාට අපිට පරිගණක නැහැ. ඊටසේ මේගොල්ලෝ මම සද්ද නැතුව ඉඳලා හරි මේගොල්ලන්ගේ ලොකු මැනේජර්ගෙන්ට කතා කරාමත් ඔව් උත්තරම තමයි දුන්නේ. ඉතින් ඔන්න කම්පැනි එක ගැන හිතා ගන්න පුළුවන්නේ. ඊට පස්සේ මේ මිනිස්සු කොමර අපිට පරිගණක දුන්නේ. ඊට පස්සේ අපි ඉතින් ඒට මෙට දඟල්ලා ආයි වෙන තැනකින් මිනි වරගණක ටිකක් අරන් අපේ වැඩේ කරගත්තා. ඉතින් මං ඊට පස්සේ මේගොල්ලෝ ඔන්න මේගොල්ලෝ ඊට පස්සේ මට පවුදා කතා කරලා කියන ජනවාරි දෙවෙනිදා අපි සතියකින් දෙන්නලු. මම කොහට 31 වෙනිදානේ කම්පියුටර් දෙන්න කිව්වේ. හරි 31 දෙන්න බැරනා. ඔය කම්පියුටර් දාගෙන අපිට ඕනේ නැහැ. කියලා ඊට පස්සේ මේගොල්ලෝ මාසයකට ඉතර පස්සේ එන ඔන්න සෝරි අපි මේ වැරදක් වුණා මේ වෙන කෙනෙක් එන අපිට ආයි chance එකක් දෙන්න මං කව දෙන්නේ ඔහොමම අවුරුද්දක් ඉඳලා මට ලන්ච් වලට කතා කරනවා මට හිල්ටන් එකේ ලන්ච් වලට මේ වයවනවා ඒගොල්ලන්ගේ අර ලොන්ච් එක තියෙනවා මේ ලොන්ච් එක තියෙනවා කියලා එවනවා අවු මේ හැම දාම ගිෆ්ට් එකක් එවනවා මොන හරි ඒගොල්ලන්ගේ එකක් ඊට පස්සේ මේ ළඟදී ඒ කම්පැනි කොච්චර වැටලාද කිව්වොත් ඒ කම්පැනි චෙයාර්මන් ආව හම්බු වෙන්න ඇවිල්ලා කිව්වා අපේ කම්පැනි මේ වගේ ගැටලු තියෙනවා මෙහෙම මෙහෙමයි මොකද්ද ඔයගලන්ට ඇච්ච ප්‍රශ්නේ මං කියලා දුන්නා මෙහෙමයි මෙතන කම්පැනික් මොකද එතන ඒගොල්ලෝ සේල්ස් ආපු කෙනෙක් මට එයා පළවෙනිම කිව්ව දේ තමයි ඕගොල්ලෝ කෝපරේට් කස්ටමර්ස්ලා අපි ඕගලන්ට සලකන්නේ මේ අපි සාමාන්‍යක පරිගණකයක් ගන්න කෙනෙක්ට සලකන විදියට නෙමෙයි කියලා මං
කරා
ප්‍රයොරිටි කස්ටමර් මං ගෝවා මම මෙතෙන්දි කම්පැනි එක කෙනා තමයි. එනකට මම ඕගොල්ලෝ කඩෙන් කියලා ගන්නකොට මම සාමාන්‍ය පුද්ගලයා. හැබැයි ඕගොල්ලෝ එතෙන්දි මට සලකන විදියට තමයි ඕගොල්ලන්ට මම මෙතෙන්දි හැන්දෙන් බෙදන්නේ මම කෝපරේට් කස්ටමර් හැටියට කියලා. පස්සේ එදා එයාගේ ලයිට් චාමන් ඇවිල්ලා කතා කරනකොට මං එයාට කිව්වා ඕගොල්ලන් ඇටිටියුඩ් එක මෙන්න මේ වගේ. මමත් ඕගොල්ලෝ පෞද්ගලිකව බඩු වරන් තියෙනවා. ඕගොල්ලෝ කවදක්වත් හිතුවේ නැහැ මේ බඩු ගන්න කෙනා තමයි අන්තිමේදී මෙතෙන්දී ඩිසිෂන් එක ගන්න කියලා. ආ ඒක අපේ වරදක් තමයි කිව්වා. ඉතින් ඒගොල්ලෝ දැන් වහන තත්ත්වයට පත් වෙලා තියෙනවා.
ඒ ඇටිටියුඩ් එක ඒ කඩවල ඉන්න මිනිස්සුන්ගේ සහ අය මාරු කරන දෙන අයගේ හැම කෙනාගේම.
ඔව් ඒගොල්ලෝ ඒ
කොටස් ඉඳන් හැමෝටම තියෙනවා.
ඔව් ඒ වගේම මේ අපි අහගෙන ඉන්න අයට අපිට කියන්න තියෙන්නේ මේ මිල ගැනවත් මේ කඩේ නම ගැනවත් ජනප්‍රියතාවය ගැන සැලකිලිමත් වෙන්න එපා. දන්න කීප දෙනෙක්ගෙන් අහලා බලන්න. ඒ කියන්නේ ඒ අයට කොහොමද ඒගොල්ලෝ සැලකුවේ? වොරන්ටි හම්බුණාද වෙලාවට? හරි කියන්නේ හරි විදියට රිප්ලේස් කරලා දුන්නද අදාළ බණ්ඩේ? ඒ වගේ දේවල් අහලා මේ ඒ කියන්නේ ධනාත්මක දේවල් කියනවනම් විතරක් එයාව තෝරගන්න. මොකද අද කඩ දින ඕන තරම්. ඒ කියන්නේ එකක් නැති වුණාට තව එකකින් ගන්න පුළුවන්. ඒක නිසා
මේ දැන් ඔය දැන් හිතන්න මගේ මේ මම මැෂින් එකක් කරන් කැඩුණා කියලා. ඒක ඒගොල්ලෝ හරිනම් කැඩුණා නම් ඒක හදන්න දවස් දෙකක් යනවා නම් ඒ දවස් දෙකට අලුත් වෙන මැෂින් එකක් අපිට දෙන්න ඕනේ. නැත්නම් අපි දවස් දෙකක් බලන් ඉන්න බෑ. ඒක කවදාවත් කරන්නේ නැහැ ඔය කියන තැන.
ඔව් ඇත්තටම ඒ කියන්නේ අපි මොනව හරි රිප්ලේස් කරගන්න ගියාම ඒගොල්ලෝ කියන්නේ මේ ඒගොල්ලන්ට තියෙන ප්‍රශ්න කියන එක අපිත් එක්ක. අපිට ඇත්තටම ඒක අදාළ වෙන්නේ නැහැ. අපිට ඕන මේ ඒකේ තියෙන වගකීම් සහතිකය අනුව ඒක අදාළ එක රිප්ලේස් එකක් හරි හදලා දෙනවා නම් හරි ඒක කරන එක විතරයි අපිට. මේ මොඩල් එක දැන් එනවද නැද්ද? මේ දේවල් වැඩක් නැහැ නේද? ඒගොල්ලෝ ඒක කරන්නේ කොහොමද කියන එක වැඩක් නැහැ.
මේ මදර්බෝඩ් එක නැහැ. දැන් ඒකට එන්නේ නැහැ. ඔයා තව ගියක් හරි දෙන්න. අපිට මේ වොරන්ටි දෙන්නලා ඒගොල්ලෝ අවුරුදු 3ක් දෙනවා කිව්වා නම් කස්ටමර් කෙනෙක් ඇරෙද්දී අපිට වැඩක් නැහැ. ඒගොල්ලන්ගේ මොඩල් එක නැද්ද? බඩු නැද්ද? ඒගොල්ලන්ගේ මේ. හැබැයි මට පොඩි දෙයක් කියන්න තියෙනවා. මේ දැන් බ්‍රෑන්ඩඩ් කම්පියුටර්ස් බුද්ධික මේ සාමාන්‍ය ඇසෙම්බල් එකක් ගන්න ගන්නට මැරිලා තිනයි බ්‍රෑන්ඩඩ් එකක් ගන්න නැති මිනිස්සු. මොකද
ඒකත්
මොකද දැන් උදාහරණයක් ගත්තොත් IBM Lenovo ගත්තොත් ඇත්තනම මේ ගොඩක් කම්පිටිටිව් විදිහට තියෙනවා. රුපියල් 10000 ගෙදර වෙනසක් තියෙනවා. ඇත්ත මම පිළිගන්නවා ඒක. ඒ වුණාට මේ නෑ
මේ 10000ට අපිට කරදර කොච්චර අඩු වෙනවද?
ඔව් දැන් උදාහරණයක් ගත්තොත් අපේ ඔෆිස් එකේ දැන් භාගයට භාගයක් IBM පාවිච්චි කරන්නේ. මම දන්නේ තාම එක කම්පියුටර් එකක් කැල්ල නැ මේ අවුරුදු 3ක් ඇතුළත.
ඔව් කාරණේ මම හිතන විදිහට මේ තාම අර දැන් මීට අවුරුදු 2කට 3කට කලින් ලොකු වෙනසක් තියුණා ඇසෙම්බල් ඒවයි බ්‍රෑන්ඩඩ් ඒවයි.
ඔව් දැන්
දැන් කට්ටියගේ ඒ කියන්නේ තාම හිතන්නේ ඒ වෙනස තියෙනවා කියලා අපි හොයන්නෙම නැහැ නේ මුලදීම. බ්‍රෑන්ඩඩ් එක ගැන හොයන්නෙම නැහැ. අනිත් එක තමයි ඒක අර කස්ටමයිස් කරන්න අමාරුයි නේද? ඒ කියන්නේ අපිට ඕනි මේ VGA කාඩ් එක දාලා දෙන්න එහෙම කියලා.
කස්ටමයිසේෂන් ගැටලු තියෙන බුද්ධික IBM වල දිනේ මේ Dell වගේ පරිගණකයක් ගත්තොත් ඔය ගැටලු තියෙනවා. ඊට උදාහරණයක් වශයෙන් HP ගත්තත් ඔය ගැටලු තියෙනවා. නමුත් IBM වලදී Tamanට කැමති VGA කාඩ් එකක් ගහගන්න පුළුවන්. Tamanට කැමති RAM එකක් ගහන්න පුළුවන්. මොකද දැන් උදාහරණයක් ගත්තොත් Dell පරිගණකයක් ගත්තොත් ඒගොල්ලන්ගේ ස්පෙસિෆික් RAM එකක්ම ගැහුවේ නැත්නම් පරිගණක වැඩ කරන්නේ. ඊට පස්සේ මෙමරි බැලන්ස් උන් නැත්නම් වැඩ කරන්නේ. බැලන්ස් වෙනවා කියලා කියන්නේ ස්ලොට් එකේ ස්ලොට් එකට වෙනදී කැපසිටි දෙකක් ගහුවොත් වැඩ කරන්නේ. ඒ වෙනාට හાર્ඩ් ඩිස්ක් එකක් අපිට හයි කරගන්න බෑ. මොකද ඒකල ස්පෙસિෆික් මේකට බේ එකක් තියෙන එකට වෙන හાર્ඩ් ඩිස්ක් හෝල්ඩර් උන්නේ. නමුත් මේ IBM Lenovo වගේ මම දැකලා නැහැ මේ වගේ එකක්. අපිට ස්ටෑන්ඩඩ් පවර් සප්ලයි එකක් උනත් අවුට් ඔෆ් ඒ කියන්නේ කඩේ යුනිටි ප්ලස් එක කියලා පවර් සප්ලයි එකක් ගෙනල්ලා අපිට හයි කරන්න පුළුවන් ගන්නට තාමත් තියෙනවා.
මම හිතන්නේ HP වලත් පුළුවන් නේ ඔය වෙලේ. මොකද මම දැකලා තියෙනවා
HP machine. පෞද්ගලිකව හර්ෂ මට HP එක තියෙන මේ මේක නම් ගොඩක්ම අඩුයි. ඒ කියන්නේ මේ ගැන තියෙන පැහැදීම නම් මොකද මම අපි HP දැනට ඔෆිස් එකේ පරිගණක 12ක් විතර තියෙනේ. 12 තත්ත්වය ගැන කතා කරොත් අන්තිම නරක තත්ත්වයකදී. මොකද උදාහරණයක් ගත්තොත් දැන් මැෂින් එකක් ගැලෙවුවාම දිනේ මැෂින් එක කොච්චර නෑ ඇත්තටම දැන් හීට් දැන් උදාහරණයක් ගත්තොත් දැන් ඔයා අපි මං වට IBM එකක් සහ HP එකක් එක ළඟ දීලා ගලවලා පෙන්නන්න සාමාන්‍යයෙන් 6 inch fan එකක් තමයි IBM එකේ CPU එකට තියෙන්නේ කූලර් එකට. ඒක වෙනමම ටනල් එකක් හදලා ඒකට අඟල් 8 ගිතර හීට් කූලර් හීට් සින්ක් එකක් හයි කරලා ඒ වගේ තමයි. ඒ කියන්නේ ඒගොල්ලෝ ඒ ගැන ගොඩක් සැලකිලිමත් වෙලා දිනවා. HP එක ඇතුලේ තියෙන්නේ අඟල් 2 ගිතර පොඩි ෆෑන් එකක් පොඩි හීට් සින්ක් එකකට හයි කරලා මේ Intel තරංගකත් හොඳ නැති කූලර් එකක් තමයි ඒක ඇතුලේ ඉන්නේ. ඉතින් මේ කේසින් එකට ෆෑන් එකක් හරියට නැහැ. ඉතින් ඔය වගේ තත්ත්වයක් දැන් මම ඒ කියන්නේ ඒගොල්ලේ ෆිනිෂින් වලදී ඇතුළේ දැකලා තියෙන්නේ. මම හිතන්නේ මේ ලංකාවට එන ග්‍රේඩ් වල ක්වලිටි වල ප්‍රශ්නයක් තමයි හර්ෂෝක.
ඒකත් අර මේ අඩු ගන්නට කියන ඒ ග්‍රේඩ් එකේ වෙන්නේ ඉතින්.
ඔව් අනිත් තවත් දැකපු දෙයක් තමයි මේ පොඩ්ඩක් පරිසං වෙන මේ assemble computer මේ ඇත්තටම branded computers ගන්නකොට ඒක IBM වගේ එකක් ගන්නවා නම් IBM එකේ ඔයගොල්ලන්ගේ serial එක machine එකේ වෙලාවේ ඔයගොල්ලන්ට IBM site එකට කියලා ගැහුවොත් ඒකේ original hardware configuration එක ඒ site එකේ පෙන්නනවා. මේ මෙච්චර RAM ප්‍රමාණයක් තියෙනවා, මෙච්චර මේකක් තියෙනවා, මේ OS එකක් මේකට එන්නේ ඔක්කොම. අපේ අය කරන්නේ බේසික්ම මැෂින් එක මෙහෙට ගෙනල්ලා RAM පිටින් අරන් හයි කරනවා. ආ එතකොට CD රයිටර්ස් පිටින් අරන් හයි කරනවා. ලොකු hard disk පිටින් අරන් හයි කරනවා. ඉතින් ඒක නිසා මේ වගේ අර හයි කරන ඒවා තත්ත්ව වෙනවත් මේ මැෂින් වල කල්පයන්ට අඩු වෙනවා. මොකද අපේ ලංකාවට ගොඩක් අය දන්නේ නැති මේ එන්නේ A grade වල hardwares නෙමෙයි. ගොඩක් වෙලාට එක්කෝ manufacturer defects නිසා අඩුවෙන් අයින් කරනවා. ඉතින් මේවා අපේ අය lot පිටින් එනවා තමයි විකුණන්නේ. ගොඩක් අය දැකලා තියෙන්නේ එක කාලයකට හැමතැනම තියෙන එකම බඩුව.
ඔව්.
මේ මේකට හේතුව මේක තමයි. මොකද මේ
අඩුව ගියත් එකම දේ තමයි.
ඔව්. ඒ අඩුවට ඒ කාලයට තියෙන බඩුව ගෙනල්ලා තමයි මේ විකුණන්නේ. ඔය ලැප්ටොප් ගන්න ගියත් ඒ ප්‍රශ්නේ තියෙනවා. හැමතැනම බැලුවොත්
මේ දැන් උදාහරණයක් විදිහට ලීසින් වැඩේ Unity Plus එකට ගිහිල්ලා කඩවල් 20කට ගිහිල්ලා ඒක තියෙන හැම කඩේටම ගිහිල්ලා අහන්න මේ දැන් තියෙන motherboard එක මොකද්ද කියලා. motherboard දෙකයි තියෙන්නේ.
ඔව්.
හැමතැනම ඒ දෙක විතරයි තියෙන්නේ.
ඔව්. ඒකට අපේ ලංකාවේ මේ variety එකක් කියන එකක් නෑ හැමතැනම. අපි කඩේ මනුස්සයට ඕන දේ අපි ගන්න ඕනේ මිසක් අපිට ඕන දේ කඩේ ගන්න බෑ ඇත්තටම ලංකාවේ.
ඒක වෙයි. ඔව්. මොකද මේ ඒගොල්ලන්ගේ එන්නන්නේ internet site එකට ගිහ බැලුවොත් අර classic series එකේ තියෙන ලාභම ඒ කියන්නේ හරීම නැති මේ motherboards දෙක ගේන්නේ. ගැනල්ලා ඉතින් ඒකේ අරක තියෙනවා මේක තියෙනවා මේකේ මෙච්චර slots ගන්නක් තියෙනවා අර ලොකුවට කියලා මේ අර ජරා motherboard දිපුණා.
ඒ ඇටි
මම motherboard එකට බයිනවා නෙමෙයි ඒගොල්ලෝ ඒ කරන වැඩේ වැරදි. මේ කියන්නේ දැන් ගන්න කෙනාට selection එකක් නැත්තම් ඒගොල්ලෝ ගන්නෙත් ජරා selection එකකින් නම් කවදාවත් හොඳ බඩුවක් අපිට හම්බ වෙන්නේ
නැහැ. ඔව්. හැබැයි තිලින මේ පොඩක් අසුස් වල දෙනකොට මේ තත්ත්වෙ පොඩක් වෙනස් වෙලා දිනවා නේද තිලින?
ඔව් අසුස් වල නම් මේ
quality එකෙන්
හොඳ බඩුවක් තියෙනවා නේද? ගාන තමයි
හොඳට කියන්නේ. අසුස් වල ඔව් ඒක නෑ මං කිය variety එකක් තියෙනවා ගමු මිල ගණන් වැඩි කියන්නේ මාත් පිළිගන්නවා මේ.
ඉතින් ඔව් ගානට ආවොත් ඉතින් හොඳ බඩුවක් ගන්න නෑ.
ඔව් අපි තව ප්‍රශ්නෙකට යමුද?
අනිවාර්යයෙන්ම
ප්‍රශ්නෙකට යමුනේ.
මොකක්ද?
රංගික ලක්‍රුවන් කියලා අපේ ටෙක් අදහන කෙනෙක් ප්‍රශ්න අහලා තින්නේ. එයා කියනවා එයාගේ Fujitsu Siemens ලැප්ටොප් එකල්ලු තින්නේ Windows Vista 32 bit edition එක දාලා තිනවා කියනවා. එයාගේ webcam එකක් තියෙනවලු Philips SPC 1030NC කියලා මොඩල් එක. ඒකෙදි එයා Skype පාවිච්චි කරලා මේ වීඩියෝ කෝල් එකක් ගන්නකොට මේ මැෂින් එක ස්ටක් වෙනවලු. ඒකම රීස්ටාර්ට් කරන්න තමයිලු පුළුවන් ඒ වෙලාවට. මේ හේතුව මොකද්ද කියලා අහලා දිනවා. අපි මම හිතන්නේ මේ follow up questions ඇහුවා නේද කාලින්ගේ. කියලා තියුණා මේ කියන්නේ වීඩියෝ කෝල් එකක් නැතුව කැමරාව disconnect කරලා Skype වලින් කෝල් එකක් ගන්න පුළුවන්ලු. ඒකම මේ වීඩියෝ කැමරා එකත් එක්ක එන software එක ඒක වැඩ කරනවලු හොඳට. ඊට පස්සේ අපි ඇහුවා හැබැයි යා Yahoo Messenger වගේ එකක් එක්ක පාවිච්චි කරලා බලුවද කියලා. ඒක නම් එයාට කරන්න බැරි විලා තිබුණා. මේ මොන වගේ දෙයක්ද වෙන්න පුළුවන් ඒකෙද?
ඔව් මෙයා වෙන කැම් එකකුත් පාවිච්චි කරා කියලා දිනා ඒ දෙයමයි වෙන්නේ කියලා දිනා. වෙන කැම් එකක් වඩ හැබැයි ආ කියලා නැහැ ඒ જાතියෙම කැම් එකක්ද නැත්නම් වෙන මාදිලේ කැම් එකක්ද කියලා. හැබැයි ඒ જાතියෙම කැම් එක ගන්න පොඩ්ඩක් ඩ්‍රයිවර් එක පොඩ්ඩක් බලන්න මේ අප්ඩේට් කළා. මොකද මේ ඩ්‍රයිවර්ස් වල පොඩි ගැටලුවක් වෙන්නත් පුළුවන්. අනිත් එක තමයි මේ motherboard chipset driver එක. මොකද මේ USB ගැටලුවක් වෙන්නත් පුළුවන්. මොකද මේ motherboard Intel එකක් වෙන්නේ නැති අනිවාර්යෙන් laptop එකක් හින්දා මේකට Intel chipset driver එක දාලා බලන්න පොඩ්ඩක්. මොකද මේ power management අරව මේවා හරියට හා USB 2 support වල පොඩි ගැටලු වෙන්න පුළුවන්. හැබැයි මට නම් තේරෙන්නේ මේක webcam drivers වල ප්‍රශ්නයක් Skype එක support වල කරද්දි කියලා.
ඔව් මේ ඒකම කාලින්ග මේ දැන් අපිට අනිත් අයටත් පොඩි උපදේශයක් දෙන්න පුළුවන්. දැන් Skype වගේ එකම භාවිත කරන්න මේ බලාපොරොත්තු වෙනවනම් අර Skype certified devices තියෙනවනේ headset camera ඒ වගේ.
ඔව්
දැන් ලංකාවේ දැන් leasing හොයාගන්න පුළුවන් ඒ වගේ. ඒක quality එකත් හොඳයි ගොඩක්.
ඔව්
ඒකම Skype certified ඒවානේ. ඒ කියන්නේ 100%ක් වැඩ කරනවා කියලා guarantee.
ඔව් මොකද දැන් Skype වල webcam එකක් පාවිච්චි කරන්නේ වෙන application එක webcam එක පාවිච්චි කරන විදිහට නෙමෙයි. පොඩක් ඒගොල්ලන්ගේ hardware access කරන ක්‍රමවල පොඩි වෙනසක් තියෙනවා. ඒක නිසා ඒක ගැන පොඩ්ඩක් සැලකිලිමත් වුණා නම් හොඳයි.
ඔව් රංගික මේ ඔය drivers update කරලා බලන්න. මේ එහෙම නැත්නම් Skype forum එකකටත් පොඩ්ඩක් ගිහිල්ලා බලන්න මේ කැමරා මොඩියුල් එකත් එක්ක මේ සමහර වෙලාවට එතන ගැටලුවක් වෙන්නත් පුළුවන් නේද?
ඔව් Skype support කරන්නේ අර මම පොඩ්ඩක් කිව්වාගේ පොඩ්ඩක් chipset driver එකක් දාලා බලන්න motherboard එකේ.
ඔව් ඒකම මේ අපිට Skype වලින් අමකට ප්‍රශ්නයක් තියෙනවා මේ තිලංක කියලා කෙනෙක් යොමු කරලා තින්නේ මේ එයා අහනවා මේ සිංහල යුනිකෝඩ් උනේ 3 අකුර ටයිප් කරන්නේ කොහොමද කියලා. ඒතර මේකත් මේ ගොඩක් මේ පොදු ප්‍රශ්නයක් නේ. ගොඩක් කට්ටිය අහනවා මේ.
එයා මේ 3 අකුරයි අනිත් ඒවා දන්නේ හල් කරන්න. මේ ඉස්තිරිපාපිලි ඒවත්
ප්‍රශ්නයක් තියෙනවා. ඔය ටයිප් කරන්නේ මේ ඕල්ට කී එක ඔබාගෙන මේ නියුමරික් කීපෑඩ් එකකින්.
අපි පාවිච්චි කරා.
ඒ ඇත්තටම ඒකේ කී කෝඩ් එක ගහලා කියන පාවිච්චි කරන්නේ. මේ ඒක නෙමෙයි හරි ක්‍රමය නම් මේ මං හිතන්නේ එයා මේ
යුනිකෝඩ් පිළිබඳ පොඩි
ඔව් යුනිකෝඩ් පිළිබඳ දැනගන්නටත් වඩා මේ එයාට මේ
යතුරු බෝරක් පාවිච්චි කරන්නේ කොහොමද
කියන්නේ ඔව් ඒකයි ඒ කියන්නේ එයා මං හිතන්නේ විජේසේකර කීබෝඩ් එක වෙන්න ඕන අපි හිතනවා එහෙම කියලා එයා කියලා නැහැ හරියට ඒකෙදි නම් මේ විජේසේකර කීබෝඩ් එකේදී ගහන විදිහ අපිට කියන්න පුළුවන් නේ දනිෂ්ක විජේසේකරනේ පාවිච්චි කරන්නේ
නෑ මම මේ බුද්ධික සයුර ක්‍රමේ වාචා ඒක ලිනක්ස් වලට තියෙන එක ඇත්ත මෙයා අපිට සදාහන් අපි නැත්නම් මෙහෙම කරමුද මේ බුද්ධික අපි දාමුද මේ වින්ඩෝස් වලදී ලින කියන්නේ මොකද වින්ඩෝස් වලදී අර ෆොනටික් ක්‍රමත් තියෙනනේ ඔක්කොම අපි මේ සිංහල බුල්ට අදාළ මේ විසඳුම් ටික දාමුද ඒ කියන්නේ කීබෝඩ්
ලේයවුට් එක
මම මොකද නැත්නම් මේ ප්‍රශ්නේ ඊළඟ පාරේ කෙනෙක් අහන්න පුළුවන් විජේසේකර ක්‍රමේ දැන් මෙයා කියලත් නැහැ
මේ පිට කියලා. ඔව් පුරක් කියන්නේ කිව්වොත් එහෙම වැඩක් වෙන්නේ නැති වෙයි.
ඔව් හරදරයිනේ.
ඔව් අපි කීබෝඩ් ලේඅවුට් එකට ලින්ක් එකක් දාමු නේද?
මොකද මම හිතන්නේ මෙයා දැනගෙන නැතුව ඇති අර cbus.lk site එක ගැන මේ අපි
ඉතින් විස්තර කරගෙන නම්බර් ගහන ක්‍රමේ වැරදි සම්පූර්ණයි මේක පරණ ක්‍රමයක්. ඒක වාචික කරන්නත් එපා මේ කීබෝඩ් එකේ පුරුදු දෙන්න.
ඔව් මොකද යුනිකෝඩ් ක්‍රමයේදී ඇත්තම අංක ගහන්න අවශ්‍ය වෙන්නේ අංක සහ එතන රුඩින් වැටෙන ඇට් මාක් ටිල්ඩ ඒ වගේ අර විශේෂිත කී ස්ටික් ගහන්න විතරයි. ඒ කියන්නේ shift එකත් එක ගහන. ඕල්ට් එකත් එක්ක ඉලක්කම් ගැහුවයි කියලා කිසිම වෙනසක් වෙන්නේ නැහැ. ඕල්ට් එක
පාවිච්චි කරන්න ඕනේ
නැහැ. ඔව් ඒ කියන්නේ ඕල්ට් එක පාවිච්චි වෙන වෙලාවල් තියෙනවා බැඳි අකුරු ගහන්න විතරක් ඒත් අංක නෙමේ වදින්නේ. ඒ අදාළ අකුර තමයි ඔව් අකුර වදින්.
හරිද මොනවද නිව්ස් එක මේ සතියේ?
නිවුස් එක තිරනේ iPhone OS 3.0 ආවනේ කට් පේස්ට් දාලා ගොඩ කාලයක් බලන්
හිටපොනේ මේ මම හිතන්නේ මේ මෙච්චර කාල දැන් රිලීස් වෙච්ච iPhone OS version වලින් මේකේ ෆීචර්ස් ගොඩක් තියෙනව නේද
මේ කාලින්ග මට මතකයි මේ ටෙක් කතා හැකීම බැන්නා මේ කට් පේස්ට් නෑ කියලා මොන්නේ ඇහිලා ඒක
මේ Apple කට්ටිය ටෙක් කතා අහනවලු
අහනවලු
ඔය ඇත්තටම අපේ අර ගීක් නියෝජිතය ගිහිල්ලා කියලාද දන්නේ මේ මෙන්න
මේ කියන්නේ මේ ඇත්තටම මේ Apple OS එකත් මේ Windows Mobile පස්සෙන් එනවා නේ දැන් ළඟටම ඇවිල්ලා වගේ
ඔව්
ඒක මාර්ගයේ මේ තව ෆීචර් එකක් තියෙනවා
කියන්නේ Apple එකේ Windows එක කොපි කරලා පේස්ට් කරලා ඉතින් නේ ෆීචර් එක
ඔව් මේ මේකේ මේ තිබුණා මේ ඒ කියන්නේ iPhone වල තියෙච්ච ඒ කියන්නේ ප්‍රෝග්‍රෑමින් වලදී තියෙච්ච මේ අපහසුතාවයක් තමයි දැන් ඒකේ මේ parallel processing කියන එක නෑ. කියන්නේ multiple programs run කරන්න බෑ. දැන් ගොඩක් OS වල
එක program එකක් එක වෙලාවකදී එක program එකේ
පුළුවන්. එක program එක කියන්නේ user programs වලින් එකයි foreground එකේ run වෙන එක විතරයි. අනිත් එකට switch වෙනවා නම් අර program එක close කරන්න ඕන. හැබැයි ඒකෙදී දැන් IM application එකක් වගේ දිනම් දැන් ඒක offline තියද්දිත් කියන්නේ ඒක background එකේ තියද්දී එන්න ඕන notification අපිට. ඒ දේ කරන්න බැරි ගම තිබුණා අපිට කලින්. ඒත් දැන් මේකෙදී දැන් push notification service එක කියලා කියන එක
multi threading ඇවිල්ලා කියන්නේ
multi threading නෙමෙයි හරි ඇත්තට මේක මේ push notification service එක කියලා ඒගොල්ලන්ගේ මේ unique service එකක්. ඒකෙදී phone එකයි service provider අතරේ TCP connection එකක් maintain කරනවා. එතෙන්දී අපිට ඒ channel එක use කරලා බලුවන් අදාළ application එකට notification එකක් යවන්න. මේ ඕක හැබැයි OS 2.0 එකේ ඒගොල්ලෝ වෙනවා කියලා තිබුණේ. ඒත් එදා ඉඳලා මම හිතන්නේ blog game බැලුවාම ගොඩාක් කට්ටිය බැනලා නිකන් hina වෙලා තිනවා මේ ඒගොල්ලන් 2.0 වලට ඔක් කරගන්න බැරි වුණා. මේ ඊළඟ එකේ දිනනවා එනවා කිය හිටියා දැන් version ගානක් ඇවිල්ලා නැන්ද 3.0 එකේ හැබැයි ඇවිල්ලා තිනවා. එකම developer APIs 1000කට වැඩිය තිනවා කියලා තමයි කියන්නේ. මම ඇත්තටම download කරගත්තා තාම try කරලා බලන්න බැරි වුණා. මේ ලොකු වෙනසක් තමයි ඉතින් බලාගෙන යනකොට.
ඒක කට් පේස් තියෙන එක නම් ගොඩක්
හොඳයි. ඔව් ඒක නම් ඒකයි MMM.
මරය ඔත නැති හින්ද ගන්න නැහැ මේ.
ඔව් හරි. තවමනක් තියෙන අලුත් ඒවා ඉතින්.
Chrome beta එකක් ආව අලුත් එකක් නේ. මම install කරා මේ ඒක නම් හිතා ගන්නත් බෑ මේ කලින් එකට වඩා දෙගුණයක් fast වගේ මට තේරෙන දැන් කලින් එකත් හුඟක් මේ ඉක්මන්නේ.
ඔව් මේකේ අර වෙලා තියෙනවා දැන් beta release එක කියන්නේ මේක 2x එකක් වෙන්නේ නැති නේ version එක. මොකද දැන් stable තිබ්බේ 1x versions තමයි. beta තිබ්බේ 1x. මම හිතන්නේ මේක 2x එකක්ද
හරියට? ඔව් 2.0.169 කියන එක.
ඔව් 169 තමයි දැන් 170 තමයි developer යන්නේ දැනට. ඒ කියන්නේ ඩෙවලොපර් එකට පොඩ්ඩක් පස්සේ මේකේ ගොඩක් ෆීචර්ස් වල එකක් තමයි මේ ෆෝර් අපි අර ෆෝම් ෆිල් කරාම මේවා මේවා රෙකින් අය ඒ කියන්නේ මතක තියාගන්න එක තියෙනවා.
මාර ඔලුවක කොමක් නිදාසුද.
ඔව් ඇත්තනම් මට හරිම කනගාටුයි හර්ෂ මේ ටෙක් කතාවල සමාජිකයෙක්ටලා ඩෙවලොපර් එක පාවිච්චි කරන්නේ නැහැ කියන එක. මේ වටෙන්දි පොඩි ප්‍රශ්නයක් දෙනවා මේ ඉස්සෙල්ලා පාවිච්චි කරපු ඒගොල්ලෝ මේ එන්ජින් එක මාරු කරලා තියෙන අර වෙබ් කිට් වල අලුත්ම version එකට. ඒ කියන්නේ Safari වල වෙබ් කිට් කියන්නේ ඇත්තටම Safari මයි. Open source හින්දා වෙබ් කිට් කියලා වෙනම ඒගොල්ලන් එන්නේ. මේක අලුත්ම version එක තමයි 2x වල දියන්නේ. ඒක ගොඩක් speed කියලා තේරෙන්නේ.
මට මේ ඉන්නේ විදිහට මේ Windows Explorer එකටත් වඩා මේක මේ Windows Explorer එක start කරලා අපි මේ එන ස්පීඩ් එකට තදයි කියන්නේ Chrome start. ඒ කියන්නේ Windows වලට
Chrome වල starting speed එක ගොඩක් හොඳයි. මොකද මේකේ වැඩිපුර දේවල් කිසි දෙයක් නැහනේ.
ඔව්.
ඒකයි. අනික මේගොල්ලෝ
අද life hack එකේ දාලා තිබ්බ security experts ලට මේ challenge එකක් දාලා තිබ්බ. අද තමයි ඒක පටන් ගන්න තියෙන්නේ. ඒකේ මේ browsers වල තියෙන vulnerabilities එහෙම හොයලා ඒවා හොයාගන්න එක තමයි ඒකේ අරමුණලා තිබ්බේ.
ඔව් crack කරා. එතනම crack කරන්න
browser එක. කරන්න පුළුවන්. දැන් හැම කීයද බලන්න. මේ පළවෙනි දවස අද ඉවර වෙද්දී Firefox, Safari, Internet Explorer කියන browsers තුනම අයින් වෙලා තියෙනවා. Chrome විතරයි තාම ඉතුරු වෙලා
තියෙන්නේ. ඔව් Chrome ඇත්තටම ගොඩක් ගොඩක් හොඳයි ඇත්තටම. මම නම් දැන්
හැබැයි ඒගොල්ලෝ test කරලා තියෙන්නේ Windows platform එක Windows 7. Mac අනිත් එක තමයි Mac වල තමයි test කරලා තියෙන්නේ.
ඔව් Mac OS X වල නේද? මම දැක්ක දෙන්නේ.
මොකද දන්නේ ඒගොල්ලෝ Windows 7 beta version එකක් පාවිච්චි කරලා.
නෑ Windows ඇත්තනම මේ අලුත්ම release එකේදී ඒගොල්ලෝ check කරනවා කියලා තිබෙන්නේ. මොකද Windows උත් check කරන්න ඕන කමක් ඒගොල්ලන්ට තියෙන්නේ. මොකද Windows beta වුණාට තිලින security updates එනවා. ඒක නිසා ඒක beta අර testing වුණාට මම හිතන්නේ ඒකත් check කරන්නත් පාවිච්චි කරලා.
ඒක මට පේන්නේ නේ ගොඩක් stable.
ඔව් ගොඩක් ස්ටේබල් මටත් ඒක තේරෙලා තියෙනවා හරිද මේක දැම්මනේ Windows 7 කොහමාරි
ඔව් මේ දැන් මාර වැඩේ මම මේක දැන් පාවිච්චි නොකර ඉන්නවා මොකද පුරුදු වුණොත් මට හිතෙනවා ඔරිජිනල් එක ගන්න වෙයි කියලා ඒකයි
අපි ගමු ඉතින් තමන්ට ඕන දේනේ ගන්න ඕනේ නේද හරි ඉතින් ගන්න වෙයි
ගන්න වෙනවා දැන් අනිවාර්යයෙන්ම
හැබැයි ආරංචි හැටියෙන් නම් ඕක විස්ටාල් ටඩා මිල අඩුවට තමයි දෙන්නේ මොකද මේගොල්ලෝ මේ version ගොඩක් දෙන්නේ නැහැ නේ මේ පාර
ඒක ගොඩක් හොඳයි. මේ සාමාන්‍යයෙන් මිල පිළිමද තියනවද මේ ID එකක් කීයක් විතර වෙයිද?
අදාළ විදියට නම් ඒගොල්ලෝ කියන්නේ ලංකාවට මේ 23000ක් විතර වෙයි. හැබැයි ඔක ඉන්දියාවෙන් වගේ පොඩ්ඩක් ගන්න පුළුවන් නම් රුපියල් 17000කට 18000කට වගේ ගන්න පුළුවන් ඒ අල්ටිමේට් ඒගොල්ලන්ගේ එඩිෂන් එක.
හරි නම් මේ ලංකාවේ තව ගාන අඩු වෙන්නුනේ. ලංකාවේ වැඩි කියලානේ ගාන.
ඕ ලංකාවේදී මම හිතන්නේ මේ අපේ මම හිතන්නේ ආණ්ඩුවේ Microsoft එක agreement එකක් කරනකොට ලංකාවේ ගොඩක් වෙලාද මිල යන්නේ මම දැකපු විදිහට මේ ඇමරිකාවේ යන මිලම තමයි ලංකාවේ දෙකිනේ නෑයි කියලා හිතාගන්නවා.
ඔව් ඒ කියන්නේ ඩොලර් ගාන බලපුවම සමානයි නේ?
සමානයි. ඉන්දියාවට පොඩ්ඩක් අඩුවෙන් තමයි යන්නේ. ඒක ඇයි කියන එක නම් මටත් තාම හිතාගන්න බෑ.
ඔව්.
කියලාගේ තව දෙයක් තිබ්බ අර browser මේ අර browser wars තරංගේ.
ඔව්.
දැන් Chrome වල වැඩි කාලයක් නැහැ නේ?
ඔව්.
ඒ වුණත් ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝරර් Safari Firefox සෑහෙන කාලයක් තිබ්බා.
ඔව්.
ඔව්.
ඒ නිසා ඔය කට්ටියට ඒක ඇත්ත එක්ක එක්ස්පෙරිමන්ට් කරන්න සෑහෙන වෙලාවක් තිබ්බනේ නේද?
ඔව් ඒක තමයි.
අනිවාර්යයෙන්ම.
ඒකෙන් බැලුවම සාමාන්‍යයෙන් Chrome
මෙහෙමයි. ඇත්තට මම හිතන්නේ Google ගේ approach එක ගොඩක් හොඳයි. මේගොල්ලෝ මේක සිම්පල් කරගත්තා. මේක ගොඩක් complex කරගත්තේ නැහැ. ගොඩක් අය කරේ මේවට අරවා
මේවා
අයියෝ මේවා
bug manager
ස්ටාර. ඕහෝ මම හිතන්නේ මේක සිම්පල්. ඒගොල්ලෝ ගොඩක් light weight තියාගන්න try කරනවා. අර මේ මන්නම් ගොඩක්ම දැන් ඇත්තටම මගේ බ්‍රවුසර් භාවිතා කරන එකෙන් 98%ක් විතර දැන් මම පාවිච්චි කරන්නේ Chrome. ඉතුරු 102 ගොඩක් වෙලට IE
Chrome එකේ extension සවිත් තිබ්බා නේද?
ඔව් දැන් extension model එක තියෙනවා. ඒ උනාට තාම extension සවා ගන්න නැහැ නේද?
ඔව්. ඒ වගේම කලින් මේ දැන් Chromium project එකට කියලා බලුවාම ඒකෙදි මේ ඒගොල්ලෝ design document ඔක්කොම දාලා තියෙනවානේ.
ඔව් ඒක නෑ ඒගොල්ලෝ plan මොනවාද?
ඇත්තට මේක බැලුවට පස්සේ කියන්නේ මාර design එකක් තියෙන්නේ interface communication plugin වලට එහෙම තියෙන design එක දැක්කහම මේ
මට තේරිච්ච මේකේ හොඳම දේ තමයි බුද්ධික මේගොල්ලෝ මේ හැම එකම ප්‍රොසෙස් එකකට කඩලා තියෙනවා. ඒක උදාහරණයක් ගත්තොත් ෆ්ලෑෂ් එකක් ලෝඩ් වුණොත් ඒක වෙනම ප්‍රොසෙස් එකක්. ඒකනම් මේ ෆ්ලෑෂ් එකේ මොකක් හරි දෝෂයක් තිබිලා මේක ක්‍රෑෂ් වෙනවත් ක්‍රෑෂ් වෙන්නේ අර ෆ්ලෑෂ් වල ප්‍රොසෙස් එක විතරයි. ඒකනම් මේ බ්‍රවුසර් එකේ වෙලා අපි ඕපන් කරන page එකට අක්කත් මුළු බ්‍රවුසර් එකට අක්කත් අරන් හිටියේ tab වලට අක්කත් කිසිම හානියක් වෙන්නේ නැහැ.
මේ අනිත් එක මේ මං හිතන්නේ මේකෙන් ගොඩක් පාර වෙදෙනවා මේ මේ මොනද Microsoft මේ Windows X මේ Windows නේ මේ
Internet
Explorer කර වඩා පාර වදින්නේ Firefox එකට.
ඔව් ඇත්තනම් Firefox
හේතුව මොකද දන්නවද? දැන් මම දැකලා තියෙනවා Explorer IE පාවිච්චි කරන කට්ටිය වෙනස් වෙන්නේ නැහැ. සමහර කට්ටිය කියනවා ඒගොල්ලන් කොච්චර හොඳ browser එකක් ආවත් ඒක පාවිච්චි කරන්නේ නැහැ. ඒගොල්ලන් ඒත් පහරවදී නැහැ නේ කොහොමද? ඒ වුණාට දැන් Firefox වලට ගිය කට්ටිය ටිකක් වෙනස් වෙන සුළු කට්ටිය.
ඔව්.
ඉතින් ඒගොල්ලන් හුඟක් වෙලාට Chrome යන ඉඩ
තියෙනවා. ඉඩ තියෙනවා නෙමෙයි හරිෂ අපේ ඔෆිස් එකේ දැන් 80% Chrome වලට මාරිලා ඉවරයි.
එහෙනම් ඉතින් කාලින්ගගේ මේ
නෑ නෑ ඇත්තට මගේ දැන් මෙහෙමයි මගේ බලපෑමක් කියන්නේ මම කට්ටියට බලෙන් ගිහලා Chrome install කරන්නේ නැහැ නේ මං කිව්වා මම මෙහෙම එකක් පාවිච්චි කරනවා මෙන්න බලන්න. දැන් කට්ටිය ඊට පස්සේ දැන් හැමතිස්සෙම මොකද අපේ පොඩ්ඩක් අර ටිකක් security ප්‍රශ්නයි ඉඳලා මම කට්ටියන් පාවිච්චි කරනවා කියන එක දන්නේ Chrome installation එක අපි පොඩ්ඩක් අර මේ agent headers check කරන ඉඳලා එළියට යන්නේ නැහැ. ඉතින් ඒ වෙලාවට කට්ටිය කියනවා මට මේක install කරන්න ඕනේ කියලා. ඉතින් මට එතනින් දේරන ගොඩක් කට්ටිය දැන් මේක install කරනවා කියලා. කියන්නේ මගේ බලපෑමක් නෙමෙයි මෙතන. මේ කට්ටිය ඒකට මාරු
වෙනවා. ඒකම කලින් මේ මම හිතන්නේ මේ තාමත් Firefox වලින් මාරු වෙන්නේ නැතුව සමහර අය ඉන්නේ අර මේ extensions නැති ඉන්නේ plugin නැති ඉන්නේ.
මමත් ඒක
නෙමෙයි. ආවොත් එහෙම ගොඩක් කට්ටිය එයි නේද?
ඔව් ගොඩක් කට්ටිය මාරේ. හැබැයි මම නම් බෞද්ධලිකව කිසිම extension එකක් පාවිච්චි කරන්නේ නැහැ.
හැබැයි මේ මෙහෙම දෙයක් තියෙනවා.
මම නැතුව බෑ නේද?
website හදන නිසා development වලට නම් Firefox තමයි මේ දැනට හොඳම browser එක.
ඒ Firefox දින හින්දා.
Firefox නික test කරන්න හැම ඔක්කොම ලේසි නිසා.
ඔව්.
Chrome වල මේ development වලට Chrome පාවිච්චි කරන්න බැහැ තාම.
ඔව්. හැබැයි තිනින මේ Chrome වල අර element inspector කියලා එකක් එනව නේද? ඒක Firefox වලට ටිකක් සමානද?
ඒක මදි නේ.
ඒකේ තියෙනවා සෑහෙන හැබැයි JavaScript debug එකක් එහෙමත් තියෙනවා. ඒක
හැබැයි මටත් ඒක මේ
හොඳට
පාවිච්චි කරන්න බැරි වුණා එතන. ඒ කියන්නේ ඇත්තට ලේසි නෑ මං
හිතන්නේ. ඔව් ඇත්තනම මං අර blog එකේ ඊයේ අර team එක පොඩ්ඩක් වෙනස් කළා යමක් කරපු ඉඳන් මම පොඩ්ඩක් ඕකෙන් තමයි check කරේ තිල්න. මේ මට ඇත්තන Firebug පාවිච්චි කළාත් එච්චර පුරුද්දක් නෑ. මේ දැන් ඕකත් පාවිච්චි කරනට එච්චර තේරුමක් නෑ. ඒනට මට තේරුණා ගොඩක් දේවල් දැන් අද තිල්න Firebug වල වැඩ කරනකොට ඒ වගේ ගොඩක් දේවල් අරගෙනත් මං කරා. ඒක නිසා ඒක සාමාන්‍ය දෙයක් හැබැයි Firebug තරම් තාම ඉදිරියෙන් නැහැ නේද තිල්න. ඒක ටිකක් සාමාන්‍ය තාම පොඩි මේ කියන්නේ ලැදරු අවදී
ඉන්නේ. මේ මට එකම එක extension එකක් දාලා දෙනවා නම් Chrome එකට මම මේ පාවිච්චි කරනවා දිගටම මේ අර bookmark synchronize කරන්න පුළුවන් එකක් තියෙනවා. bookmark මේ මම දැන් ගේදර පාවිච්චි කරන සහ office එකේ මම කොහේ ගියත් ඒ extension එක දාගත්තම එක තැනක මේ bookmarks තියෙන. ඒක දාගන්න.
ඒක නම් හරියට හරි ලේසි මං කරන වැඩේ කරන්න මම පාවිච්චි කරන USB hard disk එක. මගේ Chrome profile එක දෙන්නේ USB hard disk එකේ. එතකොට මං ගෙදර ගිහිල්ලා hard එක යවුවම මගේ profile එක open වෙන්නේ ඒකමයි. ඒක පාවිච්චි කරන්න. ඒ ක්‍රමය.
ඒ hard එක ගන්න ඕනේ.
ඔව් නැත්නම් USB thumb drive එකක් ගමු. thumb drive එකක් කරන් profile directory විතරක් ඔයාලට දෙන්න. එතකොට මේ password පවා තියෙනවා හර්ෂ. ඔයාගේ password save කරපුවා. එතකොට ඔයාගේ history එක එතකොට
ෆයිල් එකේ තමයි සේව් වෙන්නේ.
ඔක්කොම ටික සේව් වෙන එතන වාගේ කැෂ් එක පවා ඒකෙදි හිටින්නේ. ඉතින් ඔයාට එහෙම දෙයක් කරන්න. මොකද USB drive වල speed එක ගැනත් ගැටලුවක් නැහැ නේද? දැන් ඇත්තනම USB thumb drive වල ඒක කරන්න පුළුවන්.
ඔව් ඒක නම් ඇත්ත.
හැබැයි ඔගේ තවත් දෙයක් කරන්න පුළුවන් මේ දැන් ඔය මොකද දවක define කරන්න පුළුවන් ඉඳ කොහෙද තමන්ගේ profile directory තියෙන්නේ කියලා. දැන් තමන්ගේ
පරිගණක
ඕ තමන්ගේ පරිගණක හැමතිස්සෙම කවුරට පාවිච්චි කරනාන පිටায় තමන්ට පුළුවන් අර අපේ බුද්ධික් කරනා වගේ profile එකක් හදලා shortcut එකක් දාලා වෙනමම තමන්ට එකක් තියාගන්න. එතකොට වෙන අය default open කරාම ඒගොල්ලන්ට වෙන profile එකක් එන්නේ. බුද්ධිකට හරි කව open කරනවා තමන්ගේ profile එක. මොකද මම කැමති නෑ මගේ browser එකට කට්ටේල් එම වෙනස් කරලා යනවට. මේ වැඩේ කරන්න පුළුවන්. මොකද දැන් අද තිල්න කරා වගේ අනුගේ browser එක open කළා Google එකල කරලා ගියාම මේ ගැච්චේ මේල් බලනවා.
ඒ වගේ මේ දෙයක් කරලා ඒ ප්‍රශ්නේ හැබැයි අර අර කියලා පුරුදු වෙලා ඉන්නේ මේකනේ. bookmarks 10ක් 15ක් add කරපම automatically අරක synchronize වෙනවා. මට මොකුත් කරන්න නෑ. ගෙදර ගියාම ඒ ටික තියෙනවා.
ඔව්.
මම නම් ඔකට පාවිච්චි කරන්නේ Google bookmarks තමයි ඒකට.
Google bookmarks
ඉතින් වටතනක තියෙනවා.
ඔව්. ආ ඔව් තිල්න.
ඒක පොඩ්ඩක් ඒක Google toolbar එක install කරන්න ඕනේ.
අපෝ Google toolbar එකෙන් තව කරදරයක්. මම ඒක දාන්නෙත් නෑ.
මේකේ තියෙන්නේ දැන් මේකේ අපේ Firefox bookmarks normally අපි කරන විදිහට කරන්නේ අර අර software එක අර extension එක automatically ඉතුරු ඔක්කොම ටික කරගන්නවා. ඒකනේ අර මේ login එකකුත් දෙනවා. ඒක එලීසිය තියෙන්නේ. ඒක තමයි මචන් වැඩිපුරම මේ ජනප්‍රිය වෙලා තියෙන extension එක.
ඔව්.
Fox marks මං හිතන නම ඒක.
හරි. මේ බුද්ධික අපේ අර මේ ශකුන්දල අහපු ප්‍රශ්නයක් තිබ්බ නේද මේ ලිනක්ස් සම්බන්ධ ඒක අපි ටිකක් කල් ඇදැද හිටිය උත්තරයක් හොයනවා කියලා. මොකක්ද මේ ප්‍රශ්නේ අත්තර බුද්ධික?
ඔය ඇත්තටම මේ එයාගේ මේ Acer ලැප්ටොප් එකක් කියලා දිනවා තින්නේ.
ඔව්.
එයා කියනවා ඒකේ මේ ටච් පෑඩ් එකේදී එයා ඒකේ ෆීචර් එකට ලොක් ඉන් ඩ්‍රැග් කියලා කියලා තින්නේ.
ඔව්.
ඒ කියන්නේ ඩ්‍රැග් කරගෙන යනකොට පොයින්ටර් එක ලොක් කරලා දිනවා. පොයින්ටර් එක රිලීස් කරන්න උනහම තව ටච් එකක් දෙන්න ඕනේ කියලා. මේ ඒ ෆීචර් එක Windows වලදී හොඳට වැඩ කරනවා. ඒක මේ ලිනක්ස් වලදී ගන්න කොහොමද කියලා තමයි එයා අහලා තියෙන්නේ. ඒ කියන්නේ ගන්න විදිහක් තියෙනවද? එහෙනම් Fedora වලදී කොහොමද කියලා? එයා Fedora පාවිච්චි කරන්නේ.
ඔව්. මේක ගැන දනිෂ්ක කතා කරලා තිබ්බා Fedora channel එකේදී නේද?
ඔව් කාලේ ඒකදී ඔයගොල්ලෝ කිව්වේ එතනදී මේ මේ සම්බන්ධයෙන් විසඳුමක් දෙන්න කෙනෙක් හිටියේ නැහැ. ඒ වගේම අර ඒ කියන්නේ නිකන් කිව්වා මේ Windows වලට නැහැ හැම feature එකම මේකේ එනවයි කියලා ප්‍රවෘත්ති වෙන්න බෑ නේද කියලා නිකන් කතාවට කිව්වා. කොහමද මට ඇත්තටම ඒ කියන්නේ Fedora channel එකේ සම්බන්ධයෙන් මේ නිසි පිළිතුරක් ලැබුණේ නැහැ. ඒ වගේම මම ශකුන්දරට පොඩ්ඩක් මම කියන්න කැමතියි. ඒ කියන්නේ පොඩ්ඩක් try කරලා බලන්න කියලා Ubuntu වල වගේ එහෙම තියනවා කියලා. මොකද මට දැන් මගේ laptop එකේ දැක්කම මේ කියන්නේ කොහොමද මේක ඇත්තටම අර පෙර කී ආයතනයේ තහ සමාන ආයතනයකින් තමයි මම notebook එකක් ගත්තේ. ඉතින් මේ මගේ දිකලක් ඇද්ද දැන් ටච් පෑඩ් එකේ ප්‍රශ්නයක් ආවේ ඉතින් මම කොහොමද දැන් මවුස් එකෙන් පාවිච්චි කරන්නේ ඉතින් සාමාන්‍යයෙන් කරන මේ මගේ HP එකක් තියෙන ඒකවත් මේ ඕක වැඩ කරනවාද කියලා බලන්න උත්සාහ කරන්න උන්නේ නැහැ මට ඒ ගැටලු හින්දා මේ සකුන්දරට අපි කියන්න කැමතියි ඒ කියන්නේ මේ Ubuntu live series වගේ දාලා හරි මේ බලන්න කියලා ඒ කියන්නේ ඒක අඩුම ගන්න කියන්නේ Fedora විතර වල විතරද නැත්ේ feature සමාඩ ඔය මේ Ubuntu එකේ කලින් features කියන්නේ පොඩක් පහසුකම් තියෙනවනේ සමහරවිට. ඉතින් ඒ හින්දා සමහරවිට මේ Ubuntu ලැබිලා තියෙනවාද කියලා පොඩක් බලන්න කියලා.
ඔව් හැබැයි මම දන්න තරමින් දනිෂ්ක සකුන්තල මිට කලින් Ubuntu තමයි Ubuntu වල තමයි හිටියේ.
හිටියේ. ඔව් පස්සේ මාරුනේ නේද?
ඔව් ඒක නිසා ඒක පොඩ්ඩක් සකුන්තලකින් අපි අහලා බලමු. තව මොනවා හරි තියෙනවද හර්ෂ අලුතෙන් දෙයක්?
Fedora සම්බන්ධයෙන් පොඩි දෙයක් කියන්න ආරංචියක් තියෙනවා. මේ Fedora 11 වල තියෙන මේ දෙයගොල්ලෝ මේ කටයුතු කරගෙන යනවා. ඒ කියන්නේ Fedora 11 එක බූට් වෙද්දී ෂට් ඩවුන් වෙද්දී ඉක්මනට ඒ කටයුතු සිදු වෙන්න. ඒ කියන්නේ බූට් වීම තප්පර 20කදී වගේ මේ කරගන්න තමයි ඒගොල්ලෝ උත්සාහ කරන්නේ. මේ ලොගින් ස්ක්‍රීන් එකට බූට් වෙන එක.
ඔව් Windows 7 දැක්කම මේක කරන්න ඕනේ කියලා හිතන්නේ නැහැ. මොකද Windows 7 නම් තප්පර 10කින් වගේ බූට් වෙනවා.
ඒ වගේම තව එක තියෙනවා ස්කීම් එකේ පොඩි මේ වෙනසක් වෙනවා ස්කීම් කියන්නේ මේ මෙතඩ් එකේදී ඉස්සරහට එනවා මේ ඒකේ තියෙන අර පොඩි පොඩි ගැටලු විසඳගෙන iBus කියලා එකක් තමයි මේ Fedora 11 එකේදී ඉඳලා මේ රිලීස් ඒ කියන්නේ භාවිතා වෙන්නේ. ඒ ක්‍රමයේ එතකොට මේ සිංගල සඳහාත් ඒ අදාළ වෙනස්කම් කරගෙන යන්න දැන් පහු ගිය මාසේ මේ සිංගල් වලට වැඩ කරන ප්‍රවීන් කතා කරා. මේ ඉතින් iBus කියන ක්‍රමය තමයි එතකොට Fedora 11 වලදී ඉඳලා මේ වෙන පාවිච්චි කරන්නේ ස්කීම් වෙනුවට.
ඔව් කලින්ද මම හිතන්නේ අදට ඉච්චරයි වගේ නේ. දැන් අපි පැයකමාරක් විතර කතා කරලානේ අද.
ඔව් ඒක තමයි පැයකමාරකටත් වැඩිද. ඔව් ඒ වගේ නේ පැයකමාරක් වගේ. එහෙනම් කට්ටියට වෙන මොකක්ද කියන්න දේවල් තියෙනවද?
නෑ නේ අපි ගොඩක් අතත් කරා.
අවසාන වශයෙන් එක දෙයක් කිව්වනම් හොඳයි.
මොකක්ද දන්නවද?
බුක් කලින්ග?
ඔව් මොකක්ද?
අර මේ අද ගොඩක් අර මේ විවේචන පත්‍ර පොඩ්ඩක් බාර වුණා කට්ටි හිතන්න එපා අපි මේ වැඩසටහන මේ විවේචනය කරන්න කියනවා කියලා. ඒ වුණාට ඇත්තටම මේ දැන් අනිත් ක්ෂේත්‍රවල ඇත්තටම මාධ්‍ය වලින් ගොඩක් කරලා කතා කරනවා. ඒ කියන්නේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෙනසක් වුණත් ඒකට අග්ගාලා මාධ්‍ය වලට නෙවෙන්නට තොරතුරු තාක්ෂණය පැත්තෙන් වෙන අඩු කියන්නේ හොඳ සුවා ගැනීමක් වුණොත් ඒක ගැන කතා කරනවා අඩුපාඩු ගැන එහෙම කතා කරනවා අඩුයි. ඉතින් මොන හරි දෙයක දිනුවක් ඇතින්නේ ගොඩක් කරලාට මේ සමාජ කතා වෙන්න ගත්තාම ඉතින් එහෙම කතා නොකරත් බෑ නේද?
ඔව් ඇත්තටම මේ
කාට හරි දෙන්න පුළුවන්. මොකද ටෙක් කතා නම් මේ වැඩසටහන නිකන් බයින්නම තියාගත්තයි කියලා අපි.
නෑ එහෙම නේ අපිට දැකපු දේවල් අපි ඇත්තට ටෙක් කතා කියන්නේ අපි දැකපු දේවල් අපි එක්ස්පීරියන්ස්. ඒ කියන්නේ අපි පෞද්ගලික අත්දැකපු දේවල් ගැන කතා කරන තැනක් නේ මේක ඇත්තටම. මොකද මේක මේ ෆෝමල් දෙයක් නෙමෙයි ඇත්තනම් මේක කට්ටියක් එක්ක හැමෝත් එක්කම අපේ අත්දැකීම් බෙදා ගන්න සහ අපේ දැනුම් බෙදා ගන්නයි. දැන් ඇත්තටම දැන් ওই ප්‍රශ්න අහනකොට නත් අපි අද කතා කරේ ඒකයි කො සමහර අය කියන අපිට මේ ගැන පෞද්ගලික පිළිතුරක් ලබා දෙන්න කියලා. ඇත්තටම අපි එලට පෞද්ගලික පිළිතුරක් ලබා දෙන්නේ නැත්තේ තවත් කෙනෙක්ට ඒ ගැටලුව ආවොත් අපි මේ කතා කරලා මේකෙන් කරාම මේකට විසඳුමක් තවත් කෙනෙක්ට බලා ගන්න පුළුවන් නිසා. මොකද අපි මේක පෞද්ගලිකව හැම කෙනාටම පිළිතුරු දෙන්න ගියොත් එහෙම වෙන්නේ ඒ ප්‍රශ්න අහන වෙලාවට අපිට හැමතිස්සෙම ඒ පෞද්ගලිකව එක එක කෙනාට උත්තර දෙන්න වෙනවා. අනික මෙතන අපේ පරමාර්ථය මම දන්නේ නැහැ ටෙක් කතාවල දැනුම බෙදා ගැනීම. ඒ කියන්නේ අපේ දැනුම විතරනේ, ඕගොල්ලන්ගේ දැනුමත් අපිත් එක්ක බෙදා ගන්න. අපේ වරදක් තියෙනවා නම් අපිට පෙන්වන්න මෙහෙම දෙයක් පුළුවන් නේ කියලා. දැන් මොකද අපි වැඩසටහන ගියාම කමෙන්ට් වල දැකලාදී ආ ඕක කරන්න බලන්න ටූල් එකක් තියෙනවා. මේක පොඩ්ඩක් බලලා දැන් උදාහරණයක් ගත්තා අපි .net ID ගැන කතා කරනකොට අපි නැකවට එක්කෙනෙක් ID එකක්
දීලා දුන්නානේ.
කොහෙල දුන්නා. ඉතින් ඒ වගේ දැනුම බෙදා ගන්න තමයි අපිට එක් කතා යොදා ගන්න ඕනේ. ඒ වගේම තමන්ගේ අත්දැකීම්. අත්දැකීම් වලින් මයි දන්නේ ගොඩක් දැනුමට වඩා අත්දැකීම් තමයි වටිනා කමක් තියෙන කියලා මට හිතෙනවා.
ඒ වගේම කාලින්ග මේ දැන් අපි කියනවා අද මොනවා හරි අපි කාව ඒ කියන්නේ ආයතනයක් හරි මොනවා හරි විවේචනය කරා නම් ඒව මේ ධනාත්මකව කරපු විවේචනනේ. කියන්නේ ඒකව හදාගන්න එක දැන් අපිව කවුරු හරි විවේචනය කරොත් අපි අනිවාර්යයෙන්ම එතන කියන්නේ විවේචනය කරපු පුද්ගලයාගේ මේ දේවල් හොයන්න නැතුව ඒ කරුණ දිහා බලලා අපි හැදෙන්න බලනවා. අපි බලාපොරොත්තු වෙන මේ අනිත් දේවලුත් ඒ කියන්නේ අනිත් අයත් ඒ වගේ වෙයි
කියන එක අපි අපි කට්ටියටත් කියනවනේ මේ බුද්ධික අපේ දේවල් තියෙනවා නම් අපිට වරද තියෙනවනේ ඒවා අපිට කියන්න කියලා.
ඔව් අනිවාර්යයෙන්ම අපිට කියන්නේ කමෙන්ට් එකක් දැම්මොත් අපි ඒක පබ්ලිෂ් කරනවා. ඒ වගේම info@techkatha.com වලට ලියලා එවන්නත් පුළුවන් ඕනේ
කියලා.
මේ ඒකම අපි මේ තව අපි අහන කට්ටියකින් මේ ඉල්ලා සිටිනවා ටෙක් කතා ලයිබ්‍රරි එක අපි හදන්න දැන් බොහොම කිට්ටුයි. ඒකට මේ රිසෝසස් එකතු කරලා
හැමෝටම කන්ට්‍රිබියුට් කරන්න පුළුවන් නේ. තමන්ට වීඩියෝ එකක් හදලා දෙන්න පුළුවන් නම් තමන්ට මොකක් හරි අපි හිතමු how to එකක් ලියලා දෙන්න පුළුවන්.
ඔයගෙ මොනවා හරි ගැන ආටිකල් එකක් ටියුටෝරියල් එකක් ලියන්න පුළුවන් නම් ඒවා ලියලා සිංහලෙන් ලියලා එවන්න අපිට. ඒ වගේම වීඩියෝ ස්ක්‍රීන් කාස්ට් හදන්න පුළුවන් නම් මොනවා හරි ගැන මේ ඒවා හදලා YouTube ඔකේ පබ්ලිෂ් කරලා අපිට එවුවත් කවන්න
නැත්නම් වීඩියෝ එක අපිට දෙන්න අපි
YouTube වල දාන්න.
ඔව් තව එකක් තමයි ඒවා මේ අපේ දේවල් හැටියෙන් නෙමෙයි ඇත්තටම ඕගොල්ලෝ දේවල් හැටියට ඕගොල්ලන්ගේ නම් වලින් අපි පළ කරන්න ඒවැ කිසිම ක්‍රෙඩිට් එකක් අපි ගන්නෙ නැහැ.
ඔව් ඇත්තටම ඒ කියන්නේ නම ඊමේල් එක ඔයාගේ වෙබ් එකක් තියෙනවා නම් ඒක දාලා ඔක්කොම විස්තර දාලා එවන්න අපි ඒවත් එක්කම දානවා. ඒ කියන්නේ ඔය කතරු අයිතිය ඒ අදාළ එක්කනට තියෙනවා.
අදාළ එක්කනට තියෙන හැබැයි ඒ දාන ඒවා අපි ඕපන් ඩොකියුමන්ට් සහ ඕපන් සෝස් ඔඩියෝ හැටියට වීඩියෝ හැටියට දාන්නේ. ඒ කියන්නේ ඕන කෙනෙක් ඒක අරගෙන ඒ අයට පාවිච්චි කරන්නත් පුළුවන් වෙන විදිහට තමයි දාන්නේ. මොකද අයිතිය කිසි කෙනෙක්ට තියාගන්න විදිහට අපි ඒව දාන්නේ නැහැ. ඇත්තට මේ ක්‍රියේටිව් කොමන්ස් ලයිසන්ස් අනුව තමයි දාන්නේ. ඉතින් මේ ලයිසන්ස් එක අපේ සයිට් එකේ යටම තියෙන එකෙදි තියෙනවා. කන්ටෙන්ට් එකකට මොනවද කරන්න පුළුවන් කියලා ඒ යටතේ දෙන තමයි ඕගොල්ලෝ දිනේවත් දාන්නේ. නමුත් අපි කිව්වේ ඒගොල්ලන් ඒක ලැබෙන්න ඕනේ, ඔබට ලැබෙන්න ඕනේ මේ
ක්‍රෙඩිට් එක හම්බ වෙනවා.
ක්‍රෙඩිට් එක ඇත්තටම ඕගොල්ලන්ට අපි දෙනවා. ඒ වාගේ නමෙන් තමයි ඒක පළ කරන්නේ. ඉතින් ඒක නිසා එහෙම අපේ නම් දාගෙන අනුන්ගේ දේවල් අරන් අපි මේවා කරන්නේ නැහැ කවදාවත්.
ඒ වගේම කලින් අර අනුන්ගේ දේවල් එවන්නත්
ඔව් අනුන්ගේ කොපි කරලා අපිට එවන්නත් එපා. ඒක අපි
අතට හොයලා ඔව් ඒක නේ. මොකද ක්‍රෙඩිට් එක දෙද්දී කියන්නේ යාළුවගේක එවන්න එපා අපට. ඒ කියන්නේ අවංක වෙන මොකද අපටත් අර පොලිසියෙන් පන්නනවා වගේ එකක් ගන්න ගිහිල්ලා බලන්න බෑ කවුද හැදුවේ කියලා නේද.
ඔව් ඒක ඒකෙදී තමන්ගේ හරි
සාක්ෂි එවන්නත් පුළුවන් නේද එහෙම.
මොකද දනිෂ්
කලින් අපිට දැන් අපිට දැනට අපි ටෙක් නිවුස් කියන වගේම අපේ යාළුවන්ට පුළුවන් මේ එයාලට
අපිට
එවන්න ටෙක් නිවුස් එක ඔව්
ඔව් ඒක info@techkatha.com වලට එවන්න පුළුවන්. නැත්නම් අපේ Skype එකෙන් ඕනත් message එකක් පොඩ්ඩක් තියලා තියන්න මේ වගේ දේවල් තියෙනවා කියලා.
කැමති ඒ වගේම ඔය ප්‍රදර්ශනයේ වැඩමුළු මොනව හරි තියෙනවා නම් يعني සිංහල යුනිකෝඩ් සම්බන්ධව හරි මොනව හරි තාක්ෂණික දේවල් සම්බන්ධව තියෙනවා නම් මේ ඒ වගේන අපිව ටිකක් දැනුවත් කරන්න. එතකොට මේ අපිට මේ හරහා කියන්නත් පුළුවන් ඒ වගේන. ඒකම අර අපි ගිය සති කතා කරා වගේ අපිට ඒ කියන්නේ ටෙක් කතාවල මොනවා හරි මේ දෙයක් ඒ ප්‍රදර්ශනයේදී ඉදිරිපත් කරන්න පුළුවන් නේද?
ඔව් අනිවාර්යෙන්. තමන්ගේ ස්කෝලේ හරි නැත්නම් යුනිවර්සිටි එකේ හරි නැත්නම් පෞද්ගලිකව හරි මොන හරි ඒ කියන්නේ තාක්ෂණික සම්බන්ධ ඉවෙන්ට්ස් තියෙනවා නම් ඒ සඳහා පබ්ලිසිටි එකක් අපි ලබා දෙන්න සූදානම් නේද බුද්ධිග?
ඔව්
මේක නොමිලේ අතට මේ
සම්බුදල්ලා. ඔව් එකම මේ අපි ප්‍රශ්න අහපු අය දැන් බලන් ඉන්න ඇති සමහරුන්ගේ ප්‍රශ්න වලට අපි උත්තර දුන්නේ නැහැ. ඒ වේදී අපිට මේ එක්ස්පෙරිමන්ට් කරලා බලන්න ටිකක් තියෙනවා නේද?
ඔව් ඇත්තටම ඒකෙන් ගන්න ගොඩක් සමාව ඉල්ලනවා. මොකද අපිට මේ දවස්වල තිබ්බ කාල වේලාව මදිකම අපි හැමෝටම තියෙන ගැටලුව. මේ ඉතින් ඒක නිසා ඒව ගැන බොරු උත්තර දෙන්න බැරි හින්දා ඒව ගැන පොඩ්ඩක් පරික්ෂණ
ඕනේ. ඒ නිසා අපිට තවත් සතියක් හරි දෙකක් හරි වගේ කාලයක් දෙන්න අපි අනිවාර්යෙන් මොනවා හරි මේ උත්තරයක් හොයලා දෙන්නම් ඒ
වගේ. ඔව් හැමතෙකෙච්ච එක දෙයක් තියෙන බුද්ධික. ටෙක් කතා වලට මේ ඉක්මනට පිළිතුරු ඕන ඇයිට අලුත් දෙයක් අපි කරන්නේ නේද? ටෙක් කතා Google group එකක් තියෙනවා දැන්.
ආ ඔව් ඒක මුලදීම කියන්නේ ඉතින් ඒකම දුණා නේද?
ඔව් ඒක තමයි. මේ ඒකේ ඇත්තම මේ ටෙක් කතා දැන් ඕගලන්ට ඒක කමියුනිටි එකක් අපි හදලා තියෙනවා. ඕගලන්ට Google group එකට join වෙන්න පුළුවන්. ටෙක් කතා website එකේ දකුණු පැත්තේ තියෙන Google groups කියලා. ඒකට ඕගලන් email එක දීලා ඕගලන් register වෙන්න පුළුවන්. එතකොට තවත් ටෙක් කතා අහන අය ඒකේ සම්බන්ධලා ඉන්න. ඉතින් ඕගලන්ගේ අදහස් උදාස් මේගොල්ලොත් එක්ක ප්‍රශ්නක් තියෙනවා ගැටලුවක් අහන්න පුළුවන්. ඒක එතකොට ඒගොල්ලෝ උත්තර දෙයි. ඒගොල්ලෝ උත්තර දෙන්න මෙර අපි ඉන්නවා. අපි හරි උත්තර දෙන්න.
ඔය වගේම මේ ඒකෙදි කතා වෙන අපිට මොනි කියන්නේ වැදගත් ඒ කියන්නේ මොන හරි වැදගත් ප්‍රශ්නයක් ආවොත් ඒව සම්බන්ධ වැඩි පැහැදිලි කිරීමක් තියෙනවා නම් අපි
එක කතායකට
අරගෙන ඒක සම්බන්ධ පැහැදිලි කිරීමක්
කතා කරන්න අපිට පුළුවන්. ඒක හැබැයි අපි පොඩ්ඩක් ඉල්ලා සිටිනවා ඒකේ ප්‍රශ්න අහනකොට පොඩ්ඩක් සිංහල ඉනිකේ පාවිච්චි කරන්න පුළුවන් හොඳයි කියලා. මොකද සිංහලෙන් ගොඩක් මේ දේ වෙනවනම් අපි කැමති. හැබැයි ඉංග්‍රීසි භාවිතයට කිසිම අපේ අකමැත්තක් නැහැ. ඉංග්‍රීසි උනත් භාවිත කරන්න පුළුවන්. එහෙනම් බොහොම ස්තුතියි නේද අදට ටෙක් කතා ඇච්චර කට්ටියටම කියන දේවල් මොනාර නැහැ කියලා.
තාම ඉන්නව නේද අපේ කට්ටිය?
ඉන්නව.
මේ අද ඉතින් මලින්තව සම්බන්ධ කරගන්න බැරනා මේ ඒකෙන් නම් පොඩ්ඩක් සමායිල්ලනවනේ. මොකද ඇත්තන අපි මේ මලින්තත් එක්ක කතා කරන්න ගිහලා තාක්ෂණික ගැටලු ටිකක් ආවා. මලින්තගේ ස්කයිප් මොකද අලුත් කම්පියුටරේ ගත්තා ඉඳන් අනික මලින්ත නිදිමතයි කියලා නිදාගන්න ගියා. මොකද මේ මලින්තට රෑ වෙනකන් නැගිලා ඉන්න පරි ගැටලුවක් තියෙනවා. අද ටෙක් කතා අද පටි කතා කරලා ඉවරනකොට වෙලාව දැන් ඇත්තනම රෑ 12යි.
දැයි
හරිම දැයි. එහෙනම් හැමෝටම
සුභ සතියක්
කියලා.
සුභ සතියක්. ඒ වගේම මේ දනිෂ්ක මේ හර්ෂ තිල්න එහෙනම් සුභ සන්ධ්‍යාවක්.
ඔව් බොහොම ස්තුතියි.
ඔව්.